නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
සිල්ල වාඩියෙන් පස්සේ හොඳයි පින් අසීර දෙනාම සිහිපත් කරගන්න අද දවසේදී මේ පුණ්‍ය භූමියේදී සිද්ධ වෙන්නට නියමිත ඒ උත්තරීතර වූ සත්කාතයුතු සඳහා සහ සම්බන්ධ වෙන්න කැමැත්තෙන් සිටින මේ ලෝකාත්‍රය පුරාවටම වැඩවාසය කරන මේ දිව්‍ය බ්‍රහ්මාදී යම් පිරිසක් ඉන්නවා නම් එයගරේ මහත් වූ කරුණාබර සිතින් යුක්තව මෙත්තාව යුක්තව ඒ සෑම සුදනාම සිහිපත් කරලා ඒ ඇයටත් මේ ස්ථානවලට සහ සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ උතුම් සත්කතුළු සහ සම්බන්ධ වෙලා සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන ඒ වගේම පිඟුතුනි ඔබගේ නමින් මලගියා වූ ඒ ජන්මාන්තරගත නිදුණු යම් ඥාති හිත මිත්‍රාදී මෞදෙමාපිය වූ යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනාම මහා කරුණාබර සිතින් යුක්තව සිහිපත් කරගෙන ඒ හැම කෙනාටද මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ උතුම් සත්කටවල සහ සම්බන්ධ වෙලා ඒ පිං ජනිත කර වේගන ඒ අභවගාමි තැන්වල ඉන්නවා නම් ඒ තැන්වලින් අත්හැරලා මිදලා සම්දිරි සුඛියත් බව ලබන්නටත් ඒ වගේම ඒ උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනා වූ මඟ පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තේ හැම කෙනාටම මේ ස්ථානවලට එන්න කියලා මහත් වූ කරුණාවෙන් යුක්තව හැම කෙනාටම ආරාධනා කරගමු. මා මේ ගාථා පාඨයන් සජ්ජායනා කළේ සියලු ලෝක සත්තු මුදසා මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරද්දී ඔබ සිවුදනාත් හිතින් ඒ ගාථා සජ්ජායනා කළා ඒ උතුම් පිරිසට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං පදන්තා
හොඳයි පිංතුනි ඒ වගේම සෑම සරදනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සංසාරය පුරා මේ පැමිණි දීර්ඝ භව ගමනේදී වේදාකාරයෙන් අසත්පුරුෂ දෘෂ්ටි දරාගෙන අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන මේ ලෝකාත්‍රයේ වැඩවාසය කළා වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේලාට ඒ පසේ බුදු පියාණන් වහන්සේලාට ඒ මහරහත් උතුමයන් වහන්සේලාට ඒ වගේම මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාට ඒ වගේම සීලාදී ගුණධර්මයක් වඩාගෙන මේ ලෝකයේ වැඩවාසය කළා වූ යම් උතුමන් වහන්සේලාට ඔබගේ සිත කය වචනියම් හිඟීන් සහ සිදුනා දේශයල සිහිපත් කරගෙන ඒ වගේම මේ නිවන් දකින්න දේශනා කරන්නට යෙදුණු යතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේට යමාකාර හිඟීන් සහ අපවාද උපවාද විවිධාකාරයෙන් සිදු වෙලා තියෙනවා නම් මේ අවස්ථාවේදී සියලු දෙනා සිහිපත් කරගන්න ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේට මාගේ සිත කය වචනිය සිදුනා වූ සියලු අවඩ අසාධාරණ හිඟීන් සහ අපවාද උපවාදයේ සියල්ලටම මාහට දසදහස්වර කෝටි ලක්ෂවර කමා කර සිරන සේක්වා කියලා සියලු දෙනා මොහොතක් ත්‍රිවිධ රත්නය කමා කරගමු. හොඳයි පින්දුනි ඒ වගේම හැම කෙනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සසර පුරා පැමිණි ගමනේදී ඔබ විසින් ලෝක සත්වයාට යහ පැවැත්ම ගුණ පැවැත්ම නිසා කටයුතු කළ ත්‍රිවිධ රත්නය උදෙසා වැඳ නමස්කාර කර වන්දනාමාන කළ පුද පූජා කළ විවිධාකාරයෙන් කරගන්ට යුතුන සීලවුම් පුණ්‍ය කුසල ශක්තියන් සියල්ල සිහිපත් කරගන්න ඒ වගේම උපන්දා පටන් මේ දක්වා කාලයක් පුරාවටම ඒ කරගන්ට යුතුන සීලවුම් පුණ්‍ය කුසල ශක්තියන් සියල්ල සිහිපත් කරගන්න ඒ බොවිසින් කරගන්ට යුතුන සීලවුම් පුණ්‍ය ගංගා කුසල ගංගාල මහා බල මහිමෙන් මේ දහම් දේශනාව තුලදී ඒ වගේම මේ අද දවසේ මේ ස්ථානයේ මේ ගත කරන මේ කාලය තුලදී ඔබ සියලු දෙනාටම ඒ ලෞතුරා බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු ඒ උත්තරීතර වූ සෝතාපන්න ඵලයේ පිහිටන්ටත් ඒ උතුම් මාර්ගඵලයෙන් උපසම්පදා කර ගැනීමටත් මේ කරගන්ට යෙදුණු සීලවම් පුණ්‍ය කුසල ශක්තියේ මේ කාන්තේම හේතු වාසනා වෙත්වා කියලා සියලු දෙනාම අදිෂ්ඨාන කර. හොඳයි පිටුතුනි. ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. ඒ උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. ආරි මහා සංඝ රත්නයෙන් අවසරයි. මේ ස්ථානට වැඩමවා වැඩවදාල ඒ උතුම් මහා සංඝ රත්නයෙන් අවසරයි. සිල් දනාලුන් තෙරුවන් සරණයි. දැන් අද ටික විශේෂ දවසක් නේ. අද ලේදන් දෙන්නේ තියෙනවා නේද? තාම දුන්නේ නැහැ. මම කල්පනා කරේ පින්වතුනි දැන් අපි හැමදේම නිමිත්තක් කරගන්න එපා නේද මේ නිවන සාක්ෂාත් කරගන්න. ඒතොර අද දවසේ මේ කරන උතුම් සත්කටයුත්ත කරන්න යන ඒකත් අපි දක්ෂ වෙන්න ඕනේ. නිවන සාක්ෂාත් කරගන්න උපරිමෙන් යොදා ගන්න. එතකොට ඒ උතුම් කටයුත්ත මහා පිනක් එක පැත්තකින් නේද? තව මිනිසෙකගේ ජීවිතයක් බේරගන්න ඔබට කරන්න පුළුවන් උපරිම දෙයක් ඔය. මොකද බෝසතරන් වහන්සේ නමක් බුද්ධ රාජ්‍යයට පත් උනේ උන්වහන්සේට කරන්න පුළුවන් උපරිමයම මේ ලෝකයේ වෙනුවෙන් කරන්න. ඔබ දවසකුත් මම දැන් කතා කළා. බුදු පියාණන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උසස්ම ආසනෙ. ඒ කියන්නේ බුද්ධ රාජ්‍ය කියන ආසනෙ වාඩි වුණාට පස්සේ තමයි මේ ලෝකෙට කරන්න පුළුවන් යම් යහපතක් තියෙනවනම් ඒ යහපතේ උපරිමම යහපත කරන්න පුළුවන්. ආන් ඒ සීට් එකේ වැඩි වුණා. බුද්ධ රාජ්‍ය කියන එකේ. එතකොට ඒ සීට් එකේ වාඩි වෙන්න නම් මේ ලෝක සත්වයා කෙරෙහි යම් හිතක දක්වන්න පුළුවන් උපරිම යහපත කරනවා කියන අදිෂ්ඨානයක් තියෙනවා නම් ආන් ඒක පූර්ණේ කරන්න ඕන ওই සීට් එකේ වාඩි වෙන්න. එහෙම නැත්නම් ලේස කෙනෙකුට ඔතන වාඩි වෙන්න බෑ වෙනත. මොකද බුද්ධ රාජ්‍යය ලබන්න පුරන්න ඕන පාරමිතා සියල්ල ඒ විදිහටම පිරිය යුතුයි. කරන්න ඕන පින් සියල්ල ඒ විදිහටම කරන්න ඕනේ. ටිකක් ටිකක් අඩුවෙන් කළා එහෙම කරන්න බෑ. දැන් බෝසතාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මේ ලෝක සත්වයාට කරපු යහපත පිළිබඳව තියෙන පොතක් තමයි මොකද්ද? ජාතක කතා පොත කියලා කියන්නේ. 550 ජාතක පොත උත්වහන්සේ කියලා කියන්නේ අපි. දැන් සමහර තැන්වලදී පිඟුතුනි ඔබ දන්නවා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ අතීත අත්බැව්වල කටයුතු කරපු විදිහ ගැන ස්වාමීන් වහන්සේලා දේශනා කළා. අතීත කතා හැම අරගෙන. උන්වහන්සේ මෙන්න මේ අත්බැවේ මෙන්න මේ විදිහට මෙහෙම කරා. මේම් මේ කරපු කාරණාව නිසා තමයි මේක සිද්ධ වුනේ. මේ මේ කරපු දේ නිසා තමයි මේ විපාකෙ ආවේ. ආදි වශයෙන් උන්වහන්සේගේ අතීත අත්බැව පිළිබඳ මේ බෝසත් අවදී පිළිබඳව උන්වහන්සේ විවිධාකාරයෙන් දේශනා මතු කරලා දීලා තියෙනවා. ඇයි එහෙම උන්වහන්සේ දේශනා කළේ? කෙලින්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වනම් හරිනේ. මොකටද ඒවා මතක් කරන්නේ? බෝසත් අවදී ගත කරපු විදිහ ගැන ඇයි තථාගතයන් වහන්සේ මතක් කරන්නේ? අර කියන්නේ ලේ මස් ඇටනහර ඔය කියන දේවල් හිස දන් දුන්න කියනවා. ඊට පස්සේ ලය දන් දුන්න කියනවා. ඇස් දන් දුන්න කියනවා. අපි නම් දැන් මේ ලේ දන් දෙන්න තමයි යන්නේ. ඒ විදිහට දන් දුන්න කියලා කියනවා. දැන් ඒව යට ගියාවේ අර්ථත් ඔබට මතු කරලා දීලා තියෙනවා දේශනා තුළදී. මොකද්ද ඒ දන් දුන්නා කියලා කිව්වේ කියලා. එතකොට ඇයි ඒව උන්වහන්සේ කිව්වේ? ඇයි ඒ බෝසත් අවදී ගැන කිව්වේ? ඒ බෝසත් අවදී ගැන උන්වහන්සේ දේශනා කරේ ඔබටත් කවුරු වෙනද? කවුරු වෙනද? බෝසත් වෙන්න. ඔබටත් බෝසත් වෙන්න තමයි උන්වහන්සේ ඒ ටික කිව්වේ. ඔබට බෝසත් වෙන්න අවශ්‍ය අරිහත් වෙන්න. උන්වහන්සේ බෝසත් වෙලා හිටියා බුද්ධ රාජ්‍ය ලබන්න. ඉතින් ඒ බෝසත්කමයි අරිහත් වෙන්න ඕනකන බෝසත්කම අතර ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඔය ක්‍රියාපිළිවෙල එකයි වුණාට. මොකද බුද්ධ රාජ්‍ය ලබන්නත් බෝසත් පාරමිතාවක් පිරුවනම් ඒ කාලේ පුරාවටම උන්වහන්සේ හිතුවේ මොකද්ද? ලෝක සත්වයාට යහපතක් කරන්නේ කොහොමද කියලා. නැත්නම් ලෝක සත්වයා දුකින් මුදවන්නේ කොහොමද කියලා. මොකද ඒ හැම අත්බැවේකම උන්වහන්සේගේ ජීවිත කතාව අරන් බැලුවොත් ඒ ජීවිත කතාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ උන්වහන්සේ වෙනුවෙන් දේවල් කරන්න ගිහිල්ලා අකරදැබ්බලටපත් වෙච්ච ඒවා නෙමෙයි තියෙන්නේ. මොනව කරන්න කියලාද? අනිත් මිනිස්සෙක් උදෙසා යමක් කරන්න ගිහිල්ලා විවිධ ප්‍රශ්නවලට මතුවෙච්ච ඒවා. සමහර තැන්වලදී ජීවිතේ පවා විලි දීලා තියෙනවා. සමහර තැන්වලදී තමන්ගේ මුළු ශේසතම පවා දන් දීලා තියෙනවා. සමහර තැන්වලදී තමන්ගේ දරු මල්ල වුණත් දන් දීපු අවස්ථා තියෙනවා. සමහර තැන්වලදී තමන්ට තියෙච්ච එකම රැකවරණේ පවා තව මිනිස්සු වෙනුවෙන් දන් දීපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ හැම එකකින්ම උන්වහන්සේ කරපු එක ප්‍රධාන කාරණාවක් තමයි උන්වහන්සේ පොඩ්ඩක් පැත්තකින් තියලා මේ ලෝකේ තවත් මිනිස්සුෙකුගේ ගින්දරක් නිවන්නේ යමක් කරපු එක. ඒක තමයි බෝසත් පාරමිතා කියලා පුරලා තියෙන්නේ. මේකුතුනේ ඒක හරිම වැදගත්. මොකද ඒ මානසිකත්වයේ තියෙන කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම මේ නිවනත් කරගන්නේ. මොකද මේ මානසිකත්වයේ නැති කිසිම කෙනෙකුට මේ නිවන කරගන්න බෑ. ඒ කියන්නේ මේ තනිකරම අර කියන්නේ මේ තමන් විතරමයි තමන් වෙනුවෙන්ම හැමදේම කරනවා වගේ අර බොහොම කුහක මානසිකත්වය තියෙන්නේ. ආන්ගේ මානසිකත්ව වලින් අත මිදෙන්න තමයි තථාගතයන් වහන්සේ මේ ලෝක මිනිසුන් ඔය කාරණා කිව්වේ, දේශනා කළේ. මොකද ඒව දේශනා කරාට පස්සේ මිනිසුන්ගේ හිතවල ඒක රමණේ වෙනවා. ඒ කරන කටයුත්ත රමණේ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දිනුව දැකලා සතුටපත් වෙන්න හිතට තව කෙනෙක්ගේ දිනුව දැකලා සතුටපත් වීම හොඳයි කියන දෘෂ්ටිය වැටුණාට පස්සේ අන්න ඒකෙන් දෘෂ්ටිගත වෙනවා ඒ හිත. ඊට පස්සේ හිත උත්සාහ කරනවා ඒ දෘෂ්ටියට අනුකූලව තව කෙනෙකුට යහපතක් වෙනවා දැකලා සතුටටපත් වෙන. ආන්ගේ මානසිකත්වය කියලා කියන්නේ මේ නිවනට බොහොම ගෝචර මානසිකත්වය. ආන් ඒක හදන්න තථාගතයන් වහන්සේ බෝසත් අවදී පිළිබඳ විවිධ විස්තර දේශනා කරලා තියෙනවා. ඉතින් මේ විවිධ විස්තර ඔබ පොතපත පරිශීලනය කළදී ඕනතරම් කියවලා ඇති. අදත් ඔබත් මේ කරන්න යන්නේ ආන් ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ කටයුත්ත. තව මිනිසෙකුගේ කායික දාහය නිවන්න, තව මිනිසෙක් මොහොතක් හරි තව මේ ලෝකෙ ජීවත් වෙන්න, මොකද බින්දුතුනි සුගතියේ ජීවත් වෙන්න එක තප්පරයකින් හරි උදව් කරන්න පුළුවන් නම් තව මිනිසෙකුට ඒකෙන් නැගෙන පින මෙච්චරයි කියලා කියන්නේ වෙයි. ඒකට හේතුව තමයි බින්දුතුනි ඔබ හොඳටම දන්නවා සුගතිගාමි සුගති ලෝකයක් කියලා කියන්නේ මේ සුගති මනුස්ස ලෝකයක් කියලා කියන්නේ මොනතරම් දුර්ලභ කාරණාවක්ද කියලා. මොකද බුදු පියාණන් වහන්සේම දේශනා කළා තියෙන මනුස්ස අත්බැවයක් කියලා කියන්නේ කොච්චර දුර්ලභ එකක්ද කියලා. මේ අත්බැවේ කියලා කියන්නේ ඒකෙන් ලැබිලා තියෙන ආයුෂ ප්‍රමාණයනේ. මනුස්සයෙක් විදිහට පින්දුනේ ඇස් දෙක අරගෙන ඉන්න විනාඩියක් ඇස් දෙක අරගෙන උදව් කරත් ඒකෙක් මහා පිනක් කෙරෙනවා. මොකද මුළු මහා සසරක් පුරාවටම බොහෝම කලාතුරකින් තමයි ওই අවස්ථාව හම්බ වෙන්නේ. ඒ හම්බෙච්ච අවස්ථාව තව විනාඩියක් හරි ඔය කියන සැපෙන් ඉන්න අවස්ථාව හදලා දෙනවා නම් ඒක හරි වටිනවා. මොකද පින්වතුනි ඔබ අහලා තියෙනවා උදේට උල් 100යි, දවල්ට උල් 100යි, හවසට උල් 100යි. ඇනලා මහා දුක් වේදනාවටපත් වෙන මිනිස්සෙක් මේ ලෝකේ ජීවත් වෙන එක සැපයි කියලා කියනවා. එහෙම හරි සුගතිය ජීවත් වෙන එක සැපයි කියලා කියනවා දුගතියට වඩා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්නම හොස්පිටල් එකක මොකක් හරි අසනීපයක් වෙලා මහා වේදනාවෙන් කෑ ගහන මිනිස්සෙක් ඒ වේදනාවෙන් කෑ ගහ ගහ හරි තව විනාඩියක් හරි මේ ලෝකේ ඉන්න එක සැපයි. මේ ලෝකෙන් චුත වෙලා යනවට වඩා ඒක සැපයි. අර කිහිරි උලේ තිබ්බට පස්සේ ඇඟ පසාරු කරගෙන කිහිරි උල බහිද්දී කියන්නේ තව ටිකක් අල්ලගෙන ඉන්න කියලා. නේද? ඇඟ පසාරු කරගෙන මහා කීරි උලක් ඇඟ හරහා බහිද්දී කියනවා තව ටිකක් අල්ලගෙන ඉන්න කියලා. ඇයි එහෙම කියන්නේ? අන්න සුගති මේ සුගති ලෝකයේ ඇඟ හරහා කීරි උලක් බහින වෙලාවේදී ඒ දැනෙන අප්‍රමාණ දුක් වේදනාවට වඩා බොහොම භයානකයි කියනවා. මේ ලෝකෙන් එතර මේ සුගතියෙන් නික්ම යාම ඒක ඒ තරම් භයානකයි කියලා මතු කරලා පෙන්නනවා. ඒ නිසා ඔබ මේ උදව් කරන්න බෙගඳුනේ කිහිරි උලක ඉන්න මිනිස්සුෙකුට තව ටික වෙලාවක් හරි ඉන්න. මොකද ලේ දන් දෙන්නේ ලේ දෙන්නේ ගෙවල් වල ඉන්න නිකන් මිනිස්සුන්ට නෙමෙයිනේ. සමහරලාට මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සුෙකුට. ඒතරේ මිනිස්සයා මොන තරම් වේදනාවේ හිටියත් කොච්චර දාහයකින් හිටියත් මොන තුවාලේ වෙලා තිබුණත් මොන රෝගේ හැදිලා තිබුණත් ඒ මිනිසයාට මේ සමහරලාට මේ ජීවිතේ සැපේයි සම්මත ව ගත කරන්න පුළුවන් අන්තිම කාලය ගෙවෙන්නේ. ඒ මිනිසයාට ඒක තේරෙන්න නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ මිනිසයාට මට හිතුනේ නැති මැරුණා නම් හොඳයි කියලා. නමුත් ඉතින් එහෙම හිතන්නේ ඒ මිනිසයා දන්න ප්‍රමාණයට අනුව. ඒ මිනිසයාට මේ ලෝක ධාතුවේ සැපේයි සම්මත ලෝකෙක තව පොඩි වෙලාවක් හරි ඉන්න පුළුවන් නම් ආන්ගේ ඉන්න එක හොඳයි අර දුකට තියන වඩා. මොකද බෙන්ගිට ඔබ හොඳටම දන්නවා බණක් දහමක් නොහපු මිනිසෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මරණයට කැපවෙච්ච ගවයා වගේ සතර අපායට කැප වෙලා ඉන්නේ. කෙලින්ම සතර අපායට සීල් එක වැදිලා තියෙන බෙන්ගිට ආයි අහන්න දෙයක් නැහැ. කෙලින්ම මැරිච්ච ගමන් සතර අපාය උපදින. කොයි හැරි තැනක උපදිනව ගිහිල්ලා. ඔබ හොඳටම දන්න කාරණාවක් තමයි ඔය මනුස්ස ජීවිතෙන් නික්මුණාට පස්සේ ඉතාමත් කලාතුරකින් තමයි ඉතාමත් කියලා කියන්නේ ඉතාමත් කලාතුරකින් තමයි නැවත මිනිසෙක් කියලා වත් උපදින්නේ. අනිත් හැමෝම යන්නේ සතර අපාය. ආයෙ අහන්න දෙයක් නැහැ. ඔබ මොනතරම් වාසනාවන්තද කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබට මේ ලැබෙන්නේ යන්නේ මොනතරම් භාග්යයක්ද කියලා. නැත්තම් අපි ඔක්කොමත් පින්තුණි සතර අපායට කැප වෙලා හිටියේ. ඒ කියන්නේ ඒ සීල් එක ගහලමයි හිටියේ. කොයි කාලේ වගේ ඉඳලා? ඉපදිලා? ඈ? ඉපදිලා කොයි කාලේ වගේ ඉඳලා? ඉපොසිෂන් දවසින් ළමයි එහෙම තමයි. කෙලින්ම අර මාස් කඩේට කැප වෙලා වගේ කෑලි කෑලි වලට කැපිලා යන්න. අහවල් දුගතියට කියලා ඔය තැන් වලට වෙන් වෙලා කැප වෙලා තමයි හිටියේ. එහෙම කැප වෙලා ඉඳපු ඔබ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා විසින් ඒ මහා භයානක අත්දැකීමෙන් ඔබ ගලවගෙන තියෙනවා. ඔබ මේ දහමක් ඇසුරු විසුරු කරගෙන යනවා නම් පිටුතුනි කිසිම හේතුවක් නැහැ ඔබ ඒ තැනකට ඇදිලා යන්න. නමුත් ඒක එහෙම නොවුනා නම් අනිවාර්යයෙන්ම හේතු සියල්ල සැකසීලා තියෙන එතෙන්ට යන්න තමයි. එතකොට ඔබ කැමතුණත් අකමැති වුණත් ඔබ දන්නවා රෝහලක ලෙඩ ඇඳක පණ ඇදලා ඉන්න දුක් විඳින මිනිස්සෙක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පිටුතුනි දැන්ටෝයි විඳින දුක වගේ සිය දහස් ගුණයක ලක්ෂ ප්‍රකෝටි ගුණයක මහා දුක් වේදනාවක් විඳින්න නියමිතයි තව සුළු මොහොතකින්. ආන්ගේ දුක් වේදනාව පොඩි වෙලාවකට ස්ටොප් කරලා තියන්න ඔබට හැකියාවක් තියෙන මේ මනුස්සයා ලේ ටිකක් දන් දීලා. ඒ කියන්නේ මේක තුනේ ඔය කරන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. මනුස්ස ජීවිතයක් වෙනුවෙන් කරන මහා කැපකිරීමක් ඔබ කරන්නේ. මොකද ඔබගේ ඇඟේ තියෙන රුධිරය නේදලා දෙන්නේ. ඒ කියන්නේ ඔබට යමක් අහිමි වෙනවා. යමක් අහි වුණාට ඔබගේ හිත පිරෙනවා. ඔබගේ පින පිරෙනවා. ශරීරයෙන් යමක් අහිමි වෙනවා. ශරීරයෙන් ඉතින් හැමදෙසෙම යමවල අහිමි වෙනවා නේද? හැමදෙසෙම ඉතින් මොකක් හරි අහිමි වෙනවනේ. නැවත් ඔබගේ හිත පිරෙනවා. ඔය කරන කටයුතු නිසා. මොකද බෙඟතුනේ දානය කියන එක කොයි පැත්තෙන් බැලුවත් බොහොම ශ්‍රේෂ්ඨ කටයුත්තක්. මොකද දානයක් දෙන හැමතිස්සෙම යමක් ඔබට අහිමි වෙනවා. ඒ වගේම තමයි යමක් ඔබට ඒත් එක්කම හිමි වෙනවා. ආන්ගේ හිමිවීමයි අහිමිවීමයි කියන එක පිළිබඳ හරි අවබෝධයක් නැති කාලේ තමයි අපි දන් දුන්නේ නැත්තේ. මොකද අපිට ඒ කාලේ හැමතිස්සෙම හිතුනේ අපිට යමක් අහිමි වෙනවා කියලා මේ දානයක් දෙන එකෙන්. ඇත්තටම යමක් අහිමි වෙනවා තමයි. නමුත් ඒ වගේ සිය දහස් ගුණයක දෙයක් නැවත හිමි වෙනවා. ඒ නිසා ඒක දෙන එක කිසි ගැටලුවක් නැහැ. දැන් ඔබට මේවා කියද්දි බෙන්ගුතුනි දැන් කල්පනා වෙනවා ඇති. ඉතින් ඔබගේ ඥාති හිත මිත්‍රාදී මෞදේ මාපිය යහළු එහෙලියෝ දන්නා අඳුරන අය කී දහහක් දෙනා නම් අර කලින් අපි කතා කරු මරණයට කැප වෙලාද ඉන්නේ කියලා. සතර අපායට කැප වෙලාද ඉන්නේ කියලා. ඉතින් ඔය සමහර වෙලාවට බෙන්ගුතුනි අපේ ඥාති පිරිස එහෙමත් ඉතින් මුණ ගැහෙන්නේ එනවා එක එක ආකාරයේ. ඉතින් සමහර වෙලාවට මේ මිනිස්සුගේ දිහා දැක්කහම ආ පුදුම අනුකම්පාවක් හැඟෙනවා. මොකද හොඳටම දන්නවා අපේ ගතුනි ඔය යන කරගෙන යන ගමන් මගේ ඒ කරගෙන යන වැඩපිළිවෙලේ අවසානයේ උරුම වෙලා තියෙන්නේ මේ අහවල් ස්ථානෙට කියලා. සමහර මිනිස්සු කරන දේවල් දිහා දැක්කට පස්සේ හොඳටම තේරෙනවා මෙන්න මේ වර්ගයේ දුගතියක තමයි යන්න නියමිත කියලා. සමහර අය කරන දේවල් දිහා දැක්කට පස්සේ මේ යන්න නම් නියමිත ඔසුපත් නරකයකට වගේ එකකට කියලා හැඟෙනවා. සමහර අය කරන දේවල් දකිද්දි හිතෙනවා අනිවාර්යයෙන්ම මහා පෙරේතෙක් වෙලා උපදින්න නියමිතයි කියලා. නමුත් ඒ මොනවාක්වත් ඒ මිනිස්සුන් දන්නේ නැහැ නේද? මහා උජාරුවට ඉන්නවා ඉතින් කතා බහ කරලා. හරි. හරි හෙලින් කතා කරන ඉතින් කමක් නැහැ දන්නේ නැති නිසා. ඉතින් ඇය සමහරලාට කතා කරනවා ඉතින් ඔබ වහන්සේලා ඉතින් හොඳින් ඉන්නවද? එහෙම යන්න හොඳින් මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල ඉතින් අපි මේ තුන්වෙනි තට්ටුව තමයි යන්නේ. මම කියනවා නෙමෙයි. ඒ කියනවා ඉතින් මේ දවස්වල තුන්වෙනි තට්ටුව තමයි යන්නේ. මේ දවස්වල මේ දූගේ කැම්පස් වල පොඩි ප්‍රශ්න ගෙදර තමයි ඉන්නේ. අහන්නෙත් නැහැ. ඒක කියනවා ඉතින් මේ ලංකාවට එන්නත් අමාරුයි පුතාට. මේ එන්න හිටියේ මේ ලබන මාසෙ මේ. නමුත් එන්නේ නැහැ කියලා කිව්වා. මෙහි පොඩ්ඩක් අර ඉකොනොමි එක පොඩ්ඩක් වැටිලා නැති තියෙන. ඒ නිසා පස්සේ තමයි එන්න. අහන්නේ නැහැ ඔය කියනවා. ඉතින් වෙලා තියෙන මේක තුනේ ඒව ඇහෙනකොට මේ මොකද කියන්නේ? පව් කියලා හිතෙනවා. සමහරවිට පව් කියලා හිතෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ මේකෙතන. දැන් ඉතින් ওই ටික කියවුවා කියලා මොකද දැන් මෙතන වාඩි කරගෙන ඉවරලා මේ ඔබට තියෙන දහම් අවබෝධයේ සේරම ලබා දෙන්නේ. ආ එහෙමද හොඳයි. ඉතින් එහෙනම් මහත්මයෝ මේ පුළුවන් වෙලාවට ඉතින් පන්සල පැත්තෙත් එන්න. වෙලාවක් නැහැ හැමදෙන්න ඉතින් මේ වැඩ ඉතින් ගොඩක් බිසි. අමලාර බලමු ඉතින්. එහෙනම් මහත්මයෝ ඉතින් මේ පොයටවත් එන්න පුළුවන් වගේ නම් පන්සල පැත්තේ මේ පොය නම් බැරි වෙයි හඳුනේ මේ කටිනේට වගේ පොඩ්ඩක් බලන්න. හොඳයි හොඳයි කටිනේට එහෙනම් එන්න. කියන විදිහ මහ පුදුම අසරණකමක් දැනෙනවා අපිට සමහරලාට. කොහෙන් පටන් අරන් කොහෙන් කියලා කොහොම ඉවර කරන්නද කියලා. කියන්න දේවල් නම් තියෙනවා වරුවක් විතර වාඩි කරගෙන. නමුත් ඉතින් එච්චර කියන්නත් බෑ මේ මිනිසුන්ට. වෙලාව නැහැ ඉතින්. බිසි ඉතින්. දැන්ටත් ඇවිල්ලා තියෙන්නේ වැඩ ගොඩාක් පුරවගෙන. ඉතින් අර ටික කතා කරලා ඉවර වෙනකොටත් ඉතින් ඒත් එක්කම කියනවා දැන් මේ යන්නත් ඕන හඳුනේ මේ රෑ වෙගෙන එනවනේ මොකද කරන්නේ? ඒකනේ මහත්තු. රෑ වෙගෙන එනවනේ. හිට වැඩ රාජකාරී පරිදි යන්න ඉතින් මොකද කරන්නේ? ඉතින් ওই ටික කියනවා බෙගතුනි ওই ටික කටින් කිව්වට හිතින් මහා පුදුම කලකිරීමක් තියෙනවා මේ මනුස්ස ජීවිතේ වෙන්නේ යන දේ ගැන සහ වෙමින් තියෙන දේ ගැන. සමහර අයට ඉතින් අවුරුදු 60යි 70යි 80යි 90යි වයස. ඉතින් අවුරුදු 60යි වයස ඉතින් තාමත් පිසි. තාමත් බිසි. ඉගෙන හිතන් ඉන්නේ 61 දී එක හරියයි කියලා. ඔබත් හිතන් හිටියේ එහෙම නේද? 20 දී හිටන් හිටියේ 21 දී හරියයි කියලා නේද? 21 දී හිටන් ගන 22 දී හරියයි කියලා 22 දී 23 දී හරියයි කියලා. දැන් මොකද තත්ත්වය? තාම හිතන්ගෙන ඊළඟ අවුරුද්දේ නම් හරියයි කියලා. ඊළඟ අවුරුද්ද මොකුත් හරියන්නේ නැහැ. නමුත් බෙන්තුනි මේ මිනිස්සු මරණයට නැත්තම් මේ සසර අපායට කැප වෙලා ඉන්නේ මේක මූණට කියන්නත් බෑ. මතකදර තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්නේ මේ මගේ ගුරුවරයයි අපි ඔක්කොම සංගීතේ හරි දක්ෂ මිනිස්සු ඈ. අපි මිනිස්සුන්ව අමන්දානන්දයට පත් කරනවා මේ ගීතෙන් සංගීතෙන් මොකද හිතන්නේ ඔබ වහන්සේ අපි ගැන අපි දිව්‍ය ලෝකයේයිද බුදුහාමුදුරුවෝ අහන්නේ මේ ඔය ප්‍රශ්නේ අහන්න එපා ඉතින් එහෙම නෙමෙයි ඔබ වහන්සේ කියන්නේ මොකද වෙන්නේ අපි යනවාද මොකද වෙන්නේ අපේ කට්ටිය කලින් ඉඳපු අය කොහෙද ඉන්නේ දැන් දිව්‍ය ලෝකේ හොඳට වීණා ගගා ඉන්නවා ඔය ප්‍රශ්නේ අහන්න එපා මහත්තයෝ තුන්වෙනි පාරත් අහනවනේ මම බැරිම තැන බුදුහාමුදුරුවෝ කියන මොකෝ ඉන්නවා කොහෙද පහසනම් නිරේ කියලා ඉතින් ඒක තථාගතයන් වහන්සේත් මේගොතුනි මූණට කියන්නේ නැහැ. මොකද කිව්වහම දරා ගන්න බෑ. පහසෙ ඉන්නවා කියලා කිව්වහම පස්සේ කොහොමද මෙච්චර කාලයක් දරාගෙන හිටියේ? දැන් මේ අහවල් දිව්‍ය ලෝකේ අහවල් තැන අහවල් විදිහට වැජවිලා ඉන්නවා කියලා හිතාගෙන හිටියේ ගෝලයෝ ටික. ඉතින් ඔය කියන අදහස සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා බුදු කෙනෙක් හරි කිව්වට පස්සේ ඉන්නේ පහස කියලා. දරා ගන්න බැරි වෙනවනේ. අන්න ඒ වගේ පින්ගුතුනි අසරණ වෙලාවල ඕන් තරම් තියෙනවා අපිට. මිනිසුත් එක්ක කතා බහ කරද්දී වෙන්න තියෙන දේ කලින් අයට වෙච්ච දේ තේරෙනවා. නමුත් ඉතින් කියා ගන්න විදිහක් නැහැ. ඒක තමයි මේ ලෝකේ හැටි. කොහොම හරි කමන්නේ නැහැ බෙගතුනි එහෙම හරි. මොකද මරණයට කැප වෙච්ච කෙනෙක් සතර අපායට කැප වෙච්ච කෙනෙක් ඔය විදිහට හරි කමක් නැහැ. තව දවසක් හරි මේ ලෝකේ ඉන්නවා නම් ඒක හරි වටිනවා. මොකද ඒ වගේ දවසක් මේ මිනිස්සුන්ට ආයේ හම්බු වෙන්නේ නැහැ. ඔබ මේ උදව් කරන්න යන්නේ අන්න ඒ වගේ මහා ශ්‍රේෂ්ඨ වැඩකට. මිනිසෙක්ව මැරෙන්න යන වෙලාවකදී ඒ මිනිසයා වැටෙන්නේ නොදී අපි තුන් පාලමකින් වැටෙන්නේ නැනෝ කියලා ඒ වෙලාවට අත දීලා හරි ඒ මිනිසයා බේරගත්තා නම් ඒ මහා පොදුම පිනක් ඒක. ඇක්සිඩන්ට් එකක් වෙන්න යද්දී කෙනෙක් බේරගත්තා නම් ඒ හැම එකකම මහා පිනක්. ඔය හැම එකකම ලොකු පිනක් නැගෙන මොකද සුගතී මිනිසෙක්ව තියාගන්න කරපු කටයුත්තක් නිසා. කොහොම හරි කමක් නැහැ බෙඟතුනි. එතකොට ඔබට මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් සිහිපත් කරලා උපරිම පිනක් කරගන්න. ඒ වගේම ඔබ දහමටත් යොදා ගන්න. ඔබගේ නිවනටත් පාවිච්චි කරන්න ඔය කරන කටයුත්ත කොහොමද වෙන්නේ කියලා. දැන් මම මේ කල්පනා කර කර හිටියේ දැන් ඔබ ඒ අයට ලේ ටිකක් ලේනේ රුධිරේනේ දන්නේ. දැන් ඔබගෙන් ලේ පයින්ට් එකක් විතර නේද? මේ පයින්ට් එකක් විතර නේද ගන්නෙ? දෙකක් ගන්න බෑ නේද? බෑ එකයි. ආ දෙකක් ගත්තොත් ඔබත් නැති විය දෙනු නේද? එකක් දෙන්නේ තමයි වෙන්නේ. හරි. එතකොට දැන් ඔක දුන්නාට පස්සේ දැන් ඔබගේ ශරීරයේ තියෙච්ච ලේ ටිකක් යනවනේ තමයි මිනිස්සුගේ ශරීරෙට. එතකොට ඒ මිනිස්සයා ඒ ඉන්නේ ඔබද? හරි. ඉතින් ඔබගේ ලේ ටික දුන්නා නේද? ඒනේ ඔබද එතකොට එතන ඉන්නේ? අර ඉන්නේ මේ ජයසේන යක්ෂයාද කොහෙද? මහසෝන කියලා කියන්නේ. හල තියෙනව නේද? ආ. මහසෝනට තියෙනවනේ ඔළුව. මොන ඔළුවද තියෙන්නේ? ඈ? වලස් ඔළුවක් තියෙනවා කියලා කියනවනේ. මම නම් දැකලා නැහැ. මේ ඇති මොකක් හරි ඇති ඔළුව මේ මොකද අර කියනවනේ බින්දුතුනි මේ මොකද්ද ඔළුව අනිත් පැත්ත බෙල්ල ගැලවෙන්න ගහලා එහෙම එහෙම නේද ඒක ආයි අමුණන්න ගියාට පස්සේ වේද මහත්තයා නමතු කරලා බෙල්ල අනිත් පැත්තට හයි කරලා ඉතින් එහෙම එකේ කතා තියෙනවා ඉතින් ඒක කතාවක් කියද්දී ඉතින් මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා ඉතින් ඒ වේද මහත්තයා ඇයි බෙල්ල අනිත් පැත්තට හයි කරුක හරි පැත්තට හයි කරන්නේ ඉවරනේ කියලා කවන්න කොහොම හරි හයි වෙලා ඉඳන් තියෙන්නේ දැන් ගලවන්නත් බෑ හරි දැන් ඒතර ඔය කියන මහා සෝනට මහා සෝනා කියනේ මිනිසයාට මිනිසෙක් නේද ඒක යක්ෂයද නේද වලහෙද්ද දැන් තියෙන්නේ මලසෙක් වලහෙක් ගොලුවක් නේද ඇයි ඔබ එයාට මිනිසෙක් කියන්නේ ඉත වලහෙක් ගොලුවක් නේ තියෙන්නේ කෝට්ටයක් වගේ ඇඳලා හිටියොත් එහෙම සම්පූර්ණ ඇඟ වැහෙන කෝට්ටයක් ඇඳලා දැන් වලහෙද්ද ඉතින් වලස් ඔළුවක් නේ තියෙන්නේ. ඔළුව වහලා ඇඟ විතරක් පේන්න තිබු දැන් මිනිස්සුද? ඉතින් මං අහන්නේ මහාසෝන කියන මහත්තයා මං අහන්නේ මේ කරුසරු ඇතු කතා කරන්න බෑ මිනිත් හදි සම්මුණත් එහෙම. ආ ප්‍රශ්නේ නැහැ ගුරුහාමුදුරුවෝ කිව්වනේ. මොකද්ද? මන්තරේ කියලා නේද? අමනුෂ්‍ය කමුණාව කරන් දෙන මන්තරේ කිව්වනේ. ඒක අපි දන්න නිසා බය වෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ නැති කිවන මහසෝන නෙමෙයි ඕන කෙනෙක් නිදා ගන්න. ඒ නිසා ඒක ප්‍රශ්නයක්. එතකොට දැන් මහසෝන කියලා කියන්නේ මිනිස්සෙද්ද නැත්නම් වලහෙද්ද? මොකද කියන්නේ? දැන් වලස් ඔලුවන්නේ තියෙන්නේ. මිනිස්සෙගේ ඇඟන්නේ තියෙන්නේ. ඉතින් මං අහන්නේ වලහෙද්ද මිනිස්සෙද්ද? අපේ මහත්මයා කියන විද්‍යාමාන වෙනවා කියලා. හොඳයි මං හිතන්නේ විද්‍යාමාන වෙන මිනිහෙක් විදිහටද වලහෙක් විදිහටද? ආමනුෂ්‍යය කියලා දැන් අර්ථකථනයක් එන්නේ. ඒ කියන්නේ වලහසු ආමනුෂ්‍යයෝද? ආමනුෂ්‍යයද මිනිහෙද වලහෙද්ද? මොකද කියන්නේ? ඈ? දැන් යක්ෂ කියලානේ කියන්නේ. නෑ ආමනුෂ්‍ය කියලා තමයි කියනවා පිරිස. ඒ වුණාට මිනිස්සු මිනිහෙක්ගේ ඇඟක් තියෙන්නේ. වලහෙක්ගේ ඔළුවක් තියෙන්නේ. එහෙමනේ කියන්නේ. එතකොට ඔය වලහෙද්ද, මිනිහෙද්ද නැත්නම් අමනුෂ්‍යෙද්ද? මොකද තුන් දෙනාගම කැලේ තියෙනවා. ආ ගතිය. වත් කිය. බොහොම නැහැ. මොකේක අදහස්? දැන් හරි ප්‍රශ්නයක් නේ මේක. දැන් ඒක දැන් මම කල්පනා කරේ දැන් ඔබගේ ලේට් එකේ මම තව මිනිහෙර දුන්නාට පස්සේ ඒ මිනිහසර මොකක් කියලාද කතා කරන්න ඕනේ? දැන් ඔබගේ නම ඔබගේ නම සිරි පාලන දැන් ඔබගේ ලේට් එක දෙනවා අමරපාලට හරි දැන් අමරපාලට කතා කරන්නේ සිරි පාල කියලාද මොකද කියන්නේ ඉතින් ඔබගේ ලේට් එකේ එතනන් තියෙන්නේ දැන් දැන් ඔබ අහලා තියෙනව නේද බිකුදුනි අර බද්ධ කරන්නේ වකුගඩුව එහෙම බද්ධ කරනවා නේද දැන් දැන් සුනිල්ගේ වකුගඩුව බද්ධ කරනවා අමල්ට. දැන් ඇයි අමල්ට සුනිල් කියන්නේ බැරි? වකුගඩුව විතරනේ බද්ධ කරේ නේද? ඒකද? ඇයි එහෙම කියන්න බැරි? දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් පොඩි දරුවෙක් ඉන්නවා. පොඩි දරු පැටියෙක් ඉන්නවා පුංචි එක්කෙනෙක්. දැන් එයාට මව් කිරිනි දෙන්නේ මව් කිරි දුන්නාට පස්සේ ඔබ හොඳටම දන්නවා ඒක මව් කිරි විතර නම් බොන්නේ. දැන් තනි ක්‍රම ඒකගේ මුළු ඇඟේම තියෙන මොනවද? මව් කිරි තමයි දැන් ඒවා ඒ ලේ වෙලා අරම මෙව වෙලා දැන් තියෙන්නේ. අම්මගේ නම ශ්‍රියානි නං. ඇයි ඒ දරුවට ශ්‍රියානි කියන්නේ නැත්තේ? ඉතින් තනි කරම බින්දුතුනි අම්මගේ ශාරීරික ටීචර් කෙනිය දරුවට දුන්නේ තනි කරම එතන තියෙන්නේ ඒ ටිකනේ. ඇයිද ඒ නම කියන්නේ නැත්තේ? දැන් ඔබ ඔය ලේ ටික දන් දුන්නාට පස්සේ ඔය ලේ ටික එක එක මිනිස්සු ගාවට එක එක මට්ටමින් යනවා. දැන් අපි හිතමු එක මිනිහෙක් ඉන්නවා ඇඟේ තියෙන ලේ පයින් ප්‍රමාණයෙන් 90%ක්ම ලේ පිටින් දුන්නා. දැන් එතකොට මේ මිනිස් ඒ ශරීරයේ තියෙන දේවල් මේ ලේ ධාතුවෙන් 90%ක්ම දුවන්නේ වෙනත් වෙනත් පිරිස්වල ශරීරෙ තියෙච්ච ලේ. ඒතර අපි සාමාන්‍යයෙන් මේ මනුස්සරේ ඒ නමින් කතා කරන එක. මොකද දැන් ටිකකට කලින් ඒ ලේ ටික තිබුණේ වෙන කෙනෙක් ගාවනේ. ඒතර ඒ පැකේජ් එකට කිව්වා එක නමක්, අහවල් නම කියලා. ඒකෙන් ටිකක් අරගෙන මෙතෙන්ට දුන්නා. තව කෙනෙක් ටිකක් අරගෙන මෙතෙන්ට දුන්නා. තවත් කෙනෙක් ටිකක් අරගෙන මෙතෙන්ට දුන්නා. ওই විදිහට ලේ දීලිවර වෙලා 90%ක්ම පිටින් එකතු වෙච්ච ලේ ටිකක් ඔතෙන්ට දීලා තිනවා. දැන් අපි කොහොමද කියන්නේ මේ මනුස්සයාට ඒ නමින් කතා කරන්න අයිතියක් නැහැ නේ මේකද? මොකද බොහෝ දේවල් ටිකක් මේ එලියෙන් එලියෙන් හම්බෙච්ච ගැජට් නේ තියෙන්නේ. හරි. අපි ලේ ටික විතරයිනේ හා. එහෙනම් හාමුදුරනේ අස්ති හරි. දැන් අපි හිතමුකෝ ගමේ සිරිපාල මහත්තයාගේ කෙහෙල්කන්. කෙහෙල්කන්. දැන් මේ කෙහෙල්කන ගහේ තියෙන තාක්කල් ඒකේ අයිතිකරු අයිතිකාරයා කවුද? නะ? සිරිපාල මහත්තයා. ඊට පස්සේ අනුරාධපුරයේ උපුල් මහත්තයාගේ කුඹුර. ඒකේ තියෙනවා හාල්. ඒ වීවල අයිතිකාරයා කවුද? උපුල් මහත්තයා. ඊට පස්සේ ඉඩමක් තියෙනවා ඒ ඉඩම ආච්චිගේ. ඒ ඉඩම තියෙන ලිඳි අයිතිකාරයා කවුද? ඈ ආච්චි. ඉතින් ලිඳ ආච්චිගේ නම් ලිඳේ වතුර කාගේද? ගන්න එපා එකක්වත්. මගේ ලිඳේ වතුර. එහෙමනේ කියන්නේ. ඒකනේ ගහන්නේ ගත්තා. ඒකනේ හොරා කියන්නේ. හා වතුර ආච්චිගේ නම්. ඇමරිකාවේ ඉන්නවා ඇන්ඩ්‍රු කියලා මහත්තයෙක්. එයාට තියෙනවා තිරිඟුයාය. ඒ තිරිඟුයායේ අයිතිකාරයා කවුද? මිස්ටර් ඇන්ඩ්‍රු. දැන් ඇන්ඩ්‍රුගේ තිරිඟුයි ආච්චිගේ වතුරයි උපුල්ගේ හාලුයි නේද? උපුල්ගේ හාලුයි ඔය ඔක්කොම ටික එකතු වෙලා ඔය ශරීරය තියෙනවා. දැන් ඔබ හොඳටම දන්නවා මේ මෙතන වෙන්නේ පරිවර්තන කියලා. ඇයි ඔබට ගුරු ස්වාමීන් වහන්සේ කියන්නේ ලේ දෙන්න බැරි නම් වටක්ක දෙන්න කියලා? නේද? එහෙනම් වටක්කනේ ලේ වෙන්නේ. නේ? එහෙමද? එහෙමද? හරි, කමන්නේ වටක්කනේ ලේ වෙන්නේ පරිවර්තනේ වෙන්නේ. හරි. එතකොට දැන් ඔබ දන්නවනේ ඔය කතන්දරේ. දැන් එතකොට ඔය කියන මිනිස්සයාට 90%ක් ලේ දුන්නා වෙනත් වෙනත් පිරිස්. එයාගේ දැනට තියෙන කොටස් ටික ඔක්කොම හැදිලා තියෙන්නේ ඇන්ඩ්‍රුගේ තිරිඟු පිටු වලිනුයි ආච්චිගේ ගෙදරනේ ඉන්නේ. ඒ නිසා දැන් මාස 6ක් තිස්සේම බොන්නේ ආච්චිගේ ළිඳේ වතුර. දැන් එහෙනම් මේ ඇඟේ තියෙන වතුර ඔක්කොම කාගේද? ඈ? ඇඟේ තියෙන වතුර ඔක්කොම ආච්චිගේ. ඒ වගේම වී ඔක්කොම උපුල්ගේ. එතකොට ඒ හාල් තමයි දැන් මිනිහා මාස 6ක් තිස්සේම කන්නේ ඒ කුඹුරේ හාල්. ඒවයි පිටි වතුරයි. දැන් එතකොට මම කියන්නේ ওই මිනිස්සයා ට කියන්නේ අපි සමන්. සමන් කියන එක සාධාරණයි. මං කියන්නේ සමන් කියන්නේ සාධාරණයි. ඇයි? ඇයි දැන් අර එක එක අයට අයිති වෙච්ච දේවල් ටිකක් නේද දැන් ඕකේ තියෙන්නේ? දැන් ළිඳේ තියෙනකොට ආච්චි කියනවා මගේ කියලා. එතකොට ඒක ඇඟේ තියෙනකොට ආච්චිට කියන්න බැරිද ඔන්නම් මගේ කියලා? දැන් වතුර ටික ඇඟේ තියෙනකොට කාගේ හරි. ඉතින් ඒ ආච්චි ළිඳේ තියෙනකොට විතරද කියන්නේ මගේ වතුර කියලා? එතකොට ඒ වතුර ටික තව කෙනෙක්ගේ ඇඟේ තියෙනකොට කියන්න බැරිද ඔය ඇඟේ දුවන්නේ මගේ වතුර කියලා? අර සමහරු කියන්නේ තෝගේ ඇඟේ දුවන්නේ මගේ ලේ කියලා. ඒ නිසා මට ඕන විදිහට හං කියලා එහෙම කියනවා නේද? දැන් එතකොට ඇඟේ දුවන කාරණා ගොඩක් දේවල් එක එක්කෙනාට අයිති වෙලා තීච්චේව තමයි දැන් දුවන්නේ. ආ. ඔය ශරීරය දුවන එකක් කියන්නේ ඔබට අයිති වෙලා තීච් එක. එකක්වත් නැහැ. මොකද ඕකේ යම් යම් දේවල් ටිකක් යම් යම් ගැජට් ටිකක් තියෙනවා. ඔය ගැජට් ටික ওই විදිහට තියෙන්න ඕකට එකතු කරගත්ත සියලුම අමුද්‍රව්‍ය. ඔය හැම එකක්ම එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට අයිති ඒවා. අයිතිව තමයි කාලා බීලා ඇඳලා දැන් ඔය ඉන්නේ. අහවල් මුදලාලිට, අහවල් මහත්තයට, අහවල් ඉඩම් හිමි කෙනාට, අහවල් වැවිලි හිමි කෙනාට ඒ ඒ අයට අයිති ටික තමයි දැන් ඔක එකතු වෙලා තියෙන්නේ. මං අහන්නේ ඔය ටික එක තැනකට එකතු වුණාට පස්සේ හරිනම් ඕකට ඔය නම් ඔක්කොම කතා කරන්න ඕනේ නේද කියලා. ඈ මේ ඇන්ඩ්‍රු සයිමන් එන්න කියලා කතා කරන්නේ. ඇන්ඩ්‍රු සයිමන් උපුල් එන්න. ඇයි? මොකද හැමෝගෙම අයිති ඒ හැමෝගෙම අයිති තීච්ච ඒවා එකතු වෙලා තියෙන්නේ දැන් ඔතෙන්ට. එතකොට කොහොමද ඔකට තනි නමක් දාන්නේ? දාලා තිබ්බට ඔය දාලා තියෙන නම වැරදි. අපි මෙහෙම ගමුකෝ. ජපානෙන් එන්ජින් එකක් ගේන. ජපානෙන් එන්ජින් එකක් ගේනවා. දොරවල් දෙක ගේනවා ඇමරිකාවෙන්. වහල ගේනවා ඉන්දියාවෙන්. ටයර් හතර ගේනවා ජර්මනියෙන්. ඈ ඊට පස්සේ ඉලෙක්ට්‍රික් යුනිට් එක ගේනවා, ඉලෙක්ට්‍රිකල් යුනිට් එක ගේනවා රුසියාවෙන්. assemble කරනවා ලංකාවේ. ওই වාහනේ made in ශ්‍රී ලංකාවේ. ඈ ওই වාහනේ කාර්ද ආයිති made in ශ්‍රී ලංකාවද ඔක? එහෙම made in india assembled in ශ්‍රී ලංකාවද? එහෙම ගහලා තියෙනනේ සමහර මොබයිල් වල එහෙම මම දැකලා තියෙනවා. assemble කරලා තියෙන මෙහි නමුත් බඩු මූට්ටු ටික made in california කියලා කියලා තියෙනනේ. දැන් හිතන්නකෝ පින්තුනි, එහෙම කැලරි ටික ඔක්කොම එකට එකතු කරලා එකලස් කරනවා කියලා එක තැනකින්. එතකොට මේ වාහනේ අහිතිය පැනවෙන්නේ කාටද? ඉන්දියාවටද? ඇමරිකාවටද? ජර්මනියටද? රුසියාවටද? නැත්නම් කැලරි එකද කරපු ලංකාවටද? මොකද කියන්නේ? ඈ කාටවත් අහිති? කාටවත් අහිති නැද්ද? ඉතින් එහෙනම් ඇයි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගන්න එක? ඒ කියන්නේ අන්තිමටම ආපු හේතුවට අනුවද නම ගහන්නේ අයිතිය පාලනවල තියෙන ඔය. දැන් අපි තු අන්තිමටම ඔය කැලට් එක කලස් කරේ ලංකාවේ කවුරු හරි කෙනෙක් කියලා. ඒ නිසා කියනවා මේක ලංකාවේ එකක් කියලා. ඉතින් හරිද ඔය කියන එක? මේකේ අන්තිමට යම් හේතුවක් එකතු කරාට පස්සේ ඒ නමින් හඳුන්වන්න පුළුවන්ද ඔය කියන එක? එනේ අන්තිමට එකතු කරන හේතුවනේ මේකද, මේ කැලටි එකට එකතු කරන එක. ඉතින් කැලටි එකට එකතු කරන එක අන්තිමට වුණා කියලා අර සමස්ත යුනිට් එකටම අයිතියක් දෙන්න පුළුවන්ද? දෙන්න බෑනේ. ඒ කියන්නේ ඔබ අනුන්ගේ දේවල් ටික කාලා වතුර එකක් අන්තිමට බිව්වට පස්සේ. ඈ දැන් ඒක ඔබගේද ඔය ශරීරේ? දැන් කල්පනා කරලා බලන්නකෝ, ඔකට හුස්ම අදිනවනේ. හ්ම් දවසට කොච්චර අදිනවද? හ්ම් උදේ ඉඳන් නෙවෙයි, උදේ කියලා පටන් ගත්තා උදේට කලින් මැරෙලා නේද? හැමතිස්සෙම මොනව අදිනවද? හුස්ම අදිනවා. දැන් ඔය අදින හුස්ම මේ හැම කේශ නාලිකාවක් කරාමත් යනවා, බ්ලේ ධාතුවට එකතු වෙලා. ඒ වගේම මේ තියෙන හැම මැටීරියල් එකකම, මේ හැම ගැජට් එකකම ඔය කියන ඔක්සිජන් තියෙනවා. කවුද හැදුවේ ඒවා? ඔක්සිජන්. දැන් ඔය අදින ඔක්සිජන් කවුද හදන්නේ? ඈ කවුද අදින්නේ ඔක්සිජන්? ගස් වලින් තමයි ඔක්සිජන් නිර්මාණය කරන්නේ. ඒ ඉඩම කාටද හිති? දැන් මේ පැත්තේ අදින ඔක්සිජන් ඔක්කොම අයිතිකාර වල්ලපට්ට ඉදමේ අයිතිකාරය. මොකද මේ මාත්‍යාගේ ගස් තමයි හතර වටේම තියෙන මොකද මේක තියෙන ගස් ගොඩක් අපි කපලා තියෙන්නේ. මේ ගොඩනැගිලි හදන්න අවශ්‍ය නිසා. ඉතින් වටේ පිටේ තියෙන ගස්. හැබැයි මේ හැම ගහටම අයිතිකාරයෙක් ඉන්න. ඔබ කියන්නේ නැහැ කියලාද? ගාපල බලන්න ගිහින්ද මොකද වෙන්නේ බලන්න. මේ හැම ගහටම අයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මේ ගහේ හැදෙන ගෙඩි වලට අයිතිකාරයෙක් ඉන්නවනම් මේ ගහෙන් එළියට විසි කරලා දාන ඔක්සිජන් වලටත් අයිතිකාරයෙක් ඉන්නවනේ. එහෙනම් ඔය අදින ඔක්කොම ඔක්සිජන් ටික එක එක්කෙනාට අයිති දේවල්. ඒ ටික ඇදලා දැන් ඕකේ තියෙනවා. අන්තිමට හුස්ම ටික ගත්තට පස්සේ ඔබ කියනවා මේ මම තමයි කියලා. නමුත් ඔබට මොකක්ද එහෙම කියන් තියෙන අයිති? මොකද අන්තිමට ඇද්ද ඔක්සිජන් ටිකක්. ඔය ඔබට අයිති එකක් නෙමෙයි ඔය. ඔය කාට කාටද අයිති එකක්? අද බීපු වතුර ටික ඔබට අයිති ඒවා එහෙම නෙමෙයි. වෙන වෙන අයට අයිති ඒවා. ඔන්න ඔය කියන මේ ලෝකේ තියෙන එක එක දේවල් වල සමූහ එකතුවක් තමයි පින්තුමේ ඔබ කියලා නමින් ඔය හඳුනන ගැජට් එක. මම මේ ගුරු හාමුදුරුව මතක් කරන පෙට්ටගම කියලා කියන්නේ නේද? ඔය පෙට්ටගමේ තියෙන ගැජට්ස් එහෙම කිව්වට කමක් නැහැනේ. කැතයි වගේ දේම කියන එක. ඉතින් තථාගතයන් වහන්සේම දේශනා කළා තියෙනවනේ මේ රහතන් වහන්සේලාම දේශනා කළා තියෙනවනේ වාහනයක් විදිහට බලන්න කියලා. ඕකේ තියෙන ඔය හැම ගැජට් එකක්ම ওই විදිහට තියෙන්න දාස් සංඛ්‍යාත පිරිසකගේ උදව් උපකාරය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඔබ දැකලා තියෙනවද අර ස්වාමීන් වහන්සේලාගේ ඔය දානේ බෙදෙන මේස උඩ ගහලා තියෙන පොඩි පත්‍රිකාව? ඒක කීවල ඇති සමහරලාට ඔබ පේනවද ඒක ගහලා තියෙන කාරණාව? එදා ඈත අතීතයේ පටන් මේ ඇලවේලි සකස් කරලා වැව් අමුණු බැඳලා කරලා මේ ගොයම් කපලා වපුරලා ඒවා අවශ්‍ය විදිහට සකස් කරලා මේ ස්ථාන වලට ගෙනහැල්ලා දානයක් විදිහට සකස් කරලා මේ අද මේ වෙලාවේදී මේ පූජා කිරීම දක්වා ඒහා සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා කියලා කියනවා. එතකොට ඔබට පේනවද පින්වතුනි ඔබ කන එක බත් ඇටයකට කී දෙනෙක්නම් සහසම්බන්ධ වෙලා ඉන්නවද කියලා. ඔය බත් ඇටය කියලා කියන්නේ එක එක අවස්ථා ටිකක්නේ. ඔබ දැන් ඒක ධම තුලින් දන්නවා ඇති. එතකොට මේ එක එක අවස්ථාවල එක එක්කෙනා අයිතිවාසිකම් පනවල තිබුණා. ඔය කුඹුරු තියෙනකොට වී වලට වෙන අයිතිකාරයෙක් හිටියා. ඒ ටික සල්ලි දීලා ගත්තට පස්සේ ඒ වී වලට තව අයිතිකාරයෙක් හිටියා. ඊට පස්සේ ඒ වී ටික මෝලකට දෙනවා. ඊට පස්සේ එතෙන්දි මොකද උනේ? එතන මෝලේ තව අයිතිකාරයෙක් හිටියා. එයා තමයි එතන අයිතිකාරයා. ඊට පස්සේ ඒක හාල් බවට පත් වුණා. ඊට පස්සේ හාල් ඒ ටික ලොරියකින් ගත්තා. එතන තව අයිතිකාරයෙක්. ඊට පස්සේ ඒ හාල් ටික ඇවිල්ලි වෙලා කඩේකට දුන්නා. ඊට පස්සේ කඩේ මුදලාලේ අයිතිකාරයා. නැද්ද? ඔබ නෙමෙයි අයිතිකාරයා. නිකන් දෙනන්න නැත්තම් කඩේ මුදලාලේ අයිතිකාරය. ඊට පස්සේ කඩේ මුදලාලට සල්ලි දීලා ඔබ අරගත. දැන් අයිතිකාරය කවුද? දැන් ඔබයි ඒකේ අයිතිකාරය. දැන් ඒක ඔබ කනවා. දැන් අන්තිමටම තම්බලේක කනවා. කෑවට පස්සේ ඒ ටික තමයි ඔබගේ ශරීරේ තියෙන්නේ. මොකද ඒ ටික තමයි මේ ශරීරේ තියෙන එක එක දේවල් වලට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඇත්තටම ඔබට කතා කරන්න කොයි නමින්ද එතකොට? ඒ කියන්නේ ඔතෙන්ට එකතු වෙච්ච බත් ඇටේ කලින් ඉඳපු අයිතිකාරයන්ගේ නමින් ඔබට කතා කරන්න ඕන හරිනම්. නමුත් එහෙම නෙමෙයි කතා කරන්නේ. ඒකෙන් වෙන් කරගෙන තමයි කතා කරන්නේ. නමුත් ඒ කතා කරගෙන ඉන්නේ සම්පූර්ණයෙන් වැරදි පිටින්. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් අර අපි කලින් කාරණාව කිව්වේ අර මහාසෝන කියන මහත්තයා ගැන. එහෙම කිව්වම හිනහෙන්. ඔය මහාසෝන කියන මහත්තයාට ඔබට අර කාරණාව කිව්වට පස්සේ ඔබ කල්පනා කරන්නේ ඇත්තට මෙයා අර මහත්තයා කියලාද කතා කරන්නේ නැත්නම් යක්ෂයෙක් කියලාද කතා කරන්නේ නැත්නම් වලහෙක් කියලාද කතා කරන්න ඕනේ? මෙයාට මොකක් කියලාද කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ පිඟුතුනි මේ ලෝකේ යමක් විද්‍යාමාන වෙනවා නම් ඒ විද්‍යාමාන වෙන හැම එකක්ම කියන්නේ මේ හේතු මහ විශාල ප්‍රමාණයක එකතුවක් ඔය තියෙන්නේ. මහ විශාල ප්‍රමාණයක එකතුවක්. ඒ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න අමාරුයි. ඇයි එහෙම කියන්නේ? මොකද පිංගුතුනේ ඔය ශරීරයේ ඔය කියන විපාකස්කන්ධය ඔය කියන එක ඔය විදිහට විද්‍යාමාන වෙන්න මහ විශාල හේතු කන්දරාවක් එකට එකතු වෙලායි තියෙන්නේ. ඒ හේතු හැම එකටම පිංගුතුනේ විවිධ තැන්වල විවිධ අහිතකාරත්වයේ පැනවිලා තියෙනවා. විවිධ කොටස් වලින් තමයි ඔක හැදිලා තියෙන්නේ. ඇත්තටම පිංගුතුනේ ඔකට ඔය එක නමක් කියලා කතා කරන එක බොහොම අසාධාරණයි. මොකද එක නමකින් ඕක කතා කරන්න බැහැ. හරිනම් නම් කෝටියකින් විතර කතා කරන්න ඕනි ඕක. මොකද ඔය ශරීරය ඔය විදිහට තියෙන ඔබගේ අම්මාගේ බලපෑමකුත් නැද්ද? අම්මාගේ ඔය දැන් ඔය ශරීරයේ ඔය බඩේ තියෙන කාලේ අම්මා මොකක් කියලාද කිව්වේ? ඔය කාගේ පුතා කියලාද කිව්වේ? මේ මගේ එක මේ බඩේ ඉන්නේ. ඒතර කන බොන ඔක්කොම ටික කවුරු කාපුවාද කිව්වේ? අම්මා කාපුවා කිව්වේ. එතකොට ඔය එහෙනම් පින්වතුනි ඔය කියන යුනිට් එක ඔය විදිහට තියෙන එකේ අයිතියක් කාට තියෙනවද එහෙනම්? අම්මටත් තියෙනවා. ඔබගේ ගමේ කඩේ මුදලාලිටත් තියෙනවා අයිතිය. මොකද මේ මිනිස්සයා එදා එතන කෑම ටික අවශ්‍ය වෙලාට ආහාර ටික ගෙනාවේ නැත්නම් සමහරට ඔබ මෙලහට මැරිලා. ඒ වගේම ඔබ හොස්පිටල් එකක ඉන්න වෛද්‍යවරයෙකුට එයාටත් යම් අයිතියක් තියෙනවා. මොකද මේ දොස්තර මහත්තයා එදා බෙහෙත් ටික දුන්නේ නැත්නම් මෙලහට ඔබ නෑ මැරිලා. නේද? ඒ වගේ ඔබ එදා එහි ඉඳලා මෙහෙට ආපු මේ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් හිටියා නා. දැන් ඔබ මේ පිඟුතුනි. ඔබ කීයක් වාහනවල ගිහින් ඇද්ද? නේද? තමාර ඩ්‍රයිවර්ලත් එක්ක ඇඟේ ලේ වතුර එනවා කියලා කියන්නේ. හරි ලේ වතුර වෙලා හරි මොකක් හරි වෙලා හරි මේ මිනිස්සයා ඔබ බේරගත්තනේ මේ වෙලාවේ වාහනේ හපන්න නැතුව. හැබැයි මේ වෙලාවේ වාහනේ හපුණා නම් මේ වෙනකොට ඔය ශරීරේ ඔය විදිහට නෑ මැරිලා පිඟුතුනි. එහෙනම් ඒ මිනිස්යාගේ සම්බන්ධයක් තියෙනව නේද ඔබට? ඒ කියන්නේ ඔබගේ වයස අවුරුදු 60ක් නම් මේ දක්වා ඔබ ගිය හැම වාහනයකම ඩ්‍රයිවර්ට පොඩි අහිතියක් තියෙනවා. මොකද ඒ ඩ්‍රයිවර් මහත්තයාගේ අතින් යම් වරදක් වුණා නම් මේ වෙනකොට ඔබ නැහැ. ඔබ මැරිලා. ඒ වගේ ඔබ මේ ජීවිතේ මොනව හරි කාලා තියෙනවනේ. මේක කොච්චරනම් කාලයක්ද? මේක වැවක් විතර වතුර බීලා ඇති. වැව් දෙකක් විතර බත් ගිලලා ඇති. ඔය කාපු හැම කෑම එකක්ම වහනොවී තියෙන්න ඒවට සහසම්බන්ධ වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ හැමෝටම යම් අයිතියක් තියෙන ඔබගේ ශරීරය ওই විදිහට තියෙන. එහෙනම් පින්වතුනි ඒ සියලු එකෙන් මහා දැවැන්ත පිරිසකගේ උදව්ව නැත්තම් හේතුව වැදගත් වුණා ඕක ওই විදිහට තියෙන්න. එහෙම තියෙන එකකට කොහොමද කෙලින්ම කියන්නේ මේ ඔබ කොහොමද වෙන් කළා කියන්නේ මේ මමමයි කියලා? කොහොමද ඔක වෙන් කළා ගන්නෙ? මොකද බින්දුතුනි එහෙම වෙන් කරලා ගන්න නම් ඔය ඔතන තියෙන හේතු වලට නැත්නම් ඔය ඔතන තියෙන අපි කියනමු ඵල කියලා ඔය ඔතන තියෙන හේතුඵල වලට වෙන කිසිම සම්බන්ධයක් තියෙන විදිහක් නැහැ. එහෙම වෙන කිසිම සම්බන්ධයක් තියෙනවා නම් හැම පැත්තෙම අර නහරවැල් ගිහිල්ලා වගේ හැම තැනටම සම්බන්ධකම් ඔය හැම යුනිට් එකකටම තියෙනවා නම් බින්දුතුනි කොහොමද ඕකෙන් කිසිම දෙයකට අයිති නැති වෙන් වෙච්ච ඵලයක් ගන්න. එහෙම ගන්න කිසිම ක්‍රමයක් නැහැ. මම මේ කියන එක මම කියන්න උත්සාහ කරනවා එක එක විදිහට. ඔබ උත්සාහ කරන්න මේ කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න. මොකද බෙන්ගුතුනි මෙහෙම හිතනකොට ඔය උතන්ට කේන්ද්‍රගත වෙලා තියෙන ඔය විකෘති අදහස දිය වෙලා යනවා බෙන්ගුතුනි. මාතෘ ගුරු ස්වාමීන් වහන්සේ එක දේශනාවකදී කිව්වා මේකට වැය වෙනවා කියන වඩා හොඳයි දිය වෙනවා කියන කෙනෙක්. ඕක දිය වෙලා යනවා. ඔය වෙන් කරගෙන ඉන්න අදහස. ඕක ටික දිය වෙලා යනවා. දැන් ඔබට හිතනවා මේ මගේ ලේ තමයි දෙන්නේ කියලා. එහෙම හිතනවා නේද? එහෙම හිතන්නේ නැද්ද? දැන් ඔබට හිතනවා මගේ ලේ තමයි දෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබද ලේ හැදුවේ? ලේ ෆැක්ටරියක්ද? දැන් ඔය අද දෙන්න යන ලේ ටික නිෂ්පාදනය කරන ඔබ කරපු එකක් කියන්නේ මගේ ලේනේ දෙන්නේ. ඔබ කරපු එකක් කියන්නේ දැන් ඔබගේ ලේනේ දෙන්නේ අද ඔබ කරපු එකක් කියන්නේ ඔබගේ ලේ කියන්නේ ඒක ලේවල කොයිකද ඔබ රතු පාට කරාද එහෙමද? ලේ රත් කරාද? ඔබගේ වෙන්න ඔය ලේ ටික ඔබ මොනවද කරේ ලේ වලට? මොකක් කර කරාද? මූල් කරේ නැහැ නේ බින්දු. ඒ ලේ ටික කවුද හැදුවේ එතකොට? දැන් මේ ඔබෝ දියේ කරන්න යන්නේ. කවුද ලේ ටික හැදුවේ? ඈ? ආ. හරි. එතකොට ශරීරයේ තියෙන කෑම ටික කවුද හැදුවේ? හරි. ශරීරයට කෑම දුන්නනේ. ඒක කවුද හැදුවේ? ඒක හැදුවේ ගහනේ නේද? ගහ කියන්නේ ශරීරයේ ඒ කැම ටික හැදුනේ. ගහ හැදුවේ කවුද? පොහොරෝලි. පොහොර හැදුවේ කවුද? යම් පසරය. පොහොර හැදුවේ කවුද? ඒ මහත්යද? පොහොර හැදුවේ කවුද? ඒත් ගස්වලි. ගස් හැදුවේ කවුද? පොහොරෝලි. පොහොර හැදුවේ කවුද? ගස්වලි. ඒ ගහ හැදුවේ කවුද? පොරෝනේ නෑ යන්න බෑ කරගෙන එතන. හරි අපසරින්නම්. ඔය ලේ හදන හුස්ම මේ ඔක්සිජන් ඕනනේ. ඔක්සිජන් හදුවේ කවුද? ආයි ගහටම ගියා. ලේ හදන්න ඔක්සිජන් ඕනි. ඔක්සිජන් හදුවේ නැහැ, නහය නහය. ඔක්සිජන් හදුවේ නහය. වෙන පැත්තකට නැත්තම් ඒකෙම යනවනේ. ඔක්සිජන් හදුවේ කවුද? ඔක්සිජන් හදන නහය පැන, නහය නැත අදින්න මොකෙන්? එතන නහයනේ. අපි එහෙම ගමුකෝ. නහය හදුවේ කවුද? අම්මද? මේ මොකද? තල්ලා කරලා එහෙම කරලා අර කෑගුමක් හදනවා වගේ. ඔබ නහයද අම්මද? නහයද කවුද? දෛවික එක જાතිය නහයවල් තියෙන මේකුතුනේ. නේ කපුටු නහයවල් තියෙනවා, වක් වෙච්ච නහයවල් තියෙනවා, කොකුමන්න වගේ නහයවල් තියෙනවා. එහෙම නහයවල් වල ගොඩක් තියෙනවා. හරි මොකක් හරි කමන්නේ. ඔය මොකක් හරි හැඩේ නහය හැදුවේ කවුද? ඈ? සෝබාදහම්. නහය තියෙන්නේ මස්ලේනේ. නහය හැඩේ කවුද හැදුවේ? දැන් මස්ලේ තිබ්බ වලට ඔක්කොම නහයවල එක වගේ නෙමෙයිනේ. එක එක හැඩනේ. ඔය හැඩේ කවුද හැදුවේ? කර්ම ශක්තියනේ. කර්මජවනේ හැදුනේ ඔය හැඩේ. කර්ම ශක්තිය හැදුවේ කවුද? යන් යන් පස්සරය. එක එක කව වෙනකන් යන්. හා. කර්ම ශක්තිය කවුද හැදුවේ? ඈ? කර්ම ශක්තිය හැදුවේ කවුද? හිතයි අවිද්‍යාව තෘෂ්ණයි. මොකද හිතක්කුත් ඕනේ. අවිද්‍යාව තෘෂ්ණාවත් ඕනේ. හිතයි අවිද්‍යාව තෘෂ්ණාවලුනේ තමයි කර්ම ශක්තිය හැදුවේ. හිත හැදුවේ කවුද? යා 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 හිත හැදුවේ කවුද? හිත හැදුවේ කවුද? හිත හැදුවේ ඇහැයි රූපේ. රූපේ හැදුවේ කවුද? හවු වෙන්නේ නැද්ද එකෙක්ව? රූපේ හැදුවේ කවුද? පින්කතුනි මොකෝ වෙන්නේ වැඩේ? මම මොකෝ වෙන්නේ දැන් මේ 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 දැන් මේ කොහෙන්වත් ගිහිල්ලා මුකුත් එහෙම ගන්න බෑනේ අන්තිමට. එහෙනම් දැන් ඔය ලේ කාගේද? ලේ කාගේද? දැන් මම මේ කියන නිසා පිළිගන්න ඕනේ නැහැ. ලේ කාගේද? මොකද ඔබම තමයි කිව්වේ ලේ හදන්න මං කරපු එකක් නැහැ කියලා. ලේ හැදුනා. හැබැයි නිකන් හැදුනද? නිකන්ද හැදුනේ? නිකම්ම හැදුන්නේ නැහැ පෙඟුතුනේ. ඒකට ඕනකන හේතු ටිකක් තිබුණා. ආන්ගේ හේතු වලින් ලේ හැදුනා. හැබැයි ඒ හේතු අතර ඔබ නැහැ. ආහාර කියන හේතුව අවශ්‍ය වුණා. ඔක්සිජන් කියන හේතුව අවශ්‍ය වුණා. ඒකට මේක ඇතුළේ තියෙනවා නම් යම් ඉන්ද්‍රිය ටිකක්. ඒ ඉන්ද්‍රිය ටික අවශ්‍ය වුණා. ඊට පස්සේ ඔක්සිජන් කියන එක ඔබ නිර්මාණය කරේ නැහැ. ඔක්සිජන් නිර්මාණය කරේ ගස්. ඒ වගේම ඔබ කිව්ව ආහාර අවශ්‍යයි කියලා. ආහාර ඔබ නිර්මාණය කළේ නැහැ. ආහාර නිර්මාණය කළේ ගස්. ගස් ඔබ නිර්මාණය කළේ නැහැ. ගස් නිර්මාණය කළේ පොහොර, නයිට්‍රජන්. ඒවත් ඔබ නිෂ්පාදනය කරේ නැහැ. එතකොට ලේ කියන නිෂ්පාදනයේ ලෝකෙට බිහි වෙන්න ඕන කරන පාර පිටිපස්සට යන්න 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 වෙ කිසිම තැනක ඔබවත් වෙන කෙනෙක්වත් කවුරුත් නැහැ. තනිකරම පිළිගනි ප්‍රොසෙස් එකක් කියෝ යන්නේ. ඒ කිසිම තැනක කිසිම කෙනෙකුයි අයිතියක් එහෙම කියන්න බෑ. හැබැයි ඒ විද්‍යාමාන වෙච්ච හැම එකටම හේතුවක් තියෙනවා. නිකන් ඔහි විද්‍යාමාන වෙලා නැහැ. ලේ කියන එක හැදෙන්න ඕන හේතු ටික පස්සට බලන් ගියාට පස්සේ පිළිගනි ඔබ පලාතකවත් ගෑවිලා නැහැ. නැවත ඔබ කියනව නේද කාගේ ලේද දෙන්නේ? ඈ මගේ ලේ. කිසිම පදනමක් නැතුව කිසිම හේතුවක් නැතුව ඔහේ කියන කතාවක් නේද ඔක? ඔහේ කියලා කියන්නේ ඔහේ කියන එකක් නෙමෙයි. නිකන් නිස්කාරණේ කියන පිස්සු කතාවක් නෙමෙයිද ඒක? ඒ ලේවලට මගේ ලේ කියන එක නිකන් නිස්කාරණේ කියන පිස්සු කතාවක් නෙමෙයිද ඒක? පිස්සු නැද්ද ඒ කතාවට? පිස්සු. ඒක තමයි කියන්නේ මොකක් කියලා කියද? ඒක නිසා තමයි කියන්නේ මොකක් කියලාද ඔය හිතර මොනව හැදිලා කියලාද? පිස්සු හැදිලා කියලා. ඒක නිසා තමයි පිස්සු හැදිලා කියලා කියන්නේ. එහෙනම් පිටුතුනි මගේ ලේ කියලා ඔය හිතර හැඟීමක් එනවා නම් කොයි වෙලාවක හරි. ඒ හෙන හැඟීම සත්‍ය වූ හැඟීමක්ද? සත්‍ය වූ හැඟීමක්ද? නැත්තම් තනිකර හද්ද? බොරුවක්ද පිස්සුවක්ද? තනිකර පිස්සුව අපේ ඉතනේ. ඔය කියන හැඟීම තනිකර පිස්සුවක්. ඔන්න ඔය කියන හැඟීම ඔය හිතේ නැගෙනවා නම් ඔන්න ඔය හැඟීම පිළිබඳ දැන් මේ ඔන්න දැන් නිවන පැත්තට යනවා ආයි. ඔන්න ඔය කියන හැඟීමක් හිතේ පහළ වෙනවා නම් මගේ ලේ කියලා හැඟීමක් පහළ වෙනවා නෝ පිඟුතුනි. අන්නේ හැඟීම සම්පූර්ණයෙන් බොරු හැඟීමක් කියන එක ඔය හිතට ඔප්පු කරන්න ඕනේ. ඒ ඔප්පු කරන්න තමයි ලේ කියන එක විද්‍යාමාන වුණේ කොහොමද කියන පාරේ අපි අර පස්සට ගියේ. අපි ওই පස්සට ගිහලා දැක්කේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනත් වලින් මොකද්ද ඔය දැක්කේ? මොකක් දැක්කේ? අනිච්ච. ඔය වෙන විදිහකට අනිච්ච දැක්කේ. අනිච්ච දකින ක්‍රම ගොඩක් තියෙනවානේ. ඔය වෙන විදිහකට දැක්කේ. ඒ කියන්නේ අහවල් විද්‍යාමාන වීම ලෝකෙට විද්‍යාමාන වෙන්න අවශ්‍ය කරන හේතු ටික පස්සට බලාගෙන ගියාට පස්සේ ඔය කිසිම තැනකදී ඔය කිසිම එකකට මගේ කියලා කියන්න බෑ. මගේ කියලා කියනවා නම් ඒ කියපු හිතට පිස්සු හැදිලා මිසක් ඒ කියපු කතාව කිසිම වෙලාවක සත්‍යක් වෙන්නේ නැහැ. ඒක සත්‍යක් නොවෙන්න ඒක ඔප්පු කරන්න ඕනේ. ඒක නිසා තමයි ඔබ හොයලා බැලුවේ ඒක ගැන. ඒකට කියනවා ආර්ය පරිේශණය කියලා. හොයලා බලනවා ඒ කාරණාව ගැන. මගේ කියලා කොහොමද කියන්නේ මේකට කියලා. අන්නේ කිව්ව හොයලා බැලුවට පස්සේ හොඳටම ඔප්පු වෙනවා පිංගුතුනි. මගේ කියලා කියන්න බෑ ඔකට කියලා. ලේවරට. නමුත් එහෙම කියන්න බැරි වුණාට හැමතිස්සෙම හැංගෙන්නේ මොකක්ද? මගේ ලේ කියලා තමයි හැංගෙන්නේ. ඒක තමයි කියන්නේ බිකුදුනේ මේ හිතට පිස්සු ඇදලා පිස්සුවෙන් වැහිලා ගිහිල්ලා කියලා කියන්නේ. හිතට පිස්සු ඇදලා තනිකරම පිස්සුවෙන් හිත පිරිලා ගිහිල්ලා කියලා කියන්නේ. කිසිම තේරුමක් නැති කතාව ඔය කියන්නේ. දැන් වාහනයක් දැක්කට පස්සේ කියන එක මොකක් කියලා? මම පාකින් එක නවත්සසින් කාගේ වාහනේ? ඈ? කාගේ වාහනේද? ඈ? අම්මගේ වාහනේ. මගේ වාහනේ මොකද්ද වාහනේ මොකද්ද මගේ එන්ජින් එකද ඈ ඒ එන්ජින් එක ඔබද හැදුවේ දොරද දැන් දොර ඔබද හැදුවේ මොකද්ද මගේ වාහනේ කියලා කියන්නේ ඇයි ඒකට මගේ වාහනේ කියලා කියන්නේ ඒක තියෙන මැටීරියල් ටික අපසර බලාගෙන යන්න බලාගෙන යනකොට ඔබට හැමතිස්සෙම හේතුවක් නම් පෙනේ. එන්ජින් එක හැදෙන හේතුවක් පෙනේ. ඒක හැදෙන තව හේතුවක් පෙනේ. ඊළඟ එක හැදෙන තව හේතුවක් වෙන්නේ. ආපස්සර ගිහිල්ලා ආයෙ ඔතෙන්දම කැරකිලා ඉන්නත් පුළුවන්. ඕන්න. එතකොට ඔබට හොඳටම පෙනේ ඒකට මගේ වාහනේ කියලා කියන එක කිසිම පදනම් විරහිත කාරණාවක්. ඒක කිසිම තේරුමක් නැති කතාවක් ඒක. ඒක එහෙම කියනවා නම් ඒ කියන්නේ තරගන පිස්සු හැදිලා. එච්චර. මොකද කියන්නේ මගේ කොණ්ඩේ කියලා කියනෝනේ මගේ කොණ්ඩේ කියනෝනේ ඒකනේ කපනකොට රිදෙන්නේ ඒකනේ ඉදෙනකොට රිදෙන්නේ නේද ද දැන් ওই කොණ්ඩේ කියන්නේ කාය කොණ්ඩේ කියලාද මගේ කොණ්ඩේ කියලා ආ මගේ කොණ්ඩේ හදන ඔබ මොකද්ද කරේ දේ මගේ කොණ්ඩේ හදන ඔබ මොකද්ද කළේ ඈ මුකුත් නැහැ මුකුත්ම කරන්නේ නැද්ද? ඉතින් පීරුයි. මගේ කොණ්ඩේ හදන ඔබ මොනවද කළේ? ඔබ මුකුත් කළේ නැහැ පිංගුතුනි. ඉතින් ඔබට තිබුණනේ මේ පිංගුතුනි කොණ්ඩේ ඔතන තියන්නේ නැතුව අල්ලේ වගේ හදාගන්න. ඇයි අල්ලේ කොණ්ඩේ එන්නේ නැත්තේ? ඇයි අල්ලේ කොණ්ඩේ එන්නේ නැත්තේ? ඉතින් කොණ්ඩේ හදන්නේ ඔබ නෙමෙයිනේ. කොණ්ඩේ කියන එක මේ ලෝකෙට විද්‍යාමාන වෙන්න බොහොම පැහැදිලි ක්‍රම රටාවක් තියෙනවා නම් ඒ ක්‍රම රටාවට අනුකූලව කොණ්ඩේ හැදෙනවා. ඒකට ඔබ නිකන් මැදින් අතපෙව්වා කියලා එහෙම මුකුත් කරන්න බෑ ඒවට. එහෙම කරන්න තේරුමක් නැහැ කරන වැඩේ. නමුත් ඔබ කෙලින්ම මේකට ඔය හිතේ හොඳ මහ දැඩිව බැඳිච්ච අදහසක් තියෙනවා. ඔය කොණ්ඩේ මගේ කියලා. ඔය කොණ්ඩේ මගේ කියලා කිව්වට ඔය කොණ්ඩේ ඔය විදිහට විද්‍යාමාන වෙන්න සකසෙච්ච හේතු කිසිම තැනක ඔබ නැහැ. වෙන කෙනෙක් ඉන්නවද? වෙන කෙනෙක් ඉන්නවද? වෙන කෙනෙකුත් නැහැ. කිසිම කෙනෙක් නැහැ ඔය කිසිම තැනක. දැන් ඉතින් ඒ වුණාට හිතෙන්න පුළුවන් ඉතින් මේ පීරුවේ මන්නේ කියලා. පීරුවේ මන්නේ? පීරුවේ පනාවේ. නේද? පීරුවේ ඔබද නැත්නම් පනාවේ නේද? 50 වෙන වීරේ. මේ 50 කවුද අල්ලන් හිටියේ? බිඳලා දානවා ඉවරයි ඔක්කොම. 50 කවුද අල්ලන් හිටියේ? ඔබද? නැත්නම් අතද? ඈ? ආ අතද? ඒ අතයිසි ඔබ දෙවුනාට. අතයිසි කවුද? ඈ? අතහිත්‍රි අතරාපු ශක්තියෙන්. ශක්තිය? ශක්තිය හැදුවේ කවුද ඔබද? ශක්තිය හැදුවේ කවුද? ශක්තිය හැදුවේ කවුද? මේ අතට නිකුත් වෙච්ච ඒ චිත්ත ශක්තිය හැදුවේ කවුද? ඈ? හිත. හිත හැදුවේ කවුද? මම මේ අහිංසක ඔබ කතාව කතන්දරෙන් අයින් කළා දැන් යන්නේ. හිත හැදුවේ කවුද? ඈ? ඇහැයි රූපේ. පිංගුතුනි එළියට ගියා නේද කතාව? එහෙම ගිහලා එළියට ගියා නේ. මම හිත හැදුවේ කවුද? ඇහැයි රූපේ. ඇහැ හැදුවේ කවුද? කර්ම ශක්තිය. රූපේ හැදුවේ කවුද? දන්නේ නැහැ. ඒතර ඔබ මොකද්ද කරේ? ඉතින් ඔබ කිව්වේ නේද පීරුවේ මං කියලා? ඔබ කිව්වනේ පීරුවේ මම කියලා. හාමුදුරනේ ඉතින් කොණ්ඩේ ආයිති නෑ තමයි. නමුත් මේකට තෙල් දාලා ඈ තෙල් දාලා පොල් තෙල් දාලා මොන මොනයි තෙල් දාලා තැඹිලි තෙල් දාලා කුරුම්බ තෙල් දාලා මොනවාරි කරලා ඒ කොණ්ඩේ හැදුවේ කවුද? මං කියලා කිව්වට දැන් අන්තිමට වින්ගුතුනි ආසන්නෙම තීච්ච පීරුවා කියන එකවත් අපරාධ වින්ගුතුනි ඒකත් මිස් වුණානේ. හැබැයි හාමුදුරනේ තැඹිලි තෙල් දැමේ මන්නේ. ආ හරි හරි තෙල් දාලා තමයි ඔය කොණ්ඩේ හැදුනේ. තෙල් හැදුවේ කවුද? ඈ තැඹිලි තෙල් හැදුවේ කවුද? තැඹිලි තෙල් හැදුවේ තෙල් ගන්න මැෂින් එකෙන්. ඒ මැෂින් එකේ ඒ අර තෙල් අඹරන කෑල්ල හැදුවේ කවුද? ඉතින් ඒ කෑල්ල හැදලා තියෙන යකඩ වලින්. යකඩ හැදුවේ කවුද? ඈ පොළොවෙන්. එහෙනම් ඒ යකඩ පොළොවෙන් ගත්තර හඳුනේ මේ යකඩ මිල්බරව එකකින් අරගෙන ගියේ මහත්යනේ. ඒ යපස් ටික අරගෙන ගියේ මහත්යනේ. මහත්ය අරන් ගියේ නෑ අත් දෙකෙන් අරන් ගියේ. මහත්යත් අරන් ගියේ අත් දෙකෙන් අරන් ගියේ. අත් දෙකෙන් අරගෙන ගියේ. දැන් ආයි හරි යනවා. හරි දැන් අත් දෙකෙන් අරන් ගියේ. අත් දෙක අත් දෙක ශක්තිය දුන්නේ කවුද? ඒ මහත්යගේ අත් දෙකට ශක්තිය දුන්නේ කවුද? හිතෙන්. හිත කොහෙන්ද හැදුනේ? ඒ මහත්යද? ඇහැ රූපේ ගැල්ල ඉවරයි. ආයි යනවා එළියට කතාව. දැන් ඒතර ඒ මහත්ය හිතනවා මම තමයි විල්බරක් අරන් ගියේ කියලා. හරිද? ඔබ කියනවා මම තමයි තෙල් දැම්මේ කියලා. හරිද? ඔබ කියනවා මගේ තමයි කොණ්ඩේ කියලා. හරිද? නෑ පිංගුතුනේ කියන ඔක්කොම වැරදි. ඔය කියන කතන්දර නිකන් හරි වගේ වුණාට ඔයනේ කතාව වැරදි. හැබැයි පිංගුතුනේ කියන කතාව වැරදි බව ඔය නිකන් වැරදි කියලා හරියන්නේ නෑ. ඒ කතාව වැරදි බව හේතු යුක්ති සහිතව නිරන්තරයෙන් ඔප්පු කරන්න ඕනේ. හේතු යුක්ති සහිතව ඔප්පු කරන්න මේ ලෝක ධර්මතාව පිළිබඳව මේ හිතේ නැගෙන වැරදි අදහස ගැන කලකිරෙනවා පිංගුතුනි. මොකක් වෙනවද? වැරදි අදහස ගැන කලකිරෙන්න ගන්නවා. ඒ කියන්නේ මගේ අත කියලා කිව්වට මගේ අත මේ වැඩ කරනවා කියලා කිව්වට ඔය ගන්න අදහස වැරදි බව තේරෙන්න ගන්නවා. තේරෙන්න ඔය මගේ කියන ඒ එන හැඟීම සම්බන්ධයෙන් මොනව වෙනවද? හරි කලකිරීමක් හට ගන්නවා. මොකද ඒ හැඟීම පිස්සුවක් නිසා. නෑ පිස්සුවක් නෙමෙයි නම් කලකිරෙනවද? හරිනම් හෝ පිස්සුවක් නෙමෙයි නම් හෝ කලකිරෙන්නේ නෑ කවදාවත් පිටු. ඒක වැරදි සහ ඒක පිස්සුවක් කියනක මේ හිතට වැටෙන්න අහවල් හැඟීම සම්බන්ධයෙන් කලකිරෙන්න ගන්නවා. කලකිරෙන්නේ අතහැරේ. අතහැරෙන්නේ මිදේ. මිදෙන්නේ මිදුනිමි දැනගනි. මිදෙන්නේ දුකෙන් නිදහසේ. මොකද නිකම්ම මේ ලෝකේ අතහරින්න බෑ. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔය මේ හිතට එන වැරදි හැඟීම් වැරදි බවත් ඒ හැඟීම නිකන් මහා අමුතු මහා පිස්සුවක් මේ කියන අදහස. මේ හිතට හැමතිස්සෙම හොඳට ඒත්තු ගන්න වෙනවනේ. ඔප්පු වෙන්න ඕනේ. පිස්සුවක්ගේ වැරදීමක්ගේ විකෘතියක්ය කියලා ඔප්පු වෙන තමයි කලකිරෙන්නේ පිංගතනි. දැන් ඔබට හොඳටම තේරෙනවා කෙස් මගේ කියලා කියන අදහස සම්පූර්ණයෙන්ම විකෘති අදහසක් කියලා. එතකොට නියපොතු මගේ මොකද කියන්නේ? හරිද? වැරදි. හිත මගේ කියන්නේ හිත හදන්නේ මොකද්ද කරේ? මොකක්වත් කරේ නැහැ. හිත හදන්න නැතුව ඉන්නේ එහෙනම්. මුකුත් කරේ නැහැ. මේක හිතේම හදන්නත් බෑ. එහෙනම් හිත මගේ කියලා ගන්න අදහස සම්පූර්ණයෙන්ම වැරදි. මගේ මතකේ ඔබේද? නෑ, මතකේ කාගේද බින්දද? දැන් මේ කියන අපේ ගෙදර ඔබ සමාල්ලාට ඔබට යම් මේ කියද්දි ඔබට මේව යම් ප්‍රමාණයකට ඔබ තේරෙනවා ඇති. නැවත පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන බින්දද? ඔය තේරෙන එක හිතට ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එක බොහෝ දුරක තියෙන කාරණාවක්. තේරෙනවා තමයි. නමුත් තේරලා ආයි අනිත් පැත්තට හිතෙන්නේ මගේ හිත කියලා. රිදෙනවා. හිතක් රිදෙනවා කියලා නෙමෙයි තේරෙන්නේ. මොකක් රිදෙනවා කියලා තේරෙන්නේ? මේ මගේ හිත රිදෙනවා කියලා තේරෙන්නේ. මතකේ එන්නේ නැහැ. කියන්නේ මොකක් එන්නේ නැහැ කියලාද? මේ මගේ මතකේ එන්නේ නැහැ කියලා. ඔන්න ඒ වෙලාවට මේකට ඔන්න ඔය කියන මෝහ විතර්කේ හිතට එනකොටම නැත්නම් ඔය කියන කාමයේ හිතට එනකොටම uppannānaṁ kāma vitakkaṁ ādivāsiti pajāta vinodeti bænti karoti anabhavaṁ gameti. ඔන්න ඔය කියන කාම විතර්කේ හිතනවා. නෑ, ඒකට කාම විතර්කේ කිව්වේ. ඉතින් ස්වාමීනි, ඒක ස්පර්ශ කාමයේ නෙමෙයි. ඒකට කාම විතර්කේ කියලා කිව්වේ. කාමයේ තමයි පිංගතනේ. හැම එකක්ම කාමයේ තමයි. ඒ කියන්නේ කාමයේ කියලා කියන්නේ මොකද? අම නැති කරා කියන අදහස කාමයේ කියලා කියන්නේ. මොකද ඔය හැඟීම ආපු හැමතිස්සෙම පිංගතුනි නිවන කියන එකෙන් හිත ඈත් වෙනවා. ඔය මගේ කියන අදහස මොන දෙයක් සම්බන්ධයෙන් හරි එන හැම තැනදීම හිත නිවනින් ඈත් වෙනවා. මොකද නිවන කියන එක ওই වෙලාවට වෙහිලා යනවා. නිවන නෙමෙයි පේන්නේ. දැන් පේන්නේ කාමය. කාමය කියන විකාරය ওই හිතට එන්නේ පිංගතුනේ. ඒ නිසා තමයි හැමතිස්සෙම මගේ කියන අදහසක් ওই හිතට එන්නේ. මගේ කියන අදහස එනකොටම පිංගතුනේ ඒ අදහස ආපු බව හඳුන ගන්න ඕනේ. අන්න ඒකට තමයි සිහිය කියන එක තියාගන්න කියලා කියන්නේ. ඒ හැඟීම එනකොටම ඒ හැඟීම ආපු බව හඳුන ගන්නවා. සහ ඒ හැඟීම ඊට පස්සේ ඒක බොරුවක් බව නැත්නම් ඒක විකෘතියක් බව ඒක පිස්සුවක් බව හිතර ඔප්පු කරන්න ඕනේ. ඒ ඔප්පු කරන වැඩපිළිවෙල තමයි දැන් අපි කතා කරේ. අන්න ඒ විදිහට ඔප්පු කරන්න පුළුවන්. දැන් කියනවා මගේ අම්මා කියලා. හරිද ඒක? මගේ අම්මා? දැන් අම්මා කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? දැන් අපි ටග් ගාලා යමු. දැන් ওই අදහස ආපු ගමන් දැන් මුලින්ම ගන්න ඕනේ මොකද්ද? ඒ ආපු අදහස වැරදි. ඇයි වැරදි? දැන් ඔන්න ප්‍රශ්න කරන්න ඕනේ. ඇයි වැරදි? මගේ අම්මා කියලා හැඟීමක් එනවා. ඒ හැඟීම වැරදි. ඇයි වැරදි? මෙන්න මේ හේතු නිසායි වැරදි. අම්මා කියලා කියන්නේ මොකද්ද? ඔන්න දැන් අපි මේක පරීක්ෂණය කරලා බලමු. අම්මා කියලා කියන්නේ මොකද්ද? ගතකුයි හිතකුයි තමයි අම්මා කියලා කියන්නේ. එතකොට මේ ගත කියන එක ඔබද හැදුවේ? ඔබ මොකද්ද ඒක හදන්න කලේ? ඔබ මුකුත් කරේ නැහැ. ඒ ගත හැදෙන්න හේතු ටිකක් තියෙනවා. ආන් ඒ හේතු ටික නිසා ඒ ගතේ විතර විද්‍යාමාන වෙනවා. එතන හිත හැදෙනවා. ඒ හිත හැදෙන්න හේතු ටිකක් තියෙනවා. ආන් ඒ හේතු ටික නිසා ඒ හිත ටික එතන විද්‍යාමාන වෙනවා. ඔය දෙක එකට එකතු වෙලා විද්‍යාමාන වෙන කර්ම ශක්තිය හේතු වෙලා තියෙනවා. ඒ කර්ම ශක්තිය නිසා ඔය දෙක වෙන් නොවි එකට විද්‍යාමාන වෙනවා. හිතයි ගතයි කියන කාරණා ටික. ඒතර ඔබගේ තියෙන සම්බන්ධය මොකක්ද? ඔබගේ කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් ඔබගේ කිසිම සම්බන්ධයක් නැත්තම් මගේ අම්මා කියලා හිතන අදහස සම්පූර්ණයෙන්ම වැරදි. ඒ අදහස විකෘති හැඟීමක්. ඒ අදහස නිරෝධ කළ යුතුයි. ඒ අදහස පජහණය කළ යුතුයි. ඒ අදහස විනාශ කළ දැමිය යුතුයි. ඒ අදහසෙන් හිත නිදහස් කළ යුතුයි. ඒ කිව්වේ ඒ අදහස ගැන කලකිරිය යුතුයි. ඒ අදහස ගැන කලකිරෙන්න ඒ අදහසෙන් හිත මිදෙනවා වින්නතු. මිදෙනවා කියලා කිව්වේ ඒ අදහස කෙරෙහි යම් බන්ධනයක් මේ හිතේ තියෙනවනම් තණ්හාවක් තියෙනවනම් ඔය මගේ කියන හැඟීම සම්බන්ධයෙන් බැඳීමක් තණ්හාවක් උපාදානයක් තියෙනවනම් අන්න ඒක නිරෝධ වෙන්න ගන්නවා. මොකද ඒ එන හැඟීම වැරදි බව ඔප්පු වෙන්න නිදහස් වෙනවා. වැරදි බව ඔප්පු වෙන්න වේගතුනේ මේ මගේ කියන හැඟීම පිළිබඳව මහා කලකිරීමක් හට ගන්න. ඔය ඉතින් ඊට පස්සේ මේකතුනේ මගේ කියන හැඟීම එනකොටම ටික කාලයක් ඔක වඩාගෙන වඩාගෙන යද්දි, වඩාගෙන කියන්නේ ඒක වඩාගෙන යනවා නෙමෙයි. ඒක මානසිකාරය කරගෙන යද්දි ඔය හැඟීම හිතේ උපදිනකොටම පිංගුතුනේ ඒක ගැන මහා පුදුම කලකිරීමක් හට ගන්නවා. කලකිරෙන්න කලකිරෙන්න ඒක හා සම්බන්ධ වෙච්ච ලෝකේ අතහැරිලා යනවා. දැන් මේක මම මේ පෙන්වලා දෙන්න පිංගුතුනේ මේ එකින් එකට මේක ඇමිනිලා තියෙන හැටි. ඔය කියන අදහස ගැන කලකිරෙන්න කලකිරෙන්න මගේ කියන එකත් එක්ක තව තව බැඳිලා ගිහිල්ලා තියෙන කාරණා ගොඩක්. මගේ අම්මා කියලා ගත්ත ගමන් පිටුතරනේ මගේ කියන එකෙන් එතන විපාකයයි මෙතන විපාකයයි ওই දෙක එකට බොන්ඩ් වෙලා තියෙන ওই කියන හැඟීමෙන්. එනේ එතන විපාකයක් කියන එක තේරෙන්නේ නැහැ මගේ කියන එක මැද්දට ආවට පස්සේ. මොකද මෙතන ගතකුයි හිතකුයි තියෙනවා. ඒකට මගේ කියන එක මැද්දට ඇහිලා හරස් වෙලා තියෙන්නේ. මොකද මගේ කියන අර හැඟීමෙන් මේ දෙක එකට මොනවා කරලා තියෙන්නේ? මේ දෙක බන්දලා තියෙන්නේ. මේ දෙක කියලා කිව්වේ මේ මේ මෙතන මමයි මෙන්න මෙතන මගේ කියන එකයි. ඔය දෙක එකට බැඳිලා තියෙන ඔය කියන කාරණාවෙන්. නමුත් ඔය ඔතන මගේ කියන අදහස සම්පූර්ණයෙන් වැරදි විකෘතියක කියන එක ඔප්පු කරන්න අන්නේ බන්ධනේ ලිහෙන ඔතනින්. ඔය බන්ධනේ ලිහෙන්න මෙතන ඇත්තරම තියෙන එක මොකද්ද කියන එක හිතට තේරෙන්න ගන්නවා. අන්න ඒක තමයි බොරුවෙන් මිදලා සත්‍යයේ හිත පීටනවා කියලා කියන්නේ. මොකද බොරුවෙන් හිත මුදව ගන්න වැවෙගදීනේ අර කියන මුලා හැඟීම තියෙනකොට. ඔය මගේ කියන හැඟීම තියෙනකොට දැන් ඔබට හිතෙනවා දරුවා මොකාගේ කියලාද? මගේ කියලා හිතනවා. ඉතින් දරුවා මගේ කියලා හිතන හැමතිස්සෙම මොකද කරන් තියෙන්නේ? දරුවා මරන්නද? දරුවා මැරෙනවා ඒ විදියට කරහම. දරුවා මගේ කියලා හැඟීම එනකොටම ඔප්පු කරන්න හැමතිස්සෙම හිතට ඕ ඕ ඕ ඕ ඕ ඕ ඕ මිනෝයි මගේ කොහොමද එහෙම වෙන්නේ? දරුවා කියන්නේ මොකද්ද? ඔන්නේ යනවා දැන් කාරණාවට අපි. දරුවා කියන්නේ මොකද්ද? දරුවා කියලා කියන්නේ හිතකුයි ගතකුයි. ඒ ගත විද්‍යාමානෙන් මම මොනවද කරන්නේ? මට මූත් කරන්න බැහැ. අන්නේ ගතේ තියෙනවා මොනවද? 33 මහ කුණුපය. ඒක කුණු වෙච්ච ඒවාද? මේ කැලේ 32 ඒකේ තියෙනවා. ඒ ගත කියන එකේ. එතකොට හිත කියන එකේ. ඉතින් හිත කියන එක එතන ඇහක් තියෙනවනේ. ඒ ඇහැ තියෙන නිසා හිත ඇදෙනවා. අර කියන කැලිටි එකතු වෙලා තියෙන නිසා ගත තියෙනවා. ওই දෙක එකට එකතු වෙලා තියෙනවා කර්ම ශක්තිය නිසා. එහෙනම් කර්ම ශක්තියයි ගතයි හිතයි ඔන්න ඔය තුනක සමූහයක් මේ තියෙන්නේ. එකට එකතු වෙලා තියෙන කර්ම ශක්තිය හේතු වෙලා තියෙනවා. කැලිටි 32 ඒ විදිහට තියෙන ආහාර ධාති අනම්මන ඔක්කොම හේතු වෙලා තියෙනවා. හිත කියන එක ඒ විදිහට විද්‍යාමාන වෙන ඇහැ රූපේ හේතු වෙලා තියෙනවා. එහෙනම් ඒ එතන තියෙන හැම ගැජට් එකකටම හේතු ටිකක් බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. ඒ කිසිම හේතුවක ඔබතුමිය නෑ. ඔබතුමියවත් ඔබතුමාවත් කවුරුත් ඒකේ නෑ. කිසිම සම්බන්ධයක් නෑ එතකොට ඒ කියන විපාකයයි මේ විපාකය අතර. නමුත් මේ හිතර හිනව හැංගිව මොකක්ද? කිසිම සම්බන්ධයක් නැති විපාකයකට මගේ කියලා මැද්දෙන් ඇහිලා තියෙන වෙනමම පිස්සු කාරණාවක්. පින්තුනේ ඔන්නේ මගේ කියන පිස්සුව නිසා තමයි දුක හැදෙන්නේ. නැත්තං ඒ විපාකෙට මුකුත් වුණා කියලා දුක හැදෙන්නේ නෑ පින්තුනේ මාත්‍රයක්. මේ හිතර දුක්ගින්දරක් ඇවිලෙනවා නම් ඇවිලෙන්නේ මගේ කියන හැඟීම හැදෙන නිසා. ඒක කියන්නේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ක දෝමනස උපායස සම්භවಂತಿ කියලා. මේ ජාති කියන අවස්ථාවට හිතපත් වීම තමයි මේ පිස්සුව කියලා මේ කතා කරන්නේ. මොකද මගේ කියන හැඟීම ඉපදුනා කියලා කියන්නේ පින්තුනේ මේ ජාති වුණා මේ හිත. ජාතකෙන් අවිද්‍යාව තෘෂ්ණා නිසා හිත විපල්යාසයට පත් වෙලා යම් බිහිවීමක් වුණා. ඒ තමයි ජාති කියලා කියන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව නිසා. ඒ කියන්නේ මේ ලෝක ධර්මතාවය පිළිබඳ තියෙන අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා මේ හිතේ යම් විපල්යාසයක් සිද්ධ වුණා. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රත්‍යයෙන් යම බිහි වුණා හිතේ, භව ජාති. ඒ කියන්නේ ජාති කියන තැනට හිතපත් වෙච්ච නිසා මේ හිතේ විපල්යාස වූ හැඟීමක් දැන් එනවා මගේ කියලා. ආන්නේ මගේ කියන හැඟීම නිසා තමයි ජරා කියන දුක එන්නේ. මොකද මගේ කියන හැඟීමෙන් මේක බැඳුනට පස්සේ වින්දුතුනි දැන් මේක වෙනස් විදිහකට හැරෙනවා. ඒකේ සාමාන්‍ය තත්වයක් ඒ කියන්නේ ඒ රූපයේ සාමාන්‍ය තත්වය. ඒක වෙනස් වෙනවා. විපල්යාස වලටපත් වෙනවා. ඒක වයසට යනවා. ඒක එක දෙවල් එක වෙන්න පුළුවන්. අන්නේ වෙන දේවල් අර මගේ කියන කාරණාවත් එකට එකතු වුණාට පස්සේ ජරා දුක කියන එක ලෝකෙට බිහි වෙන්න ගන්නවා. කර්ම ශක්තිය නිරෝධ වීම නිසා ගතෙන් හිත වෙන් වෙනවා. ඒ කියන්නේ මරණය කියන එක සිද්ධ වෙනවා. පැහැදිලිද මම කියන්නේ? කර්ම ශක්තිය නිරෝධ වෙච්ච ගමන් ඇයි අපි කිව්වේ මේකද? මෙතන ගතකුයි හිතකුයි කර්ම ශක්තියකුයි විද්‍යාමාන වෙන්නේ. ඒකෙන් කර්ම ශක්තියේ යම් වෙනසක් සිද්ධ වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ ගතෙන් මේ හිත වෙන් වෙනවා. අන්න ඒකට කියන මොකක් කියලාද? මරණයක් කියලා. දැන් මේ මරණය කියන විපාකය දුකක් විදිහට මේ හිතට දැනෙන්න ගන්නවා. මගේ කියන එකෙන් මේ දෙක හා වෙලා තියෙන තාක්කල්. දැන් පේනවද මිනුතුනි? එහෙනම් දුක කියන එක උදා වෙන්න මූලිකවම ආසන්නයෙන්ම ක්‍රියාත්මක වෙන කාරණාව තමයි මගේ කියන අර විපල්යාස වූ හැඟීම. අර මගේ කියන විකෘති හැඟීම. ඒක නිසා තමයි දදනන දේශනා කරේ ජාතිපච්චය මරණං කියලා. අහලා තියෙනව නේද? ඥාති වියසේනනවා සමන්නාගතස්ස දුක්ඛක්ඛන්දේ. මේ ඥාතියින් වියසනයටපත් වීම නිසා හටගන්න දුක්ඛක්ඛන්දේ. ඕන් ඔය කියන දුක හටගන්නේ ජාතිය නිසා කියලා සතයන්ව දේශනා කරනවා. හරියට හරි. මොකද ඔය දුක මේ හිතේ හැදෙන්න නම්, ඒ කියන්නේ මරණය කියන දුක, නමගේ දරුවාගේ මරණය කියන දුක මේ හිතේ හැදෙන්න නම් ඔය කියන කාරණා දෙකකට හා කරන්න ඔතන මැද්දේ ඉන්නවා විපල්යාස වූ හැඟීම. ඒ කියන්නේ ජාතිය. මගේ කියන හැඟීම ඔතන තියෙනවා. දැන් ඔබට දැන් පොඩි ප්‍රශ්නයක් ඇති. හාමුදුරනේ ජාතිය කියලා කියන්නේ මම කියන හැඟීමනේ කියලා. ඔව්. මම කියන හැඟීම තමයි ජාතිය කියලා කියන්නේ. මම කියන හැඟීම කියන තැනින් නවතින්නේ නැහැ. මම කියලා හැඟුණ ගමන් පෙඟුදිනේ මගේ කියන එක එනවා ඒත් එක්කම. ඒක පෙරපසු නොවි එනවා. ඉතින් මගේ කියන හැඟීම කියන එක මම කියලා කිව්වත් කමක් නැහැ ඉතින්. මගේ කියන හැඟීම කියන්නේ කෙලින්ම ජාතිය තමයි. මම කියලා කියන්නේ ජාතිය තමයි. දෙකම එකයි. මොකද මම නැත්තම් මගේ කියනවා කොහොමත් වෙන්නේ නැහැ නේ පෙඟුදිනේ. නේද? එහෙනම් මගේ කියන හැඟීම කියලා කියන්නේ තනිකරම මේ හිතේ හැදෙන විපල්යාසය, විකෘතිය. ඒක තමයි විඥානය කියලා කියන්නේ. විඥානය කියලා කිව්වේ අර විකෘති වූ හැඟීම. ඒක තමයි මේ හිතේ බිහිවීම. භවපත්‍ය ජාති කියලා අහලා තියෙනව නේද? මේ හිතේ බිහිවීමක් ඒක. මොකද්ද බිහිවීම? ඔන්න ඔය කියන විකෘති වූ හැඟීම තමයි බිහිවීම. ඒ බිහිවීම මේ හිතේ බිහි වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා අபிසංකාර ඔන්න ඔය කියන කාරණා ගොඩක එකතුවක් විදිහට මේ හිතේ බිහි වෙනවා ඔය කියන හැඟීම. ඒ බිහි වෙන එකට කියනවා ජාතිය කියලා. භවපච්චය ජාති. ඔන්න ඔය කියන බිහිවීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය කියන බිහිවීම තමයි 11 මහා ගින්නට හේතුව. දැන් ඒ කියපුවේ අපි ප්‍රායෝගිකව බලන්න ඕනේ. ඒවා එහෙමද? මේ බුදුහාමුදුරුවෝ කියපේක එහෙමද වෙන්නේ? ජාතිය නිසා දුක හට ගන්නවා කියලා දේශනා කරනවා. ඉතින් ජාතිය නිසා දුක හට ගන්න කොහොමද? දැන් ඔප්පු කරලා බලන්න ඕන. මොකද්ද ජාතිය කිව්වේ? ජාතිය කියලා කියන්නේ මේ හිතට හැගෙන විපල්යාස වූ විකෘති හැඟීම. මේ යුනිට් එකට හැඟෙන මම කියලා. ඕක හරි හැඟීමක්ද? නෑ, ඕක වැරදි හැඟීමක්. ඔය විකෘති හැඟීම. මේ යුනිට් එක මම කියලා කියන්නේ මොකද්ද මේ යුනිට් එක ඔබට හිති? මොකක්වත් හිති නෑනේ. හිතයිද? ගතයිද? මතකයේ හිතද? කර්ම ශක්තිය හිතද? මොකක්වත් හිති නෑ. කිසිම දෙයක් හිති නෑ. බින්දු මාත්‍රයක අයිතිවාසිකමක් නැති එකකට අයිතිවාසිකමක් පැන වෙලා හැගෙනවා. මේ මං කියලා. මොකද්ද තියෙන අයිතිය? කිසිම අදාළත් යන්නේ ඔයක. එහෙනම් ඔය හැඟීම තනිකර විපල්යාස විකෘති හැඟීමක්. ඒ වගේම මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල සම්බන්ධයෙන් නුත් ඔය හැඟීම එනවා. මගේ කියන නමේ. දැන් තමන්ගේ වාහනේට එනවා. තමන්ගේ කියලා මං කිව්වට වාහනේට එනවා තමන්ගේ කියලා හැඟීමක්. ඒ තමන්ගේ කියන හැඟීම තමයි පෙඟුතුනේ දුක අරන් එන්නේ. මිසක් වාහනේම නෙමෙයි. තමන්ගේ කියන හැඟීම තමයි දුක අරන් එන්නේ. දැන් මේ රට ආර්ථික පරිහානියකට ලක් වෙලා. ඉතින් ආර්ථික පරිහානියට ලක් වෙලා කියන එක දුක කියන කාරණාවද? නෑ. ආර්ථික පරිහානියට ලක් වෙච්ච රට කියන එක ಜಾති බන්ධණයෙන් බැඳිලා නම් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් දුක එනවා. එහෙනම් ඒ දුක එන්නේ ආර්ථික පරිහානියක් වෙච්ච නිසාද? නෑ පිටුතුනි, ඒක කිසිම සම්බන්ධයක් නෑ. ඇත්තම කිව්ව කිසිම සම්බන්ධයක් නෑ. කිසිම සම්බන්ධයක් ඒක නෑ. දුක එන්නේ ಜಾති නිසා. ಜಾති බන්ධණයෙන් මේ රට බැඳිලා තියෙන්නේ. මේ රට මගේ රට මා උපදින රට මගේම මව්බිම හැදෙන වැඩෙන රට ඔය තියෙන්නේ දෙනවා ගන්නට තියෙන නේද මේ රට මගේ රට මා ඉපදුන රට මාමා තමයි මම ඔක්කොම මා වෙලා ගිහිලා තියෙන නිසා මගේ රට මේවා කියන්න බැහැ මචන් මරුන් ගන්න වෙද්දන්නේ කවන්නේ හරි අමාරුයි කියන්නේ දැන් නම් කෙලින්ම ආයේ පහර වදිනවා මේකට. දැන් අපි ගිය සතියේ කතා කරා ඔක්කොම ටික මරලා ඉන්නේ කියලා. දැන් ඔවල් මරලා ඉරිලා මේක ලේනන්නේ අතේ. ආහ පොරොන්දුක් වුණා නේ ගිය සතියේ. බලමු අන්තිමට බලමු ඈ. හා කතා කරන්න. හා. එතකොට දැන් මේ මොකද කිව්වේ මේ අපි මිනිස්සු මරන්න කතා කරනවා අම්මා ආච්චි සීයා මරන්න කියනවා අම්මා තාත්තා මරන්න කියලා. දැන් මරලා ඉන්නේ ගෝ මේ සතියේ. දැන් මරලා ඉහිල්ලා ඇති. එතකොට දැන් මේ කියන ඒවා වෙන්වද ඉතින් හරි භයානක කාරණා ඉතින් මොකෝ කරන්නේ ඉතින් ඉතින් මගේ රට කියන්න කියන්නේ මොකෝ වෙන්නේ මා කියලා ඔය එන ಜಾති බන්ධනේ මොකද වෙන්නේ මේ රට කියනක බැඳෙනවා ඒ කියන්නේ මේ රටයි හිතයි අතර තියෙන පාලම තමයි මොකද්ද ಜಾතිය නැත්තම් මගේ කියලා කියන්නේ රටයි හිතයි අතර තියෙන බොන්ඩ් එක රටයි හිතයි අතර තියෙන පාලම තමයි මගේ කියලා කියන්නේ. අන්නේ පාලම හැදෙන විදිය තමයි බුදු කෙනෙක් ලෝකෙට දේශනා කළේ. මේ හිත හැදෙන විදියවත් පාලම හැදෙන විදියවත් නෙමෙයි. ඒකට කියනවා මේ ලෝකපටිච්ච සමුප්පාද කියන්නේ මේ ලෝකේ සමුදේ නිරෝධය. එතන ඒ කොටස තියෙනවා. ඊට පස්සේ මැද පාලමක් තියෙනවා. ඒ කියන්නේ මේ හිතයි රටයි කියන දේ එකට හා කරන එකක් තියෙනවා. අන්නේ එකට කියනවා ಜಾතිය කියලා. අන්නේ පාලමට ಜಾතිය කියලා කියනවා. අන්නේ පාලම කොහොමද හැදෙන්නේ කියන එක තමයි අවිද්‍යාව පත්‍ය සංකාර නාම රූප සලආයතන පස්සේ වේදනා කියලා ඔන්න ඕකෙන් පෙන්වලා දෙලා තියෙන්නේ. ඒ පාලම කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ රට කියන එකට මගේ කියන හැඟීම කොහොමද ක්‍රියේට් වෙන්නේ කියලා. රට කියන එක ඉස්සරහා මගේ කියන එක හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි නිරෝධ කරන්න ඕනේ මොකද්ද? රටද? ඒක සිංහල ಜಾතියද නිරෝධ කරන්න ඕනේ? ಜಾතියද නිරෝධ කරන්න ඕනේ? ජාතිය නිරෝධ කරන්න ඕන. සිංහල ජාතිය නෙමෙයිද? ඈ? සිංහල ජාතිය නිරෝධ කරන්න ඕනේ නැහැ. සිංහල ජාතිය තියෙච්චා. ජාතිය නිරෝධ කරන්න. දැන් රටද නිරෝධ කරන්න ඕනේ නැත්තම් ජාතියද? ජාතිය නිරෝධ කරන්න ඕනේ. නමුත් මිනිස්සු වෙන්ගුදී ඔය පාලමයි දුකට හේතුව කියලා දන්නේ නැති නිසා මොකද කරන්නේ? රට විනාශ කරනවා. රටේ ආර්ථික පරිහානියටපත් වෙලා අපි මොකද කරන්න ඕනේ? අපි සාදුකින් පිළෙනුම් ඇවිල්ලා අත්වැල් බැඳගෙන මුත් කරන්න බෑ වැඩ කරන රට අතහරින්න බෑ අත්වැල් බැඳගෙන කොහොම හරි කරලා මේ රට මොනව කරන්න ඕනද අපි ගොඩ දාන්න ඕන රට ගොඩ දාන්න ඕන තමයි ඉතින් රට විතරක් ගොඩ දාන්න පාලම අයින් කරලා ඒකෙන් කියනවාද රට දියුණු කරන්න එපා කියලා නෑ නෑ රට දියුණු කරන්න මොකක් අයින් කළද අර පාලම අයින් කරලා පාලම අයින් කරලා ඕන තරම් දිනු කරන්න. දැන් දරුවව දිනු කරන්න. එපාද දරුවව දිනු කරන්න. දරුවට උගන්වන්න. දරුවව දිනු කරන්න. මොකක් අයින් කළද? අර පාලම අයින් කරලා. පාලම කියන එක තමයි මගේ කියලා කියන්නේ. අන්න ඒක තමයි දුකට හේතුව. ඒකයි තථාගතයන් වහන්සේ දුක කියලා පෙන්නපු එක. ලෝක සත්‍යය දුක කියලා පෙන්නපු එකට වඩා ගොඩක් වෙනස්. බුදුහාමුදුරුවෝ දුක කියලා පෙන්වන්නේ අන්න අර පාලම. එගොඩ මෙගොඩ යා කරන පාලම. නෝ ජාතිය දැන් බලන්න ඔන්න ඔය කියන හැඟීම උපදින ඒකයි තමයි මේ පිඟුදුර කියන්නේ uppannānaṁ kāma vitakkaṁ ඔන්න ඔය කියන විපල්යාස වූ සංඥාවක් හට ගන්නවා නම් ලෝක ධර්මතාවයක් සම්බන්ධයෙන් ආන්ගේ සංඥාව උපදිනකොටම ඒකේ ඉපදුණු බව හඳුන ගන්න ඒ කියන්නේ දුක ඉපදිච්ච බව හඳුන ගන්න ඒ කියන්නේ පීඩාව ඉපදිච්ච එකද දුක ඉපදිච්ච බව හඳුන ගන්න දැන් බලන්න පදයන්ව දේශනා කරන මේ දුක සමුදේ වෙච්ච බව දැනගන්න දුක දකින්න ඒක සමුදේ වුණේ කොහොමද ඉතින් ඔය කතාව කරන්න කලින් දුක ඉපදිච්ච බව දකින්න එපැ දුක ඉපදිච්ච බව දකින්න ඒ කියන්නේ මොකක් ඉපදිච්ච බවද මගේ කියන එක ඉපදුනා අන්න දුක ඉපදුනා කියලා දැක්කා නැත්තම් දුක ඉපදුනා කියලා දකින්න මොකක්ද දන්නවද පීඩාව දකින්න ඒ කියන්නේ හරි හිතට හරි දුකයි හරි ශෝකයි අන්න ඒක වින්ගුතුරි දුක ඉපදුනා කියලා දකිනවා නෑ දුකෙත් දුක දකින්න පුළුවන්. ඒ කියන්නේ දුකෙත් දුක දකින්න පුළුවන්. දුකෙත් දුක තමයි ජාතිය. නැත්තම් අර පාලම. ඒ පාලම නිසා තමයි අර කියන ගින්දර එන්නේ. දැන් කල්පනා කරලා බලන්නකෝ. දුකෙන් නිදහස් වෙන ඔබ ජීවිතේ ඕකද ගලේ කියලා. එහෙම දුනේ කියලා බලන්නකෝ. පිගුතුනි ඒක නෙමෙයිනේ. ඒක ඒක බින්දු මාත්‍රයක්වත් කලේ නැහැ මේ. දැන් අපිටම ශරීරය ලෙඩ වෙනවා. කය ලෙඩ වෙනවා. හිතර දුකයිද නැද්ද? දුකයි. මොකක් නිසාද දුකෙන්නේ? ගතයි හිතයි දෙක එකට හා කරන පාලමක් තියෙනවා. මොකද මගේ කියන හැඟීම. ඒකයි කියන්නේ. ඒකයි දැන් ඔබට ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළ ඔබට ඇහෙනවා මගේ කියලා කියන්නේ හැඟීමක්. ඇයි ඒකට හැඟීමක් කියන්නේ? ඒක කොහේ උපදින එකක් නිසාද? හිතේ උපදින එකක් නිසා. මොකද හැඟීම් කියන ඒවා ගෝචර වෙන්නේ මොකට විතරද? හිතවලට. එහෙනම් මගේ කියන එක just හැඟීමක් විතරයි වෙන්තුනේ. ආන්ගේ හැඟීම නිසා තමයි දුක කියන එක උපදින්නේ. මේ ව්‍යාධියට කියන්නේ මේ ශරීරය අපිටම ශරීරයේ ලෙඩවීම රෝග ව්‍යසනයක් සිද්ධ වෙනවා මේ ශරීරෙට. ශරීරයට රෝග ව්‍යසනයක් සිද්ධ වෙන එක රෝග ව්‍යසනය නැමැති දුක්ඛකන්දේ බවට පරිවර්තනය වෙන්න නම් ශරීරයයි ඔය හිතයි දෙක එකට මූට්ටු කරපු පාලමක් තියෙනවා. ඒ තමයි මගේ කියන අදහස. එහෙනම් ඔබගේ ශරීරයට රෝගයක් හැදුනට පස්සේ මොකද්ද ඔබ නිරෝධ කරන්නේ? රෝගයේද? ඒක බේද බොන්න එපාද? බේද බොන්න. රෝගයක් නිරෝධ කරන්න. රෝගය නිරෝධ කරාට පස්සේ ශාරීරික දුක්කේ මොන වෙනවද? රෝගය නිරෝධ කරාට පස්සේ ශාරීරික දුක්කේ නිරෝධ වෙලා යනවා. මගේ කියන එක නිරෝධ කරාට පස්සේ මොන දුක්කේ නිරෝධ වෙනවද? මානසික දුක්කේ නිරෝධ වෙනවා. පැරසිටමෝල් බීවට පස්සේ ශාරීරික දුක්කේ නිරෝධ වෙනවා. අනිත්‍ය දුක්ඛ අනත් බීවට පස්සේ මොකද වෙන්නේ? මානසික දුක්ඛේ නිරෝධ වෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනත් කියන බෙහෙත් බොන්න බොන්න අර පාලම විනාශ වෙලා යනවා. මොකද්ද ඔකෙන් ලේසි? ශරීර දුක්ඛය නිරෝධ කරන එකද ලේසි? මානසික දුක්ඛය නිරෝධ කරන එකද ලේසි? ඇයි ලේසි කියන්නේ? ඉතින් බින්දුරි පැරසිටමෝල් දෙයක් බිව්වනේ ඉවරනේ වැඩි. මොකද ලේසි? ඒනි බින්දුරි පැරසිටමෝල් දෙයක් බිව්වට පස්සේ දුකේ නැහනේ. හොඳට කල්පනා කරලා කියන්න ඔය කියන්නේ බා. දැන් පැරසිටමෝල් දෙයක් බොනෝ ඈ. දැන් බිව්වට පස්සේ ඉතින් දැන් මානසික දුක නැහනේ. හරි හරි හරි. පැරසිටමෝල් දෙකක් බිව්වහම මානසික දුක්කේ නැහනේ. පැරසිටමෝල් දෙයක් බොනොත් මානසික දුක්කේ නැද්ද? තියෙනවා. දැක්කා නේද? පොඩ්ඩ පිටපොට ගීගම දුක කියලා ගන්නෙම ඕක නෙමෙයි ඔය ගන්නෙ. දුක කියලා ගන්නෙ මොකද්ද? අර හිත රිදෙන එක ඔය දුක කියලා ගන්නෙ. ඕක නෙමෙයි දුක කියලා කියන්නේ. දැන් පැරසිටමෝල් දෙයක් බිව්වට පස්සේ මම නිරෝධ වෙනවද? එහෙනම් කිව්වේ එන. එහෙනම් හවුඳුරනේ මානසික දුක හඳුනාට ඉතින් ශාරීරික දුක ආයි හැදෙනවානේ. පැරසිටමෝල් දෙයක් බිව්වා කියලා පින්වතුනි පාලම බිඳෙනවද? පාලමනේ මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ශරීරෙ ඉතින් අර ශාරීරික ලෙඩ වීම නිසා ආපු යම් පීඩාවක් තියෙනවනම් ඒක මොන වෙනවද? දැන් හොඳට කල්පනා කරලා කියන්න. ශරීරය ලෙඩ වීම නිසා හිතට දැනෙනවනේ දුක. මොකද්ද? අනේ ලෙඩ වුණා කියලා දැනෙන්නේ මහා මහා මුස්පේන්තු හැඟීම. එහෙම දුකක් හිතට දැනෙනවනේ. හා දැන් පැරසිටමෝල් දෙකක් බිව්වට පස්සේ ඒ මුස්පේන්තු හැඟීම නැති වෙන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා කියන්න. ඔහේ කියන්න එපා. නැත්තම් මම කියනවා සමහරවිට ඔබ බනහනකොට මේකට හොඳ අවධානය බණ අහනවා. නැත්තම් රහසට පිඹින ඒ රං කාලේ අපෝලෝවට මින භූමි කාලේ. ඒ කියන්න එපා. අර මොකක් හරි කිව්වට පස්සේ ඒකට ඊළඟ පදේ එහෙම එපා. හොඳට කල්පනා උත්තර දෙන්න. නැත්නම් අර ගිරාපෝතක වගේ වෙනවනේ අපි. මේ එන විදිහට රැල්ලට එහෙම එපා. දැන් ශාරීරික දුකක් තියෙනවනේ. ආ. ශාරීරික දුක තියෙන වෙලාවේදී මානසික දුකක් හට ගන්නවා. මොකද්ද ඒ? අයියෝ මාව ලෙඩ වුණානේ කියලා මහා මුස්පේන්තු හැඟීමක් මේ හිතට හැඟෙනවා. හරිනේ. දැන් පෙරසිටමෝල් දෙකක් බිව්වට පස්සේ හිතේ දුක නැති වෙන්නේ නැද්ද? හිතේ දුක නිරෝධ වෙන්නේ නැද්ද? දැන් ශරීරෙ ලෙඩ වුණා. හරි. දැන් ඔබ ලෙඩ වෙච්චා මෙතන නැතුව ඇති නේද? හැමෝටම මොකක් ලෙඩ නැතිවෙයි මෙතනදී දැන් මේ වෙලාවේ. දැන් මේ වෙලාවේ ශරීරෙ ලෙඩ වුණා කියන දුක තියනවාද? ශරීරෙ ලෙඩ වුණා කියන දුක දැන් තියනවාද? ඒ දුක දැන් නැහැ වින්නතුන්. නෑ නෑ දුක නෑ. පැරසිටමෝල් දෙකක් බිව්වට පස්සේ ශරීරෙ ලෙඩ වුණා කියලා අර එන අර ගින්දර ඒ ගින්දර නැති වෙන්නේ නැද්ද? පැරසිටමෝල් දෙයක් බිව්වහම ඒ ගින්දර නැති වෙනවද නැද්ද? ඒක නැති වෙනවා. ඒ ගින්දර නැති වෙනවා. මොන ගින්දරද නැති වෙන්නේ නැත්තේ? මගේ කියන ගින්දර නැති වෙන්නේ නෑ පින්තුනි. මගේ කියන එකට වෙන එකක් ඇවිල්ලා හේතු වෙනවා. එතකොට මොකද්ද ඒ? මගේ කය යන්තම් ඇති. පැරසිටමෝල් දෙයක් බිව්වා. බීපු ගමන් හොඳ වුණා. සමහන්න සන්නාම කියන්නේ බෑ. ආන් එකක් බිව්වා. බීපු ගමන් නැත් අසමෝධක එකක් බිව්වා. බඩේ අමාරුව කොහෙන් ගියාද? හරිම සාහනය හිතට. මානසික දුක නිරෝධු නැද්ද? මානසික දුක්ඛේ එක කොටසක් නිරෝධ වුණා. මොන කොටසද ඒ? අර මගේ බඩ රිදෙනවනේ කියලා හිත රිදෙන එකක් තිබුණේ පිඟුතුනි. ඔය දැනෙන එකක් තිබුණේ. මතකද අර ඉස්සර කතා කරා දැනෙන දුකයි දකින දුකයි වඩවඩම් කරන් හිටියේ? ආන්න එකෙන් අර දැනෙන දුක්ඛක්ඛන්දය කියන එක නිරෝධ වෙනවා පිඟුතුනි. ඔය කියන එක බෙහෙත බිව්වට පස්සේ. හැබැයි මගේ කියන පාලම ඒක හැමමයි. ඒකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකට ඇවිල්ලා වෙන දුකක් හේතු වෙනවා. මොකද්ද ඒ? දුක නැති වෙලා ඒ වෙනුවට එනවා. ඒකට ඇවිල්ලා හේතු වෙන මොකද්ද? තණ්හාය ජාති ශෝකෝ තණ්හාය ජාති බය. ශෝකේ අයින් වෙලා මොකක් ඇවිල්ලා හේතු වෙනවද? බය ඇවිල්ලා හේතු වෙනවා. ඒ කියන්නේ මගේ කියන එක ඉතුරු වෙන්නේ පින්හතනේ. මගේ කියන එකට කිසිම ප්‍රතිකර්මයක් හම්බ වෙන්නේ නැහනේ. පැරසිටමෝල් දෙයක් බිව්වා කියලා. මගේ කියන එක එහෙම්මමයි. ඒක එහෙම්මම තියෙනකොට මගේ කියන එක විනාශ වීම නිසා හටගත්ත යම් පීඩාවක් තියෙනවනම් ඒකෙන් නිදහස් වෙලා ඒ වෙනුවට ඇවිල්ලා හේතු වෙනවා බය කියන එක. මොකද තණ්හාව එහෙම්මම තියෙන නිසා, අවිද්‍යාව එහෙම්මම තියෙන නිසා, අවිද්‍යා තෘෂ්ණා එහෙම්මම තියෙන නිසා අර කැල අයින් වෙලා ඊළඟ කැහිල්ල හේතු වෙනවා. එතකොට ඔබ සුවෙන් ඉන්නවා කියලා, ඒ කියන්නේ ඔබ සුවෙන් ඉන්නවා කියලා කියන්නේ ඔබ මොකෙන් ඉන්නවා කියන එකද? ඈ? බයෙන් ඉන්නවා කියන එක. ලෝක සත්‍යය මානසික සැප කියලා කියන්නේ මොකද එතකොට? ලෝක සත්‍යය මානසික සැප කියලා කියන්නේ මොකටද? ඈ? ලෝක සත්‍යය ඔබ නෙමෙයි. ඔබ ලෝක සත්‍යය නෙමෙයි. ඔබ ආරිය උතුම්. ලෝක සත්‍යය සැප කියලා කියන්නේ මොකටද එතකොට? බයට. ලෝක සත්‍යය සැප කියලා කියන්නේ බයට පිංතු. කමක් නැහැ. සෝකෙට වඩා එක හොඳයි. හොඳයිද ඒක? හොඳයි කියලා හිතා හිතා ගමිති. ලෝක සත්‍යය සැප කියලා කියන්නේ බයට. ඒතර ඔබට පැහැදිලිව පිංතුනි. දැන් ඔය කටයුතු කරද්දී හැමතැනදීම හිතට දුක්ගින්දරක් ආපු ගමන් හෝ දුක්ගින්දරක් ආපු නැති ගමන්, දැන් හිතට දුක්ගින්දරක් එනවා කියලා කියන්නේ මොකද්ද? අර ශෝකය කියන එක දැනෙන අවස්ථාව. ඒ කියන්නේ මේ හිතට දැනෙනවා අනේ ඥාතිය මැරුණානේ, ඥාතිය නැති වුණානේ, භෝගේ විනාශ වුණානේ, කුඩු වෙලා ගියානේ, මොකක් හරි වයසට ගියානේ, ලෙඩ වුණානේ, තුවාල වුණානේ. ඔන්නෝම කියලා වෙලා පිඟුතුනේ මානසික දුක්ඛකන්දයක් එනවා. ඔය මානසික දුක්ඛක්ඛන්දේ එන වෙලාවෙත් ඔබ කලකිරෙන්න ඕන මොකක් ගැනද?
ඇඳලා බැලුවට පස්සේ ලේසියෝ. ඉතින් මදි අතපය බින්න තු මොකද
කරන්නේ? දැන් මේ හිතට මානසික දුක්ඛක්ඛන්දයක් එන වෙලාවත් තමයි අර එහා පැත්තේ තියෙන්නේ. මොකද මේක තව එකක් තියෙනවා
බයික මේක අපි දාගමුකෝ අනිත් එක වදන් ෂෝක් අශෝක් ෂෝක නෙමෙයි කරන්න අපි අශෝක්
අශෝක් ෂෝක් දැන් හිතට මානසික දුක්ඛක්ඛන්දයක් ආවා කියලා කියන්නේ මොකක් දැනනවද? අර ශෝකය කියන එක දැනනවා නේද? රිදෙනවා මේ හිත. එයා මාව දාලා ගියානේ. දැන් එයා මාව දාලා ගියානේ කිව්වට පස්සේ හිතට රිදෙනවනේ. ඒක තමයි අර තියෙන්නේ. දැන් මේ අන්නේ ප්‍රශ්නේ ආපු වෙලාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නපු ඇත්ත ප්‍රශ්නේ මොකක්ද? ඒ කියන්නේ ඒ දුක ආපු වෙලාවේදී තථාගතයන් වහන්සේ පෙන්නපු දුක මොකද්ද? ඒකද? නෑ මේ තියෙන්නේ. මොකද කෙනෙක් දාලා ගියාට පස්සේ පින්තුණි ආන්ගේ දාලා යෑම සම්බන්ධයෙන් මෙන්න මේ හිතයි ඒ දාලා යාම කියන සංසිද්ධියයි දෙක එකට බොන්ඩ් කරන දෙක එකට එකතු කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි මොකද්ද? ජාතිය කියලා කියන්නේ නැත්තම් මේ මම මගේ කියන හැඟීම. මොකද මම මගේ කියන එක ඇතුළේ මේ දා කතා කරලා ඔක්කොම තියෙනවා. මම මේ කෙටි කරලා මේ කියන්නේ. ඔන්න ඔය කියන හැඟීම ඔය මැද්දේ තියෙනවා. දෝ ඔය හැඟීම මැද තියෙනකොට ඒක නිසා තමයි පිඟුතුරි මේ දුක ඇත්තටම එන්නේ. නමුත් හැමදෙසම හිතෙන්නේ ඒක නිසා මේක එනවා කියලා නෙමෙයි. මොකක් නිසා එනවා කියලාද? දාලා ගිය නිසා එනවා කියලා. දාලා ගිය නිසා එනෝ කියලා තමයි හිතෙන්නේ. පිටුදේ දාලා ගිය නිසා නෙමෙයි දුක එන්නේ. ඔතන මම කියලාත් හැඟෙනවා, එයා කියලාත් හැඟෙනවා. එයා මගේ කියලාත් හැඟෙනවා. මොකද මං කියලා මුලින් හැඟෙනවා, ඒත් එක්කම පෙරපසුනවි එයා කියලා හැඟෙනවා. ඒත් එක්කම පෙරපසුනවි මගේ කියන හැඟීමත් එනවා. ඔය ඔක්කොම මෙන්න මේකට අහිති කාරණා. පිටුදේ මෙන්න මේකට තමයි
මොකද්ද කියන්නේ? මේ තීලි જાතිය. නේද? මෙන්න මේක තමයි જાතිය කියලා කියන්නේ. මේ ඔක්කොම මේකට මේක තමයි මේ විකෘති ලෝකේ.
එතකොට එයා දාලා ගියා කියන කාරණාවේදී ඔබගේ හිතට පීඩාවක් එනවා නම් ඔබ පිඟුතුනේ ඔය දුකෙන් නිදහස් වෙන්න ඔබ කරන්න ඕන දේ එයා ගියේ ඇයි කියන එක හිතන එක නෙමෙයි ඇත්ත. නමුත් කරන්නේ ඒක නෙමෙයි. එයා ගියේ ඇයි කියලා කල්පනා කරලා බලන්න. එයා ආයි නොඑන්න මම මොනවද කරන්න ඕන කියලා කල්පනා කරලා බලන්න. එයා ඇයි මල් ළඟින්ම හිටියේ නැත්ද කියලා කල්පනා කරලා. එයා ඇයි ඈතට ගියේ කියලා කල්පනා කරලා මොන බස් එකේද ගියේ කියලා හොයලා බලන්න. දැන් ඒ ටික තමයි කරන්නේ. මොකද පින්වතුනි මේ හිත තරයේ පිළි අරගෙන ඉන්නවා. එයා නැවත ආවනම් මේ ප්‍රශ්න උත්තරයක් හම් වෙනවා කියන. පින්වතුනි එයා නැවත ආවා කියන එකෙන් පින්වතුනි මේකට කිසිම උත්තරයක් හම් වෙන්නේ නැහැ. මෙන්න මෙතරම කරකිනවා. එයා නැවත ආවොත් එහෙම මේක මෙන්න මෙතනපත් වෙනවා. එයා නැවත ආවොත් මේක මෙතනපත් වෙනවා. එච්චරයි වෙන්නේ. එයා නැවත එනවා ගෙදර. දැන් හරි සතුටුයි. දැන් ඒතර මොකද උනේ? ශෝකය බය බවට පරිවර්තනය වුණා. වෙන කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේ නම ලෝකෙට දේශනා කරන්නේ ඔය එක ගැන හිතන්න නෙමෙයි. මෙන්න මේක නිරෝධ කරන්න කියලා. මෙන්න මේ පාලම. මේ පාලම නිරෝධ කරන්න නම් නේද මගේ කියන එක නිරෝධ කරන්න නම් මගේ කියලා එන මේ හැඟීම ගැන කලකිරෙන්න ඕන වින්තුන. මේක ගැන කලකිරනකොට තමයි අතහැරෙන්නේ. අතහැරනකොට මිදෙනවා. නමුත් බලන්න මේක වැරදිච්ච තැන. මේක ගැන නෙමෙයි කලකිරෙන්නේ. මෙන්න මේක ගැන කලකිරෙන්නේ. මම දාලා ගියානේ. දැන් යනවා මනෝවිද්‍යා උපදේශනයක් ලබා. මේක දාලා ගියා. දැන් යා දාලා ගියන් මං හරි දුකෙන් ඉන්නේ. මූදින්නේ එක මාළුවද? තව උන් තරම් මාළු ඉන්නවනේ. නැත්තම් කියනවා ඔය දාලා ගිය දන්නවද ඔයා ගැන හිතන් ඉඳපු විදිය? මෙන්න මේ જાතිය මිනිහෙක් ඔය. නැත්තම් මෙන්න මේ જાතිය ගෑන්නම එක්කෝ. මෙන්න මෙහෙම අයගේ චර්යාව. කියලිවල මොකක් කරන්නේ? බුදුහාමුදුරුවෝ උපමාවකත් දාලා කලකිරෙන්නේ මිදේ. මිදින්නේ මිදුනේ මේ දැනගනි. ඒ කියන්නේ මෙන්න මේ මිනිස්සයා ගැන කලකිරවනවා. ඒ කියන්නේ එයා වැරදි කරන කෙනෙක්. එයා අරක්කු සිගරට් බොන කෙනෙක්. එයා කුඩු ගංජා ගහන කෙනෙක්. එයා ගණිකාව. ආදිවාසීන් මොනව හරි කියලා 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 මොකද කරන්නේ? මෙන්න මේ සෙක්ෂන් එකේ කලකිරවනවා. ඉතින් එතකොට හිතනවා දැන් ඒක කිව්වට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේක අතහැරෙනවා. දැන් පිටකදී මේක අතහැරුණා කියලා දුක නිරෝධ වෙනවද? හොඳට තේරුම් ගන්න ඕනේ. මේක අතහැරුණා කියලා දුක නිරෝධ වෙන්නේ නැහැ මාත්‍රයක්ක. ඕන්නා දුක මෙන්න මේකට ඕන්නම් මොනවා හරි කරගන්න පුළුවන්. මේ දෙකේ සංසරණේ වෙනවා. එතනින් මෙහෙට එන්නේ නැහැ පොඩ්ඩක්ක. පිටකදී කලකිරෙන්න ඕනේ මේක නෙමෙයි. මෙන්න මේකේ කලකිරෙන්න ඕනේ. කෙනෙක් දාලා ගියාට පස්සේ ආන්ගේ දාලා ගිය මිනිස්යාගේ තියෙන වැරදි අඩුපාඩුකම් ඉස්මතු කර කර ඉස්මතු කර කර ඒ මිනිස්යා ගැන කලකිරෙන වැඩ පිළිවෙල නෙමෙයි කරන්න ඕනේ. කරන්න ඕනේ ඒ මිනිස්යා මගේ කියලා හැඟෙනවනම් අන්නේ මගේ කියන හැඟීමක් තියෙන්නේ. අන්නේ හැඟීමේ කලකිරෙන්න ඕනේ. කොහොමද ඒකේ කලකිරෙන්නේ? ඒකේ කලකිරෙන විදිය තමයි කලින් කතා කරේ. මෙතන තියෙන විපාකේ මගේ වෙන්නේ කොහොමද? අන්න ඔප්පු කරගන්නවා. මෙතන තියෙන මෙන්න මෙහෙම කාරණා ටික. හිතක් තියෙනවා, ගතක් තියෙනවා, කර්ම ශක්තියක් තියෙනවා. ওই ටික නෙතන තියෙන්නේ. එතකොට ඒ ටික එතන තියෙන නම් ඒ කාරණා වලට මගේ කියන එකේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඒ කාරණා ටික විද්‍යාමාන වෙන්න දහසකුත් හේතු තියෙනවා. ඉතින් එහෙනම් ඒක වෙනම කාරණාවක්. වෙනම කාරණාවකට මගේ කියලා විකෘති හැඟීමක් හිතේ හැදෙනවා නම් ඒ හැඟීම ඒ කාන්තේම විකෘතිය. ඒ හැඟීම ඒ කාන්තේම පිස්සුව. ඒ හැඟීම ඒ කාන්තේම බොරුව. ඒ හැඟීම චිත්ත විපල්යාසයක් තුළින් ගොඩනගිච්ච එකක්. ඒ හැඟීම අවිද්‍යා දුෂ්ණා නිසාම හටගත් එකක්. ඔන්නෝම හිතනකොට බින්දුතුනි මෙන්න මේ හැඟීම සම්බන්ධයෙන් කලකිරෙනවා. ඒකට තව නමකින් කිව්වොත් එහෙම ආස්වාදේ කලකිරෙනවා. මොකද මෙතන ආස්වාදේ කතන්දරේ තියෙන්නේ. ආස්වාදේ කලකිරෙනවා. නැත්තම් මෙන්න මේ කියන විකෘති වූ හැඟීමේ කලකිරෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ බින්දුතුනි. මේ හැඟීමේ කලකිරෙනකොට මොකද වෙන්නේ? මේ හැඟීම සම්බන්ධයෙන් තිබුණා නම් තෘෂ්ණාව. ඒ කියන්නේ මේ හැඟීම සම්බන්ධයෙන් තියෙච්ච කැමැත්තක් තිබුණා නම් ආන් ඒ හැඟී අන්නේ කැමැත්ත මොකද වෙන්නේ? ටික ටික අඩු වෙන්න ගන්නවා, දිය වෙන්න ගන්නවා. ඒක එතකොට ඒක දිය වෙන්න ගන්නෙ මොකක් නිසාද? ඔබ විද්‍යාවෙන් මේක ගැන හිතන නිසා. විද්‍යාවෙන් මෙන්න මේක ගැන හිතනවා. ඒ කියන්නේ මේක විකෘති හැඟීමක් කියන එක විද්‍යානුකූලව හිතනවා. බුදුන් දේශනා කරපු විද්‍යානුකූලව. අන්නේ ටික ඔප්පු කරගන්න මේවත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අනිත්‍යතාවය එහෙම පාවිච්චි කරනවා. දැන් අනිත්‍යතාවය කියන කාරණා අර කෙරොල්ල තියෙන එකට යොදවනවා. ඒ කිවි අර කෙරොලේ ඔය මගේ කියලා හඳුන්වපු දෙයක් තියෙන්නේ. මේ මගේ කියලා මල් වාසයක හඳුන්වනවා. මගේ කියලා මොකක් හරි ඇටමස් ලේන හර ටිකක් ඔය ටික හඳුන්වනවා. මගේ කියලා නිවසක් හඳුන්වනවා. ඔන්න ඔය කියපු මේ ලෝක ධර්මතා වල අනිත්‍යතාවය හොඳට වටහා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කාරණාව පිළිබඳ විද්‍යාවෙන් හිතනවා. විද්‍යාවෙන් හිතන්න මොකද වෙන්නේ? මෙන්න මේ කාරණාව පිළිබඳ කලකිරෙනවා. නිවස ගැන කලකිරෙනවා නෙමෙයි. මෙන්න මේ ජාතිය කලකිරෙනවා. මොකද ජාතිය කලකිරෙනකොට තමයි මොනව වෙන්නේද? අන්නර දුක්ඛ කන්දේ නිරෝධ වෙන්නේ. එහෙනම් දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන පිඟුතුනි, හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන මේක يعني නිවන කියලා කියන්නේ මෙන්න මේකට තියෙන මෙන්න මේක ගැන කලකිරিলা මෙන්න මේකෙන් අතහැරනවා නම් මිදුණා නම් අන්න නිවන පූර්ණේ වුණා. මේක මෙහෙමම තියෙද්දි අරකින් අතහැරනවා නම් මිදුණා නම් එතකොට නිවන පූර්ණේ වෙනවා. නිවනට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ අර ඔය ආච්චිල සීයලා ඕන් තරම් කියන්නේ මම නම් පුතේ ඔය ඔක්කොම තැලා දාලා ඉන්නකොල්ල මට නම් ඔය කිසිම සම්බන්ධයක් නැව ඒ ඕන එකක් එක මට ඔය ඉඳන් තිබ්බත් එකයි බලන්න අපි ඉඳන් නැතත් එකයි මම දැන් මේ අන්තිම කාලේ ඉන්නේ නහින දේන කාලේ මොන උනම් මොකෝ කියලා තමයි ඉන්නේ. ඒ මොකද්ද ඒ අතැල්ලද? මොකද්ද ඒ අතැල්ලලා තියෙන්නේ? අන්න අර අතැල්ලලා තියෙන්නේ. අන්න අර ටික අතැල්ලලා තියෙන්නේ වෙනතුනි. බින්දු මාත්‍රයකත් කලකිරලා නැහැ මේක සම්බන්ධව. නමුත් කියන්නේ කොහොමද? මගේ නම් කිසිම මොකක් නැහැ කියලාද? කිසිම තණ්හාවක් නැහැ මගේ. කිසිම දෙයක් ගැන කිසිම තණ්හාවක් මට නැහැ. මේක තුනේ ඔය කතා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු කාරණාව එහෙම නෙමෙයි. මොකද පින්වතුනි දැන් අනික සමහර කෙනෙක් පින්වතුනි මේව අතහරින්න සෑහෙන උත්සාහ කරනවා. ඒක කියන්නේ මේක අත්හරින්න පුළුවන් එකක් නෙමෙයි කියලා. ඔය අත්හරින්න බෑ කියලා කියන්නේ පින්වතුනි මෙන්න මේව අත්හරින්න උත්සාහ කරනවා. අර කෙරොල්ල තියෙන ඒවා. මේ දරුවාව අත්හරින්න හදනවා. දරුවාව අතහැරියට පස්සේ මේ නිවන සාක්ෂාත් වෙනවා කියලා හිතලා. මොකද දරුවාට තණ්හා නිසා තමයි දුක එන්නේ. කියලා මොකද කරන්නේ මේ දරුවාට තියෙන තණ්හාව වයින් කරන්න හදනවා. පින්වතුනි මුලින්ම කල්පනා කරලා බලන්න ඕන දරුවයි හිතයි ඔය දෙක කොහෙන්ද බොන්ඩ් වෙලා තියෙන්නේ කියලා. ඔය මානසික විපල්යාසය මොකද්ද කියලා. දරුවා කියන එකට තියෙන තණ්හාව නිරෝධ කරනවා කියලා ඇත්තනම කරන්න තියෙන පින්වතුනි දරුවා කියලා කියන්නේ ඔය මගේ කියන හැඟීමට නෙවතන. නැත්තම් හිතමු දැන් ශරීරයෙන් පොඩි ශරීරයක් තියෙන හිතකුත් තියෙන මොකක් හරි ගැජට් එකක් ලෝකේ තියෙනවා නම් ඒකට කියන නමක් තමයි මොකද්ද? දරුවෝ දරුවා කියලා කියන්නේ. ඒකට කියන නමක් වින්තුනේ. නමුත් ඔය කියන දරුවා කියන එක ඇස්සේ ඕකට එහා ගිය අදහසක් තියෙනවා. මොකද ඔය කියන දරුවා කියන එක ඇතුලේ මෙන්න මේ හැඟීම අයි තියෙනවා පිඟුද ඉන්ක්ලූඩ් වෙලා. කියන්නේ මගේ කියන හැඟීමක් ඒකේ තියෙනවා ඒ දරුවා කියන එකේ. නැත්තම් මම කියලා හැඟීමක් තියෙනවා. දැන් කියන්නේ ඔයයි මමයි දෙන්නම එකයි ඔයා මරුණත් මං මරුණා වගේ. කියන්නේ අහ කියන්නේ ඒවත් මම කරන්නේ නෙමෙයි මගේ නෙමෙයි තවත් එහාට කියලා තියෙන්නේ. මගේ මහත්ය නෙමෙයි. ඒක තව ටිකක් එහාට ගිහිල්ලා. මගේ මහත්ය නෙමෙයි. මහත්යයි මමයි දෙන්නම එකයි. ඒ කියන්නේ මගේ එක තව ටිකක් එහෙන් තියෙන තව පොඩ්ඩක් බැඳිලා. ඒ කියන්නේ මගේ එකත් අයින් වෙලා ගිහිල්ලා මොකක් කරලාද? ඔබයි මමයි දෙදෙනාම එකෙක්ම වෙලා මගේ අයින් වෙලා මමම වෙලා අන්න ඒකෙනුයි දුක එන්නේ මිස මහත්යගින් නෙමෙයි. දැන් අපි එදා කතා කරන්නේ මහත්ය මරන්න කියලා. දැන් මැරුවද? දැන් අපි මතකද පිටු කතා කරා මහත්ය මරන්න කියලා කිව්වහම මොකද්ද මහත්ය කිව්වේ කියලා? මහත්ය කිව්වේ මහත්යද? නේද මොකද? මහත්ය කිව්වේ පිටු මේ හිතේ එනවා මෙන්න මේ හැඟීමත් එක්ක මහත්ය කියන නම මේ හැඟීම එනවා. අන්න ඒකයි මරන්න ඕනේ. මොකද මේ හිතේ හැදෙනවනේ මහත්ය. අන්නේ මහත්ය හැමදෙස්සම මෙන්න මේ හැඟීම කියන එක මේ හැඟීමර තමයි මහත්ය කියලා කියන්නේ. මොකද මේ හැඟීම තියෙනවා මම මගේ කියන එක ඉන්ක්ලූඩ් වෙලා. අන්න ඒක තමයි මරලා දාන්නේ. ඒක මරලා දැම්මට පස්සේ දුක නිරෝධ වෙන මහත්ය ඉතුරු වෙනවා. නැත්නම් මහත්ය මරලා දාන්නත් පුළුවන්. නේද? ඒකයි කියන්නේ පිටුනින්. දැන් ගෙදෙට්ට තියෙන තණ්හාව නිරෝධ කරනවා කියලා ගේ කැටයි. ගේ කඩාගෙන වැටෙනවා. ගේ දිරලා. දැන් කොයිලා හරි වැටේ. ගේ අයිති නෑ. දැන් ඕක හිතුවා කියලා පිළිගන්නේ ඕක වෙන්නේ නැහැ කවදාවත්. මොකද ඕක කරන්න උත්සාහ කරන එක වෙන්නේ මහා පීඩාවකටපත් වෙනවා හිත. මොකද හිත නිදහස් කරගන්න බෑ. මොකද හිත නිදහස් කරන්න උත්සාහ කරන පිළිගන්නේ ආයි වෙන විදිහකට බැඳෙනවා. මොකද දුක හට ගන්න ඕන කරන මූල හේතුව තියෙන නිසා. ගේ ඔහොම්මම තියලා, නිවස ඔහොම්මම තියලා, නිවස මගේ කියලා හැඟීමක් එන්නේ අන්න ඒ හැඟීම නිරුද්ධ කළා දැන්. ඔන්න ඔච්චරයි කරන්නේ. නිවස මගේ කියන හැඟීම නිරුද්ධ කළා දැන්. අන්න ඒක නිරෝධ කරන්න නම් ඔබට අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන ඒවා පාවිච්චි කරන්න වෙනවා. මොකද ඕක මගේ කියන එක නිරෝධ කරලා දාන්න, මගේ කියන හැඟීම නිරෝධ කරන් දාන්න ඔබට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක සිහිපත් කරන්න වෙනවා. ඒ කියන්නේ අනිච්ච. මොකද අනිච්ච සිහිපත් කරන්න සිහිපත් කරන්න මෙන්න මේ දුකේ කලකිරෙනවා. ඒ කියන්නේ මගේ කියන හැඟීම සම්පූර්ණයෙන් වැරදි එකක් නේ කියලා මේ හිතට ප්‍රත්‍යක්ෂ වෙනවා. පිටුදුර හිතන්න ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ හිතට මගේ කියලා හැඟෙන එක කොච්චර වැරදි අදහසක්ද කියලා එන්න ඔප්පු වෙනවා. ඔප්පු වෙන්න මගේ කියන හැඟීමේ කලකිරෙනවා. කලකිරෙන පිටුදුර මගේ කියන නමින් එක එක දේවල් බැඳිලා ඇති හිතත් එක්ක. ඒ දේවල් වල ඊට පස්සේ පිටුදුර මොනවා වුණත් දුක උපදින්නේ නැහැ. හැබැයි මුකුත් උනා කියලා ඇද්ද ගැරන් ඉන්නවද ඒක? ස්පියන් ඉන්නවද? ඒ කියන්නේ දැන් අපි තුන් තමන්ගේ ලරුවා ඉන්නවා. දැන් තරුවා මෙහෙම දුවගෙන එනවා. කොල්ලා ලිස්සල වැටුණා. ලිස්සල වැටෙන ගම මොකද වෙන්නේ? මොකද ඔබ කරන්නේ? නෑ. මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා මෙතන වල්ලා ඉන්නද? නෑ බින්දුනේ. පොඩි දරුවා ලිස්සල වැන්න මොකද කරන්නේ? ඉතින් ගිහිල්ලා ඒකව නැගිට්ටවන්න. ඒකව නැගිට්ටුවාට පස්සේ තණ්හාවෙන් බැඳලෝ කියලා එහෙම එකක් නැහැ. කොයිද එහෙම එකක් තියෙන්නේ? එහෙනම් ඉතින් මේක ඉතින් තථාගතයන් වහන්සේ හරි වැඩක් නෙවෙයි. ඒ උන්වහන්සේ නේ කොහෙද වඩින්නේ නැහැ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ කුටියට මෙලා ඉන්නේ වැඩක් නැහැ නේ කියලා. බැඳෙනවනේ එතකොට. එහෙම එකක් නැහැ. දෙමාපියන්ට අපෝපස්ථාන කරලා පස්සේ දෙමාපියන්ට බැඳෙනවද? කොහොමද එහෙම බැඳෙන්නේ? හැබැයි ඉතින් මගේ කියන හැඟීමෙන් යුක්තව නම් ඔය හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඒකෙන් කරන්න බැඳෙනවා. ඒකෙදින් නවත්තන්න බෑ. මගේ කියන හැඟීම දුක බව තේරුම් අරගෙන අර කෙරෝලින දෙමාපියන්ට උදව් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ කොච්චර අප උපස්ථාන කරත්, කොච්චර වැඳ නමස්කාර කරත්, වන්දනා කරත් බින්දු මාත්‍රයක දුකේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ මාත්‍රයක්ක. නමුත් ඒකදී මේ ඔක්කොම එකට පටල ගත්තට පස්සේ මොකද වෙන්නේ? නිවන කියලා කරන්නේ වෙන වෙන දේවල්. දරුවෝන් වයින් කරනවා. මහත්ය වයින් කරනවා. ඊට පස්සේ මොනවාද? දෙමාපිය වයින් කළා දානවා. ඒ අය බලන්නේ නැහැ. මූණ බලන්නේ නැතුව ඉන්නවා. ඒකට තණ්හාවෙන් බැඳෙනවා කියලා. එහෙම කොහොමද වෙන්නේ? මූණ බලන එකද නැද්ද කියන එක නෙමෙයි. මූණ දිහා දැක්කට පස්සේ පේනවනම් සත්‍යයක් කියලා. නැත්තම් මගේ කවුරු හරි කියලා පේනවනම් අන්න ඒක නිසා දුක හට ගන්නවා. මූණක් දැක්ක කියලා දුක හට ගන්න එහෙම එකක් නැහැ මේකතුනි. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනි. ඔබ එදිනෙදා ජීවිතේ කටයුතු කාරණා කරද්දී හොඳ සිහි බුද්ධියෙන් ඉන්න, හොඳ සිහි කල්පනාවෙන් ඉන්න, මෙන්න මේ ජාතිය හැදුණා නේද කියලා. අන්න ඒක තමයි අපි කියන්නේ දුක හටගත්තා කියලා. මෙන්න දුක හටගත්තා. ඒ කියන්නේ දැන් ඔබ මේ බනහහා ඉන්නවනම්, ඔය හිතර හිතනවනම් මම තමයි බනහන්නේ කියලා. දැන් හටගත්ත දුක මොකද්ද? දැන් මේ බනහහා ඉන්නකොට ඔය හිතර හිතනවනම් මම බනහන්නේ කියලා. හටගත්ත දුක මොකද්ද? අන්නේ හැඟීම. මොකද්ද හැඟීම? මේ මම කියලා හැඟෙන හැඟීම. අන්න ඒක තමයි දැන් හටගත්ත දුක. ඔබ කාට හරි උදව් කරනවා නම්, ඒ උදව් කරන වෙලාවේදී මා විසින් මගේ අහවල් කෙනාටයි මේ උදව් කරන්න කියලා හැඟීමක් හිතේ හැදෙනවා නම්, අන්න ඒක තමයි ඒ වෙලාවේ හැදෙන දුක. කලකිරෙන්න ඕනි අන්නේ කාරණාවේ. කරන වැඩේ ඔහොම කරගෙන යන්න. කරන වැඩේ කරන ගමන් අන්නර හැඟීම අත්දැකලා ඒක කලකිරෙන්න. මොකද මේ හැඟීම එහෙම වෙන්න බැරි බව ඔප්පු කරන්න. දැන් ඔබ ආයතනයක කටයුතු කරනවා නම්, දැන් මේ ඔෆිස් එකේ කටයුතු කරන පිරිස සම්බන්ධයෙන් ඔය හිතට එන හැඟීම ගැන හොඳ අදහසකට එන්න. මේ මගේ කට්ටිය කියලා හිතනවා නම්, මේ මම කියලා හිතනවා නම්, මේ මගේ බොස් කියලා හිතනවා නම්, ඔන්නෝම හැඟීම් ටිකක් හිතර එනවා නම් අන්න ඒවැය තමයි කලකිරෙන්න. රාජකාරි කරන්න. කරන රාජකාරි කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද දුකේන්නේ ඒක නිසා නෙමෙයි. දැන් පැහැදිලිද හැමෝට? දැන් කටයුතු කරන ගම මේ පාලම පිළිබඳ හොඳ අවධානයෙන් ඉඳලා ඒක අල්ලගන්න. මොකද බින්දුතුනි මේකයි. මේක ගැන කලකිරීම උදෙසා දේවල් හිතනවා කියන එක හරි ශාන්ත ප්‍රින්ස කටයුත්තක්. දැන් අර අපි කලින් කරේ මේ ශරීරයට මම කියලා අදහසක් එනවා. ඒ අදහස වැරදිනේ. අන්නේ වැරදි බව ඔප්පු කරන්න නම් මේ ශරීරය කියලා කියන්නේ මොන වගේ එකක්ද, මේ හිත කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා නිරන්තරයෙන් සිහිපත් කරනවා. ඔන්න ඔය සිහිපත් කරන එක හරිම ශාන්ත ප්‍රනිත තත්ත්වයක්. ඊට පස්සේ ඉස්සරහා කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට මගේ කියලා හැඟීමක් එනවා. ඒ මගේ කියන හැඟීම වැරදිය, එතන මොකද්ද තියෙන්නේ කියලා සිහිපත් කරනවා. අන්නේ සිහිපත් කරන සිහිපත් කිරීම හරිම ශාන්ත ප්‍රනිත තත්ත්වයක්. ඒක විවේක නිසිතයි, විරාග නිසිතයි, වොස්සග්ග පරිණාමය. ඒ විවේක නිසයි කියන්නේ. ඇයි විවේක නිසයි කියන්නේ? බංකුව කොට වාලලා දෙක හිතන්ද? හරි විවේක නිසයි කියලා කියන්නේ. ඇයි ඒ විවේක නිසයි කියන්නේ? මේක විතර ඕක හිතන වෙලාවේදී මොකක් බවට පත් වෙනද හිත? හිත විවේකී වෙනවා පිටින්. මොන වෙනවද? විවේකී වෙනවා. විවේකී වෙනවා කියලා කියන්නේ නිදා ගන්නවද? නෑ. හිත විවේකී වෙනවා මොකෙන්ද? මෙන්න මේක මේක පස්සේ හඹා යන එකෙන් විවේකී වෙනවා. මෙන්න මේ ජාතිය පස්සේ හඹා යන එකක් තියෙන්නේ. අන්න ඒකෙන් හිත මිදෙනවා. ඒක ඇකියි මේක විකාරයක් කියලා ඔප්පු වෙන මේක ගැන කලකිරෙනවා පිටින්. ඔබට කිව්වේ අර අපි කලින් මේක විකාර කියලා ඔප්පු වෙන මේක ගැන කලකිරෙනවා. කලකිරෙන්න ඉතින් කලකිරිච්ච දෙයක් පිටිපස්සේ හිත දුවන ගතිය මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද? හිත යමක් සම්බන්ධයෙන් කලකිරෙන කලකිරෙන්න ඒක පැත්තට දුවන ගතිය මොන වෙනවද? අඩු වෙනවා. අන්න ඒකයි විවේක වෙනවා කියලා කියන්නේ. මෙන්න මේක හඹා මේක පිටිපස්සේ හඹා යන ගතිය හඹා යන ගතියෙන් හිත නිදහස් වෙනවා විවේක වෙනවා. එහෙනම් අනිත් වෙලාවට හිත විවේකද නැද්ද? මේක පස්සේ හඹා යන හැමතිස්සෙම හිත විවේකීද? නෑ, අවිවේකී. අවිවේකී. අවිවේකී හිතක් තියෙන්නේ. නමුත් මේකට මේක ගැන කලකිරෙන හැම වෙලාවෙදිම හිත විවේක වෙනවා. ඒකයි විවේක නිස්සෘතය කියලා. ඒ කියන්නේ සිහිපත් කිරීම විවේක නිස්සෘත එක. නිස්සෘතය කියලා කියන්නේ අඩංගුයි කියන එක. නිස්සෘතයි, අඩංගුයි. ඒ කියන්නේ මේ මානසිකත්වයේ විවේකයේ අඩංගුයි. මොන විවේකයේද? මෙන්න මේක පස්සේ හඹා යන එකෙන් නිදහස් වීමේ විවේකය. අන්නේ විවේකයේ අඩංගුයි ඔන්න ඔය කියන වෙලාවට. ඒකයි විවේක නිස්සෘතයි කියලා කියන්නේ. විවේකයේ සහිතයි ඒ හිත. ඒ වගේම කියන මොකද්ද? විරාග නිස්සෘතයි කියලා. මොකද විරාග නිස්සෘතයි කියලා කිව්වේ? දැන් මේක පස්සේ යන වෙලාවේදී හිතේ හැමතිස්සෙම මේ හැඟීම තියෙනව නේද? දැන් මේක පස්සේ හඹා යන හිතක අනිවාර්යෙන්ම පිටුදුර අபிසංකාර හරහා මේ හැඟීම හැදෙනවනේ නේද? මේ හැඟීමට කියන මොකක් කියලාද? රාග කියලා. අපි අර කලින් ආස්වාද කියලා නේද? මෙන්න මේ හැඟීම හැදුනා. ඒ කියන්නේ අරම හිතන වෙලාවට මේ හැඟීම නෙමෙයි හැදෙන්නේ. විරාග කියලා කියේ මොකද්ද? මේකෙන් මෙන්න මේ හැඟීමෙන් තොරවීම. ඒක තමයි විරාග කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ හැඟීමෙන් තොරවීම. මේ හැඟීම නෙමෙයි හිතට බලාපොරොත්තු විදිහට එන්නේ, මීට විරුද්ධ හැඟීම. ඒ කියන්නේ විරාගය කියන එක. විරාගය කියන කියන්නේ විරාග කියන හැඟීම. මෙන්න මේකෙන් වෙන් වෙච්ච මානසිකත්වය. ඒ කියන්නේ මේකෙන් නිදහස් වීම මොනතරම් උතුම්ද? මෙන්න මේ කියන මේ මානසික විපල්යාසයෙන් නිදහස් වීම මොනතරම් උතුම්ද? අන්න රාගෙන් වෙන් වෙච්ච මානසිකත්වයට තියෙන කැමැත්ත, ඡන්දය. එතකොට ඔහොම හිතන හිත විරාග නිස්සෘතයි. ඒ කියන්නේ ඒ හිතේ ඔන්න ඔය කියන මානසිකත්වයත් ඉන්ක්ලූඩ්. ඒකත් අයිති වෙන ඔය කියන හිතන වෙලාවේදී. බොස්සග්ග පරිණාමයේ. ඒ කියන්නේ මේ දුක්ඛකන්දේ නිදහස් වීමට හිත නැඹුරු වෙලයි තියෙන්නේ. බොස්සග්ග කියලා කියන්නේ ඔසග දමහඳුර නෙමෙයි. බොස්සග්ග කියලා කියන්නේ නිවනට. ආන්ගේ නිවන කියන එකට නැඹුරුවක් වෙලා තියෙන්නේ. ඕන් ඔහොම කියලා හිතන එක. ඒකයි කියන්නේ මේකට බොජ්ජංග වඩනවා කියන එක මේ ලෝකේ තියෙන උතුම්ම සුවය කියලා. ඒකට තමයි කියන්නේ නිවන් සුවය කියලා. ඒකෙන් තථාගතයන් වහන්සේ පෙන්වලා දීලා තියෙන මේකට නිවනත් බොජ්ජංග වැඩීමත් හැර වෙන යම් වූ කිසිම සැපයක් මම මේ ලෝකෙට පණවන්නේ නැහැ කියලා. දැන් මේ කියන ඒවා මේකට ඔබ අහලා ඇති ඕනේ තරම්. දැන් මේ කියන ඒවා අහලා තිබුණත් ඒක කොච්චර ප්‍රැක්ටිස් කරලා තියෙනවද අපි දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියලා තියෙන වචන ඒවැය පිංගුතුනි, ඒ අදහස හරියටම හරි පිංගුතුනි. හරිම අදහසින් මේක වඩනවා නම් පිංගුතුනි, ඒ තරම් සුවයක් තවත් නෑ තමයි. ඒ සුවේ මට එන සුවයක්ද? ඒ සුවේ මට එන සුවයක්ද? ඒකයි කියන්නේ පිංගුතුනි, භාවනා කරනකොට ඔබට සැපයක් එනවා නම් ඔය කරන්නේ භාවනා නෙමෙයි. භාවනා කරනකොට මිනිතුනි මෙන්න මේ හැඟීම පිළිබඳ කලකිරීමක් හිතේ ජනිත වෙනවා නම් අනිවාර්යෙන් විරාග නිස්සිතයි, විවේක නිස්සිතයි, වොස්සග්ග පරිණාමී. මොකද මේක ගැන කලකිරෙන හැමතිස්සෙම මිනිතුනි මගේ සැපේ මගේ සතුට අනේ මට මේ ආසාවේ තව ටිකක් වෙලා යනවනะ තව ටිකක් වෙලා යනවනะ අනේ ඔන්න දැන් ඔන්න එන ඔන්න එනෝ දැන් අර මේ පායි පායි යනවා දැන් නැති වෙගෙන යනවා මාව. මොකද්ද මිනිතුනි ඒකේ තියෙන විවේක නිස්සිත? මොකද තනිකරම මගේ බය ගැන ඔය ફોકસ කරන්නේ. මොකද මගේ පාවෙන ගතිය නැති වුණොත් එහෙම මම මෙන්න මේකට වැටෙනවා. දැන් ඒකෙන් අයින් වෙලා දැන් මට මේ වෙලාවේ ලැබෙමින් තියෙන්නේ මොකද්ද? මං බලාපොරොත්තු වෙන මගේ පාවෙන ගතිය. දැන් අරකින් අයින් වෙලා මේ වෙලාවේ මගේ පාවෙන ගතිය හැදි හැදි තියෙන්නේ. දැන් මගේ පාවෙන ගතිය නේ? මගේ පාවෙන ගතිය හැදි හැදි තියෙන්නේ. දැන් ඒතකොට හිත බලාපොරොත්තු තියෙන්නේ මොකද? දහිත බලාපොරොත්තු තියෙන මොකටද? මගේ පාවෙන ගතියට. දැන් විවේක නිස්සිතයි. විවේකීද හිත? මොකද්ද විවේකී කිව්වේ පින්තුනි? ඔන්න ඕකෙන් හිත මිදෙන එකයි විවේකී කියලා කිව්වේ. අන්න ඒකට අත මිදීම කියලා කිව්වේ. අන්න ඒකට අත්හැරීම කියලා කිව්වේ. මෙන්න මේකට තියෙන බැඳීම අත්හැරෙන එක. අන්න හිත විවේකී. ඉතින් මගේ පාවෙනවා කියන එකට හිත බැඳිලා නම් තියෙන්නේ. ඉතින් මොකද්ද විවේකී? මුකුත් විවේකී නෑ. විවේකේ නෙමෙයි පින්තුනි, කෙලින්ම රාගකින් එහෙම හොදවෙනවා. මොකද මේ රාගේ තියෙනවනේ. විවේකද නැහැ. අවිවේකී හිත. නමුත් පිටුදී ඒක සැපයක් තමයි. ඒ සැපයට කියන මොකක් කියලාද? මෙතින්. ඒ සැපයට කියනවා බය කියලා. මොකද ඔය සැපේ හැමදෙස්සම මගෙත් එක්ක තියෙන්නේ. මගෙත් එක්ක තියෙන සැපයක් කියලා කියන්නේ බයට කියන තව නමක්. මොකද මගෙත් එක්ක තියෙන සැපේ කියලා කියන්නේ මගෙත් එක්ක දින ශෝකේ නැති අවස්ථාවක් බලන පිළිගනි කොච්චරනම් ලෝක සත්‍ය අසරණයිද කියලා. ලෝක සත්‍යය සැපේ කියලා මේ ලෝකේ යමක් විඳිනවා නම්, ලෝක සත්‍යයා සැපේ කියලා යමක් විඳිනවා නම්, ඒ විඳින්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ පෙන්නපු බය කියන එක. තථාගතයන් වහන්සේ බිඟුතුනි ලෝක සත්‍යය විඳින සැපේ බය කියලායි පෙන්නන්නේ. මොකද ඒ සැපේ ලැබෙන ඒකනේ පිළිමේ නිදාස් වෙන අර ආස්වාදී වේදනාව දැනෙන හිතක් කියලා කියන්නේ සත්‍යය ඉන්නවනේ වෙනතුනි. මරණය තියෙනවා, බය තියෙනවා. ඕක නැති වෙන්නේ නැහැ. බලන්න ඔබ මොනතරම් ශ්‍රේෂ්ඨ උතුම් පිරිසක්ද කියලා ඔබට ලැබිලා තියෙන ලේසේ මේසේ කටයුත්තද මේ කරන්න කියලා. කියන්නේ ලෝක සත්‍යය සැපේ කියලා පෙන්නපු එක වගේම පෙන්නපු එකට වඩා සිය දහස් ගුණයකින් වෙනස්ම සැපයක් තමයි තථාගතයන් වහන්සේ මේ පෙන්වන්නේ නිවන කියලා. නිවන් සුවේ කියන එක පිඟුතුනි ෆික්ස් ආදනේ ෆික්ස් යන්නේ නෝ කෙනේද? නිවන කියන එක ෆික්ස්ද? එන්න මොකද කරන්නේ හැමදෙන්නේ? නේද? නිවන කියන එක ෆික්ස්ද? දැන් ඉතින් වඩපු නැති ඔක්කොම අහු වෙනවා ඈ. නිවන කියන එක ෆික්ස්ද? නිවන කියන එක ෆික්ස්? නිවන කියන එක ෆික්ස්ද? නිවන ෆික්ස්ද? නිවන ෆික්ස් නෑ පිංගුතුනි. නෑ පිංගුතුනි නිවන ෆික්ස්. ඒක තමයි කියන්නේ. මේ කියන්නේ බද රැහැයි වෙනවා. නිවන කියන එක ෆික්ස් පිංගුතුනි. මේ ලෝකෙ ෆික්ස් එකයි තියෙන්නේ. මොකද්ද? නිවන. ජාතියයි ෆික්ස් නැත්තේ. නිවන ෆික්ස්. ඇයි නිවන ෆික්ස් කියන්නේ? මම පුංචි කාරණාවක් කියන එක ගැන එච්චරම හිතන්න එපා. තේරෙන්න නැත්නම් අතල්ලා. ඇයි නිවන ෆික්ස් කියලා කියන්නේ? ඇයි නිවන ෆික්ස් කියලා කියන්නේ පිඟුතුනි? දැන් මම මේ කියන එක පරිස්සමෙන් ගන්න. තේරෙන්න නැත්නම් අතල්ලා. ඇයි නිවන ෆික්ස් කියලා කියන්නේ? ඇයි නිවන ෆික්ස් කියලා කියන්නේ? නිවන කියලා කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි පිඟුතුනි. ඒකයි නිවන ෆික්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ නිවන නෑ. ඒ කියන්නේ නිවන නෑ. නිවන කියන එක විද්‍යාමාන වෙනවද? නිවන කියන එක ෆික්ස් කියලා කියන්නේ නිවන කියලා කියන්නේ නෑ. දැන් මේකයි මම කිය අතහැලා දාන්න හරියටම පෙක් වෙන්නේ නැත්තම්. නිවන කියන එක ෆික්ස් කියලා කියන්නේ පින්වතුනි නිවන කියලා ගන්න නැති නිසා. ඒතකොට හඳුරන්නේ මේ මොකක් මේ කරන්නේ අපි? නිවන කියලා එකක් නෑ පින්වතුනි. ඒකයි ෆික්ස් කියලා කියන්නේ. ඒකෙන්නේ මොකද පින්තුනි? නිවන කියලා එකක් විද්‍යාමාන වෙනවද? නිවන කියලා එකක් පින්තුනි විද්‍යාමාන වෙන්නේවත් නැහැ. ඒ එතකොට ඒකට නිවන කියලා කිව්වේ එතකොට. ඇයි ඒකට නිවන කියලා කිව්වේ එතකොට? පින්තුනි නිවන කියලා එකක් එහෙම කියන්න බෑ මොකක්වත්. අර මතකදර මතු වෙලා එනවා කියලා කියන්නේ අර අල්ල ගන්න. නිවන කියලා කියන්නේ එහෙම මතු වෙලා එන එක නෙමෙයි. ඒ නිසා නිවන කියන එක එහෙම අල්ලන්න බෑ. ඒ නිසා ඒකට තණ්හා කියන වචන වෙනුවට දාලා තියෙන්නේ ඡන්දේ කියලා. නිවන කියන එක දන්නේ නැති වෙච්ච ගමන් තණ්හා වෙනවා. නිවන කියන එක දැනගත්ත ගමන් තණ්හා නෙමෙයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඡන්දේ පිහිටන්නේ. නිවන දැක්කොත් ඡන්දේ පිහිටනවා. නිවන දැක්කේ නැත්නම් තණ්හාව පිහිටන්නේ. නිවනට තණ්හා පීඩකමං තණ්හා ජායති සෝකෝ. නිවනට ඡන්දය පීඩියොත් මොකද කියන්නේ? නිවනට උනත් ඕනවට වැඩි ඡන්දයක් තියාගන්න හොඳ නැහැ. දුක එනවා. බොරු. නිවනට තියෙන ඡන්දය කියලා කියන්නේ තණ්හාව නෙමෙයි වෙන්නේ. මොකද තණ්හාව කියන එක යම් තැනක හටගන්න නම් මතුවෙන්න ඕනි යමක්. තැනක් තියෙන්න ඕනි මොනවා වෙන්නද? තණ්හා වෙනවා කියලා කියන්නේ තැනක් තියෙන්න ඕනි මොනවා වෙන්නද? අල්ල ගන්න. තැනක් තියෙන්න ඕනි හා වෙන්න. නැත්තම් තණ්හා කියලා ගන්න නැහැ. නිවන කියලා කියන්නේ එහෙම තැනක්, එහෙම තැනක්ද? නමුත් ලෝකේ යමක් විද්‍යාමාන වෙනවනම් ඒ විද්‍යාමාන වෙන ඕනම එක කර තැනක් කියලා කියන්න පුළුවන් පෙඟතුනේ. මොකද විද්‍යාමාන වීමක් නැහැ නෙමෙයිනේ. විද්‍යාමාන වීමක් තියෙනවනේ. නමුත් අර විද්‍යාමාන වීම ආසේ ෆික්ස් එකක් හැදිලෙනවනම් ඒක විකෘතිය. ඒක හරි. ඒ නිසා මේකතුනේ නිවන කියලා කියන්නේ හේතුක ඵලය නෙමෙයි. හේතුක ඵලයක් නෙමෙයි නම් ඒක මේ ලෝකේ තියෙන එක නෙමෙයි. ඒකයි මේ ලෝකේ එකක් නෙමෙයි නිවන කියලා කියන්නේ. නිවන කියන්නේ මොකේ එකක්ද? ලෝකෙන් එතර එකක්. ඒ කියන්නේ මේ පෘථිවියෙන් එළිය අභ්‍යවකාශය වගේ තියෙන එක. නැදේ මම නම් ඉස්සරේම තමයි හිතන් හිටියේ. ඔබ කොහොම හිතන්නේ නැද්ද දන්නේ? මම නම් හිතන් හිටියේ ඉස්සරේමයි. නිවන කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ගන්නේ නෙමෙයි මේක ලෝකෙන් එළිය එක. ඔය හැරි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නිවන කොහෙ තියෙන එකද? නිවන කියන්නේ ලෝකෝත්තර කාරණාව. නිවන කියන්නේ මේ ලෝකෙන් එතර තියෙන එක. ඉතින් ලෝකය කියලා මං ඉස්සර දැනගෙන හිටියේ මොකද්ද? ඈ? නිවනේ ලෝකය කියලා මං හිතන් හිටියේ මේ පෘථුවිය. පෘථුවිය. මේ පෘථුවියෙන් එළිය තියෙන එකක් නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ ඇති. ඔය හැරි ඇති. අපි දවසේ කතා කරමු. බුදුහාමුදුරුවෝ ලෝකේ ඉන්නවා. තාම. ඒක ප්‍රශ්නාර්ථයක් විදිහට දාලා තියාගන්න. පස්සේ දවසක හිමිසරේ කතා කරමු. මේකයි මේක ඔක්කොම අඩලා ගත්තා තියෙන එකක් හිතේ ගන්න නැති ගන්න. බුදුහාමුදුරුවෝ ඉන්නවා ලෝකේ. අර මොකද්ද විඥානේ ඉන්නවා කියලා කියන්නේ නේද? මොන විඥානේ? ආලේ. ආ ඉන්නවා කියලා කියන්නේ. ඉන්නවා ඇත්තට. ඒ කියපු කාරණාව ඒ කියපු කාරණා නෙමෙයි ගන්න තියෙන්නේ. ඒ කියපු කාරණාව වැරදි තේරුම් අරන් තියෙන්නේ. ඒක හරියට තේරුම් ගත්තට පස්සේ ඒක කියත හැකි කියන එක හරි. අපි ඒක පස්සේ තේරුම් ගමු. නැත්නම් අපිට ඉඳලාම ආරයි මේ. අපි අහවල් ආගම කියනවා කියලා කියයි. හරි. අපි ඒක පැත්තෙන් තියමු. ඒතකොට ලෝකෝත්තරයි කියලා කියන්නේ වෙනතුනේ මේ පෘථුවියෙන් එළිය තියනවා කියන එකද? එහෙම එකක් නැහැ. නිවන කියන එක ලෝකෝත්තරයි වෙනතුනේ. ඒ නිසා තමයි නිවන කියන එක නැහැ කියලා කිව්වේ. මොකද ලෝකයක් නම් ඒක අනිවාර්යයෙන්ම විද්‍යාමාන වෙන කාරණාවක්. ලෝක දෙකක් තියෙනවානේ. මොකද්ද? එක ලෝකයක් සංකල්පී ලෝකෙ. අනිත් එක විද්‍යාමාන වෙන ලෝකෙ. අරිහත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? සංකල්පීය ලෝකෙ නිරෝධ කරලා දාන. එතකොට මොන ලෝකෙත් තියෙන්නේ? විද්‍යාමාන වෙන ලෝකෙ. හරි. විද්‍යාමානල තියෙන එක නෙමේ විද්‍යාමාන වෙන ලෝකෙ. හරි. ඒ කියන්නේ පෘථිවිය ඇතුළු මේ පට ව්‍යාපෝ තේජෝ වාය වර්ණ ගන්ධ රස ඕජා ඔන්න ඔය කියන කාරණා ටික. නැත්තම් චිත්තචෛතසික රූප කියන කොටස. ඔන්න ඔය කොටස් ටික ලෝකෙ තමයි. හැබැයි නිවන කියලා කියන්නේ ඒකවත් තියෙන එක නෙමේ. ඒකට පිංගුතුරි නිවන කියන එකට කිසිම හේතුවක් නැහැ. ඒ නිසා නිවනට හේතු සකස් කරන්න පුළුවන්. එහෙනම් මොනවද කරන්නේ මේ? දැන් නිවනට හේතු සකස් කරන්න පුළුවන්. දැන් ඔළුව අනන්නේවා. දැන් ඔළුව අනන්නේ නැතු වෙන්න. සම මොකද්ද? නිවනට හේතු සකස් කරන්න පුළුවන්ද? නිවන් දකින්නේ. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ හේතුක ඵලයක් නෙමෙයි නං. නිවන කියන එක සමුදේ වෙන්න හේතු තියන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ පින්තුනි. ඔය නිවනට හේතු සකස් කරනවා කියලා මොකද්ද ඔය කරන්නේ? දුක නිරෝධ වෙන්න ඕන කරන හේතු සකස් කිරීමයි ඔය කරන්නේ. දුක කියන එක ලෝකයකද නැද්ද? අන්න හරි. දුක කියන එක ලෝකේ කාරණාව. දුක කියන එක නිරෝධ කරන්න පුළුවන්ද බැරිද? දුක කියන එක නිරෝධ කරන්න පුළුවන්. නිවන නිරෝධ කරන්න පුළුවන්. නිවන නිරෝධ කරන්න පුළුවන්ද? නිවන නිරෝධ කරන්න බෑ පින්තුනි. ඇයි ඒ? ඉතින් නිවන කියලක නෑනේ නිරෝධ කරා. නිවන කියලක සමුදේ වෙන එක නෙමෙයි. දැන් මේක මේ කතා කරන දහම් හොඳට පරිශීලනය කරන දහමේ හැතිරින කියලක දහමයි භාවිතා කරන හිතවල මේ කියන්නේ හොඳට තේරෙනවා ඇති. තේරෙන්නේ නැත්තම් මොකද කරන්නේ? තව බණ අහන්න නෙමෙයි ඇත්තනෝ තියෙන්නේ. මොකද කරන්නේ? මේ කියනේවා ප්‍රැක්ටිකලි යොදන්න. මේ කියනේවත් අත්දැකීම් වලට දාන්න. මේ අත්දැකීම් වලට දානකොට මේ එකක්වත් ගැට ගහන්නේ හරි ලස්සනට තේරෙනවා. නිවන කියලා එකක් නැහැ පේඟතුනි. ඒකට හේතුව තමයි නිවන කියලා කියන්නේ හේතුක ඵලෙ නෙමෙයි. ඒ නිසා තමයි තථාගතයන්ව නිවනට ඡන්දය කියන එක පනවලා තියෙන්නේ. නිවනට කොච්චර ඡන්දය හිටියත් ඒකෙන් දුකක් හටගන්නේ මාත්‍රයක්. මොකද දුක හැමතිස්සම හටගන්නේ මොකක් මූලික කරන්ද? තණ්හාව මූලික කරගෙන. නිවන කෙනෙකුට තණ්හාව වෙන්න බෑ කාටවත්. කවුරු හරි කෙනෙක් නිවන කෙනෙකුට තණ්හාව වෙනවා නම් තාම ඒක නා නිවන දැකලා නැහැ. නිවනට තණ්හාව වෙන්න බෑ. මොකද නිවන කියලා කියන්නේ මතු වෙලා එන එකක් නෙමෙයි. හැබැයි තණ්හාව වෙන යමක් තියෙනවා නම් ඒ හැම එකක්ම මතු වෙන්න ඕනේ. වෙන් වෙන්න ඕනේ. වෙන් වෙලා හැංගෙන්න ඕනේ. ආන් එහෙම එකට තමයි තණ්හාව වෙන්න පුළුවන්. මේ හිතට තණ්හාව වෙන දණක් තියෙන මේ නේද? ලෝකෙන් වෙන් වෙලා හැංගෙන හැංගීම. ආන් එකට තමයි තණ්හාව තියෙන්නේ. ඒකට තණ්හාව තියෙන එක ගැන දන්නේ නැති නිසා. හැබැයි නිවන ඡන්දය කියන එකට තමයි අපි තියෙන්නේ කැමැත්ත කියලා. කැමැත්ත තමයි නැහැ. දැන් පේනවනේ වචන හරඹේ නැහැටි. තණ්හාව කියලා කියන්නේ කැමැත්තට. තණ්හාව කියලා කියන්නේ කැමැත්තට. ඡන්දය කියලා කියන්නේ ආයි කැමැත්තට. නමුත් වෙනුතුනේ මේකයි. ඡන්දේ කියන වචනෙට කැමැත්ත කියලා කිව්වට කමක් නැහැ. නමුත් ඡන්දය කියන එක පණවන්න පුළුවන් නිවනට. ඡන්දය කියන එකෙන් චිත්තය අන්ධ වෙන්නේ නැහැ. නමුත් ලෝකෙ ඡන්දය කියලා කතා කරනවා අපි. ඒකට කියන කැමැත්ත කියලා. ඒකෙන් අනිවාර්යයෙන්ම චිත්තය අන්ධ වෙනවා. මොකද පිංගුතුනේ නිවන කියන එක සම්බන්ධයෙන් ඒක අර නිවන කියන එක සම්බන්ධයෙන් හිතේ කැමැත්තක් හට ගන්නවා කියන එක කියන්න වෙන වචනයක් නැහැ ඉතින්. කියන එක හරි. හිතේ කැමැත්තක් හට ගන්නවා නිවනට. නමුත් ඔය කැමැත්තක් හට ගන්නවා කියන එකේ අදහස මොකද්ද කියලා ඇත්තම දන්නේ ඒ කියන කෙනා. දැන් නිවනට කැමතියි කියලා කෙනෙකුට හිතනවා නම් නිවන කියලා ෆික්ස් එකක්. අනිවාර්යයෙන්ම ඔය තේරුම් අරන් ඉන්නේ මේ ශාසනය කියන නිවන නෙමෙයි තාම. ඒ කියන්නේ නිවන කියලා ෆික්ස් එකක් හිතන හැගෙනවා නะ. ඒ කියන්නේ නිවන කියලා මොකක් හරි එකක් තියෙනවා නะ. පිඟුතුනි නිවන කියලා එකක් තියෙනවා නෙමෙයි. දුකයි තියෙන්නේ. තියෙනවා කියලා මම අදහස් කරන්නේ විද්‍යාමාන වෙනවා. නිවන කියලා එකක් විද්‍යාමාන වෙනවා නෙමෙයි. දුකයි විද්‍යාමාන වෙන්නේ. ඒකයි කියන්නේ දැන් දුක සමුදය නිරෝධේ මාර්ගයනේ. දුක්ඛාර සත්‍යය තමයි දේශනා කරන තදා ගන්න වාසේ. ඒ කියන්නේ මේ නිවනට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන බැරියර් එක. මේ කියන බාධකේ තාප්පේ. ඒක තමයි දුක කියලා කියන්නේ. අන්න ඒකයි නිරෝධ වෙන්නේ. අන්න ඒකට තියෙන යන්නේ මේ ඒක දුක කියලා දැක්කට පස්සේ අන්නේ දුක කියන එකට තියෙන තණ්හා නිරෝධ වෙනවා. මොකද ඒක කලින් දැනන් හිටි දුක කියලා නෙමෙයිනේ. කලින් දැනන් හිටි මම කියලා, මගේ කියලා, ಜಾතිය කියලා, ආස්වාදය කියලා ඔන්න ඔය නමින් දැනන් හිටි. ඒක දුක කියලා තථාගතයන් තමයි පෙන්වලා දෙන්නේ. ඊට පස්සේ තමයි අන්න ඒකට දෙන තණ්හා නිරෝධ වෙන්නේ. ඒක නිරෝධ වෙනකොට නිරෝධ වෙලා යම් දවසක මෙන්න මේක උදා වෙන එක නවතිනවා. මොකක් උදා වෙන එකද? ಜಾති උදා වෙන එක. අන්න අර පාලම උදා වෙන එක නවතිනවා. ආන් ඒ පාලම උදා වෙන එක නවතින తත්වේ නැවතුණා කියන తත්වෙට කියන මොකක් කියලාද? නිවන කියලා. ඒ කියන්නේ නිවන කියලා කියන්නේ හැඟීමක් එහෙමද? දැන් මේක හරි අමාරුයි ඉතින් කියලා මොනෝ කරන්නේ? නිවන කියන්නේ හැඟීමක්ද? නෑ බෙංගද. නිවන කියන්නේ හිතර දැනෙන එකක්ද? නැයි කරන්න දෙයක් නැහැ ඉතින් වඩන්න ඕන කරන්නේ. නිවන කියන්නේ හිතර දැනෙන එකක්ද? එහෙනම් මොකට දැනෙන එකද? නිවන කියලා කියන්නේ හිතර දැනෙන එකක්ද? හිතට දැනෙනවා නම් පින්වතුනි ඒක ලෝකයක්ද නැද්ද? ලෝකයක්නේ පින්වතුනි. නිවන කියන එක දැනෙන එකක් නේ, ඒක වේදනාවක්නේ. දුක කියලා කියන්නේ. දුක කියලා කියන එක නම් හිතර දැනෙන එකක්ද නැද්ද? දුක කියලා කියන්නේ හිතර දැනෙන එක. හැබැයි නිවන කියලා කියන්නේ හිතර දැනෙන එක නෙමෙයි වෙන්තුනේ. එතකොට ස්වාමීන් වහන්සේ නිවන් සෝය කියන්නේ මොකද්ද එතකොට? නිවන් සෝය කියලා කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වෙන తත්වය. ඒ කියන්නේ හිත මොකක් හරි හැමතිස්සෙම මොකක් හරි වැඩ කටයුත්තක් කර කර ඉඳලා ඒ වැඩ කටයුතු දැන් කරන්නේ නැහැ. එතකොට යම් වෙනසක් තේරෙනවනේ. ආන් ඒ තේරෙන වෙනසට තමයි නිවන කියලා කියන්නේ. හැබැයි දැනෙන වෙනස තේරෙන්නේ මොකටද? දැනට තියෙන එකකට. දැන් ඔබ යම් ගමනක් ඇවිදගෙන යනවා. ඒ ගමන ඇවිදගෙන ගියාම හරි වෙහෙසයින පින්තුනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න පොඩ්ඩක් වාඩි වෙනවා.
වාඩි වුණාට පස්සේ සුවයක් දැනෙනවනේ. දැනෙනවනේ. හා. ඒ දැනෙන සුවය දැනෙන්නේ ධනිස් දෙකට නෙමෙයිද? දැක ඇවිදගෙන යනවා දුරා. හොඳයි ඉතින් මේක මුකු තේරුන්නේ නැහැ හැමදෙරේ කියලා ඉතින් මට කියන්න එපා. මට කරන් දෙයක් නැහැ. ඉතින් ඔබ මේක වඩන්. ඒතකොට දැන් ඇවිදගෙන ඇවිදගෙන යනවා. ගමනක් ඇවිදයි යනකොට ධනිස් දෙක හොඳටම රිදෙනවා. ධනිස් දෙක රිදෙන නිසා මොකද කරන්නේ? පොඩ්ඩක් පැත්තකින් වාඩි වෙනවා. පොඩ්ඩක් පැත්තකින් වාඩනට පස්සේ සුවයක් දැනෙන්නේ නැද්ද? මොහොකට දැනෙන්නේ? හිතර දැනෙන සුවයක් වෙනම තියෙනවා. ඒ පිළිවෙල නිදාසෙද්දී අපි ඒක පොඩ්ඩ අයින් කරමුකෝ. වෙන සුවයක් දැනෙන්නේ නැද්ද? ඈ? දැනෙනව මොහොකටද? දනිත් දෙකට. කායට සුවයක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා දැනෙනවා සුවයක් දැනෙනවා. ඒතොර දැන් හිතේ හිත රාග නිසා හිත හැමතිස්සම හිර වෙලා තියෙන විවේකී නෑ. නිවන කියන එක උදෙසා යමක් කරද්දී අර මෙච්චර වෙලා හිත අර අධික පීඩාවෙන් යම් කිසි කටයුත්තක් කර කර රිදි රිදි යමක් කරානේ මේ හිත. අන්න ඒක පොඩි වෙලාවකට මොකද වෙන්නේ? අන්න ඒක නවතිනවා. නැවතුණාට පස්සේ හිතට සුවයක් දැනෙන්නේ නැද්ද? ඒ සුවේ මොකටද දැනෙන්නේ? ඉතින් පිටින් වාඩුණාට පස්සේ ධනිස්සරණ සුවේ දැනෙන්නේ. ඉතින් හිත යමක් කර කර ඉඳලා නැවැත්වුවර පස්සේ සුවයක් දැනෙන එක මොකටද දැනෙන්නේ? ඉතින් හිතට දැනෙනවා. ඉතින් හිතට නිදහසක් දැනෙනවා වෙනතුනේ. හරි. ඒ නිදහස කියලා කියන්නේ එතකොට මොකක් වෙච්ච නිසා ආපු නිදහසක්ද ඔය? මේ උදා වෙච්ච දුක නැවැත්වීම නිසා ආපු නිදහසක්. ඒ නිදහස ඒ වෙලාවේ තියෙන යමකට දැනෙනවා. අර රිදෙන එක දැන් නැහැ. ඉතින් ඒ වෙනස තේරෙනවා. ඒ වෙනස තේරෙන්නේ හිතට. අම්මි කියන්නේ නැනක හරි අමාරුයි මට කියාගන්න. අන්න ඒ වගේ අපි මේ ඒක මේ ඉතින් ඒ හිතර සුවයක් දැනෙනවා. ඉතින් ඒක බුදු පියන්හස දැන් මොකකින් හරි මේක කියන්නේ පැපින් උතුනේ. ඉතින් ඒ නිසා කියනවා නිවන් මොකක් කියලාද? නිවන් සුවය කියලා. ඇත්තම නිවන කියලා සුවය නෙමෙයි. නිවන කියලා කියන්නේ සුවයක් නෙමෙයි. නිවන කියලා කියන්නේ දුක නිරෝධ වීමට. දුක 100% නිරෝධ වුණා. අන්න ඒකට නිවන කියලා කියනවා. නිවන් සුවය කියලා කියනවා බෙමුදු නැත්තම් මේක ඉන්ඩිකේට් කරන ක්‍රමයක් නැහැ. මොකද ඉන්ඩිකේට් කරන යම කියන්නේ මේක හඳුනා ගන්න පුළුවන් යම් එකක් තියෙනවනේ. ඒක ලෝකේ තියෙන එකම තමයි හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දක්වා හිතට දුකක් දැනුණා. දැන් ඒ දුක හිතට දැනෙන්නේ නැහැ. පෙරදීච්ච දුක්ගින්දර දැන් දැනෙන්නේ නැති නිසා හිතට වෙනසක් තේරෙනවා. අන්න ඒකට සුවයක් කියලා කියනවා. ඒක නිවනට ලංවීම නිසා හිතට දැනෙන සුවය. ඒකයි නිවන් කියන්නේ එකක් සුව කියන තව එකක්. නිවන් සුව. එහෙනම් නිවන කියන එක වින්දුතුන් මොකටවත් දැනෙන එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ දුක නිරෝධ වීමට. අන්න ඒ කියන නිවනට තණ්හාව කියන එක තියන්න බැහැ. ඒකට නිවන තණ්හාව තියෙන හැබැයි වින්දුතුන් මග වැඩිවීමට තණ්හාව වෙනවා. නිවන් දන්නේ මේ ඕන් නැතිව කියනොත් දන්නේ. මග වැඩිම කියන එකටත් අන්නහ වෙනවා. මොකද මග වැඩිම දැන් ඒකයි කියන්නේ පිටුදුර. මේ දහම වඩනකොට දැන් මේ අතීතයේ යම් දුකක් හටගත්තද ඒක හේතුක ඵලයක්. දැන් යම් දුකක් හටගන්නවද ඒක හේතුක ඵලයක්. අනාගතයේ යම් දුකක් හටගන්නවද ඒකත් හේතුක ඵලයක්. දැන් පිටුදුර දහම් මානසිකාරය කරද්දී හිතට යම් සෝයක් දැනෙනවා පිටුදුර නිදහස් වීම. ඒකෙන් අර අපි කලින් කිව්වේ හිත මහා පීඩාවකින් තීලා 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 දැන් ඒ පීඩාව මේ වෙලාවේ උදා වෙන්නේ නැහැ. ඒ නිසා හිතට අර පුරුදු නැති සැහැල්ලුවක් තේරෙනවා. දැන් ඒ සැහැල්ලුව තේරෙන මොකටද? හිතට. මිසක් ඒක නිවනද? නෑ. ඒ කියන්නේ සැහැල්ලුව නැද්ද? සැහැල්ලුවක් විද්‍යාමාන වෙනවා. මේ විදිහට ඒක හිතට දැනෙනවා. ඉතින් ඒක පින්තුනේ දැනෙලා යම් දවසක ඉතින් දුක සම්පූර්ණයෙන් උදා වෙන්නේම නැතුව ගියා කියන්නකෝ. ඊට පස්සේ සැහැල්ලුව කියලා එකක් ඉතුරු වෙනවා. දැන් මේ අත හොඳට මිටි කරගෙන ඉන්නවා. මිටි කරගෙන ඉඳලා අත හැරෙනවා. ඔන්න ඔය වෙලාවට පින්දුරි යම් සැහැල්ලුවක් තිබුණා හිතට තේරෙන්නේ. ඉතින් මිටි කරගෙන ඉන්නේ නැහැ. දැනුත් හැල්ලුද? දැනුත් සැහැල්ලුද? දැන් එහෙම එකක් නැහැ. ඒකයි කියන්නේ පින්දුරි නිවනේ පිහිටනවා කියලා. නිවනේ පිහිටනවා. ඉතින් ඒකට සුවේ පිහිටනවා කියලා කිව්වට කමක් නැහැ. නමුත් විශේෂ දූ අමුතු සුවයක් තියෙනවද නිවන කියලා? එහෙම එකක් නැහැ පින්දුරි. දුක උදා වෙන එක නෑ එච්චරයි. රහතන් වහන්සේ කියලා කියන්නේ බින්දු මාත්‍රයක්වත් හිතේ දුක උදා වෙන්නේ නෑ උත්තමයාගේ. ඒකෙන් හරි සැපක් දෙයක. සැප කියලා කිව්වට කමක් නෑ අර සුවේ නැති නිසා. මේ අර දුක නැති නිසා. මිසක් ඒක වේදනා චෛතසිකයකට දැනෙන වේදනාවක් එහෙම නෙමෙයි පින්වතුනි. ඔන්න ඕවා හරියට තේරෙන්නේ නැති නිසා තමයි පින්වතුනි මේ මග වඩන්න ගිහිල්ලත් අමාරුවේ වැටෙනවා. මොකද මට දැනෙනේම තමයි වේදනා චෛතසිකයකට දැනෙන හැම එකක්ම. මොකද මෙතන යමක් දැනෙනවා නම් මොන හරි වේදනාවක් දැනෙනවා නම් ඒ වෙලාවේ අවිද්‍යාව තෘෂ්ණාවක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක මට දැනෙන එකක්. ඉතින් ඕක තනිකරම ලෝකේ කාරණාවක් නෙමෙයිද? තනිකරම ලෝකේ කාරණාවක්. ඉතින් ඕක ફોකස් වුණා කියලා කියන නිවනද ඔය? නෑ පින්වතුනි. ඒකයි මට හරි මට නිකන් පාවි පාවි යනවා වගේ හොඳ හැඟීමක් එනවා නම්. දැන් ඒක බලාපොරොත්තු වෙනවා නම් ඔය හිත හැමතිස්සෙම පින්වතුනි දිගින් දිගටම පීඩාව උපදින්නේ. ඒක නිසා තමයි ඔය භාවනා කළාට පස්සේ ඊයේ භාවනා කරන බංකු අද නැද්ද දන්නේ. ඔය ප්‍රශ්නේ ඉන්නේ ඒක නිසා. මොකද ඊයේ භාවනා කර කර ඉන්නකොට හිතර යම් සැපයක් දැනුණා. අපි හිතමුකෝ. දැන් නිවන කියන එක හරියටම තේරුනේ නැත්තම් දැන් හිතා ගන්නවා ඒ සැපේ කියලා කියන්නේ නිවන කියලා. ඒ සැපේ ආවේ මේ බංකුවේ වාඩි වෙච්ච නිසා. අද වෙන එකක ඇවිල්ලා ඒක වාඩි වෙනවා. එහෙම නැත්තම් හිතා ගන්නවා 8 ඉඳන් 9 වෙනකන් තමයි හොඳට මග වැඩෙන්නේ කියලා. එහෙම නැත්තම් හිතා ගන්නවා රැට තමයි හොඳට මග වැඩෙන්නේ කියලා. මොන මොනවා හරි හිතා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව නැති වුණාට පස්සේ පුදුම පීඩාවටපත් වෙනවා හිත. නැත්තම් හිතා ගන්නවා මේ දැන් මට බනහන්න විදියක් නැහැ නේ. දැන් නිවන නැති වෙලා ගියානේ. ඕහොම හොම කියලා අමුතු ප්‍රශ්න පටන් ගන්නවා. මේකයි. මේ කියන ඉතින් මේක පිළිගන්න ටික හිමීටිමිට ඔබ හැමෝම වටහා ගනීවි. දැන් ඉස්සරහින් බණ අහනවනේ පතුරු යනකම්. ඉතින් ඔය බණ ඇහෙනකොට ටික ඔබට මේ මේකක්ම හොඳටම වැටහි. බය වෙන්න ඕනේ නැහැ. නවත් වෙනතුනි මොන හරි දෙයකට පොර කනවා නම් ගහමරා ගන්නවා නම් මට නෑ අරක නෑ පුටුව නෑ බංකුව නෑ ඒ නිසා මග වැඩෙන්නේ නෑ. ඕවා තනිකර විකාර. ඔය කියන්නේ පිටුතුනි මේ ගොඩ නගාගත්තයක් ඔය කියන්නේ. නැත්නම් හිතනවා දැන් ඊයේ කර්මස්ථානේ වැඩුවා ඊයේ කර්මස්ථානේ වඩනකොට හොඳට හැඟීම නැగిලා ආව. දැන් ඉන්නේ අද මොකක් හරි වුණාවද කරපු පව නිසා මගේ දැන් වෙන්නේ නැති. ඒ හැඟීම එන්නේ නැත්තේ නැත්නම් භාවනාවට වාඩි වෙච්ච ගමන් ඊයේ දැනෙච්ච හැඟීම හදා ගන්න හදන කොහොම හරි කරලා. එහෙම එකක් නෙමෙයි පිටුතුනි මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්නකෝ. මේක ප්‍රායෝගික කරන්න එපා. මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්න. මේ ලෝකේ දුක හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. ඕන්න ඔය ටික තේරුම් ගන්නකොට දුක හැදෙනක නිරෝධ වෙනවා. ඔච්චරයි වෙන්නේ. මේ දුක හැදෙන නිරෝධ වෙන එක තමයි නිවන. එච්චරයි. නැත්තම් මේ හේතුන්ගෙන් හේතුඵල විදිහට මොන මොනවරි හැදි දිනන ඕවා නම් නෙමෙයි නිවන කියලා. මොකද ඕවා ඕවට ફોකස් කරුවම් පිළිගනි කෙලිම තණ්හාව උපදිනවා. ඕකෙන් අයින් වෙන්න බෑ. මොකද ලෝකෙන් අයින් වෙන්න බෑ නැත්තම්. හරි අමාරු වැඩක් පිළිගනි නැත්තර මේ. මොකද මේ හරි අමාරුයි කියලා කියන්නේ ඒකට හේතුව පිංගුතුනේ මේ ඒක වචන වලට පෙරලන්න එපා. දැන් සමහරට ඔබට මේ කියන එක ඔබට වැටහෙනවා ඇති සමහර ලාවට. දැන් සමහරට ඔබට කියන්නේ ඇයි ස්වාමීන් වහන්සේ මේ ආයියයි මේක කියන්නේ අපිට තේරෙනවා කියලා. නවතිදී ඔබට තේරෙන එකනේ ඉතින්. ඒ තේරෙන එක කෝකටත් අපි හැමදෙස්සෙම මොනෝ කරගත්තාම හොඳයිද? නිතර පරීක්ෂා කරගන්න එක හොඳයි. ඇයි එහෙම කියන්නේ? අපි නිවන් දකින්න කියලා උත්සාහ කරපු ආර්ගාන අනන්තයි අප්‍රමාණයි. අනන්ත අප්‍රමාණයක් නිවන් දකින්න කියලා දේවල් කරා. හැබැයි කරපු එකක්වත් හරි ගිහිල්ලා නැහැ. කොහොමද දන්නේ? තාමත් ඉන්න නිසා. ඒ නිසා අපි මුදින් try කරපු ආර්ගානන මේ ආර්ගානට සාපේක්ෂව අනන්තයි අප්‍රමාණයි. ඒ කියන්නේ උත්සාහ කරපු ආර්ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. ඒත් එක්කම අපිට එකකුත් ඔප්පු වෙනවා. අපි කෝටි ප්‍රකෝටි වාර ගන්න උත්සාහ කරත් ඒ ගත්ත හැම උත්සාහයක්ම ව්‍යර්ථ වුණා, වැරදුණා. ඒකට හේතුව තමයි ඒ ගත්ත හැම උත්සාහයක්ම ගත්තේ හරි විදියට නෙමෙයි. වැරදි උත්සාහයක් තමයි අරන් තියෙන්නේ. ඒ නිසා තමයි ඔබ තාමත් මෙතන ඉන්නේ කොච්චර බුදුරු පහ වුණා. ඒ නිසා කොයිකටත් කොයි වෙලාවෙ නිරන්තරයෙන් ඒක ගැන හොඳ පරීක්ෂා කරගන්න එක හොඳයි ගුරුවරයෙකුට කියලා. ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ ඔබට දේශනා කරයි කරනකොට හැමදෙස්සම උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා හොඳ පරීක්ෂාවෙන් අහලා බලන්න. දැන් මට මතකයි ගිය සතියේ කොහෙද දේශනා කරද්දී ගුරුහාමුදුර අන්තිමට සුදුමක් එනවා. මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. උන්වහන්සේ ඉති මහන්සි ඇති. මොකද ලේසි නෑ. ඒකනේ. මේ වචන හොයන්න නෑ. මට මතකයි උන්වහන්සේ දේශනායි කියන මේකට මේකට දිය වෙනෝ කියන එක ගන්න එක හොඳයි කියලා වැය වෙනවට වඩා කියලා. මොකද මොකක් හරි එකක් අල්ල ගන්නවා කොහෙන් හරි. මොකක් හරි අර තලගයා මොකද කරන්නේ? කොහෙන් හරි එකක් මතු කර ගන්නවා. අනිවාර්යයෙන්ම මතු කර ගන්නවා. මතු කරපු ගමන් ටග්ගලේ කියලා අල්ල ගන්නවා. අල්ලපු ගමන් ඉතින් ඒක ඔසේ යනවා ඊට පස්සේ. ඒක මතු වෙන එක නිරෝධ කරනවා කියන එක හරි අමාරු වැඩක්. මොකද කොහෙන් හරි මොකක්ම හරි එකක් මතු වෙනවා. මතු වෙච්ච ගමන් අල්ල ගන්න. අල්ල ගත්ත ගමන් ඒකේ පිහිටලා ඉන්නවා ඊට පස්සේ. මොකද මේ මම හරි කැමති මොකක් හරි එකක පිහිටලා සතුටින් ඉන්න. ඒකේ වැඩේ. ලේසි නෑ අයින් කරගන්න. එහෙනම් මට මතකයි උන්වහන්සේ දේශනා කරා මේ නිවන ගැන කතා කරන්න තියෙන ලෝකේ වචන. ලෝකේ වචන ඔක්කොම ලෝකේ කාරණානේ ඒවෙන් කතා කරන්නේ. එතකොට ඒ වචනේ තේරුම් කරලා දෙන්න ආයි කතා කරන්න වෙන්නේ ආයිත් ලෝකේ වචන. ඒ ලෝකේ වචනත් ලෝකේ තියෙනවනේ. හරිම අමාරුයි කියලා මේක පැහැදිලි කරලා දෙන්න. හැබැයි බින්දුනේ මෙහෙමයි. තේරුම් ගත්තොත් තේරුම් ගත්ත තමයි. ආයි එච්චරයි. ආයි ඒක වෙනස් වෙන්නේ නැහැ කොහොමද? තේරුම් ගත්තොත් හරි හරියටම. ඒක ඇකි වෙන්නේ නිවන කියන එකට කවදාවත් තණ්හාව පිටින් නැහැ බින්දුනේ. නිවනට හිටින්නේ ඡන්දේ. නිවනට කොච්චර ඡන්දේ පිටියත් බින්දු මාත්‍රයකවත් දුකක් හටගන්නේ නැහැ. හැබැයි නිවනට තණ්හාව හිටියොත් එහෙම. අනිවාර්යෙන් දුකයි. මොකද ඇයි ඒ? නිවන කියලා කියන්නේ ඒ වෙලාවට තේරෙන්නේ මේ සමුදේ වෙන එකක් නිවන කියලා. ඔන්න ඒ සමුදේ වෙන එකට අල්ලගත්තොත් එහෙම ඒක සමුදේ වෙන තාක්කල් දුකයි. ඒකයි වැඩේ. එහෙනම් ඒට කිසිම තේරුම් බේරුම් කරගමු. ඉතින් ඉස්සරහට අපි ඔහොම යංග බලන්න. හරි. එහෙනම් 15 මිල දාන්න දැන් පුළුවන්. අපි ගිය සතියේ දුන්නා කොහොම? සමහරයි නැත්ටි එක තමයි. ටයිම් ටේබල් එක හදන්නේ නැති තාම. දැන් හැමෝටම කිව්වා ටයිම් ටේබල් හදන්න කියලා. අදද දන්නේ නැහැ මතක් වුණේ. මම හිතන්නේ අපි විශ්වාස කරනවා හැමෝම ටයිම් ටේබල් එකක් හදාගෙන ඇති කියලා. වැඩ කරන වැඩ නොකරන හැමෝටම ගැළපෙන විදිහට ටයිම් ටේබල් එකක් හදාගන්නේ කොහොමද කියලා පෙන්නලා දුන්නා. දැන් හදාගෙන ඇති කියලා අපි ඉතින් හිතමු. ඉතින් හොඳ නැහැ නේද? ටයිම් ටේබල් හදමු නැති අය නැගිටින්න කිව්වොත් එහෙම. ඒතර හොඳනම තේරෙන මෙන්න මේක ඉන්නවා කියලා. කවුද? මං ඉන්නවා කියලා. ඒ නිසා අපි එහෙම කරන්නේ නැහැ. මං පවුනේ. ඒ නිසා කවුරු හරි කෙනෙකුට අමතක වෙලා එහෙම දිනනවා නම් ලබන සතියවත් එද්දි අනිවාර්යයෙන්ම ටයිම් ටේබල් එක හදන්න. ඒ වගේම කිව්වා අම්මා තාත්තා ආච්චි සීය නැන්දාම ඥාති හිත මිත්‍ර ආදී ඔක්කොම ටික මරන්න කියලා. දැන් හැමෝම මැරුවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඥාති හිත මිත්‍ර ආදී මැරුවට පිහිලේ මොනවත් අතේ නැහැ. නමුත් මේ සතියේ උත්සාහ කරන්න ගෙදර ගිහිල්ලා ඉන්නේ උන් ඔක්කොම ටික මොනවාද මල්ලදාන. හරි පිඟුතු එහෙනම් අපි මෙතනින් ධම්ම සාකච්ඡාව හමාර කරමු. හරි. එහෙනම් සෑම සිදුනා සීපත් කරන ආදී පසංසාරය පුරා කරගන්න දිනවා. සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සියලු සීපත් කරගන්න මේ කරගන්න දිනවා. අනත් අපවන් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් පාලම කොටම අප සීල් දිනාටම අර්ථින් ධර්මෙන් අනුශාසනා කරනවා. ගුරු හමුදුරන් වහන්සේ මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආරාමයේ මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේ සෑම සිදුනා අනගාරික අනගාරිකා පිං මා සෑම සිදුනා මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලෝකික කොහේ වතන මග වඩන්නා වික්ෂි වික්ෂි උපාසක උපාසිකාගේ යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේම පුණ්‍ය බාහිරේ කටයුතු කරනවා මහත් මහත්මිය සෑම සිනාට මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලෝකේ කොහේ වතන මේ රට ලෝකේ සංවර්ධන කරන ආරක්ෂා කරන පාලනය කරන කපියලා කටයුතු කරනවා යම් පිරිසක් ඉන්න හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා. සම්බුද්ධ ශාසනය චිරපවැත්ම නිසා කටයුතු කරනවා මහා නායකරු නායකයන් උතුම් මහා සංඝ රත්නේ කොහේ වතන ලෝකේ වැඩ වාසය කරනවා නම් ඒ හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෞද්‍යම අපහිත මිත්‍ ඥාති ගුරුවරු හැම කෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා. මේ පිං අනුමෝදන් වෙනුවෙන් යට හැඳිවල තිබෙන රෝගාබාධ ගහපල උපද්‍රව අනිවිද කොට වෙන හිරබන්ධන මාරබන්ධන නැත්නම් ඒ සියල්ල ගසාදුරින් බුද්ධ වෙත්වා. 89 රෝග නවනෝක හේ 23ක් අන්තරය නැත්නම් ඒ සියල්ල ගසාදුරින් බුද්ධ වෙත්වා. දස කුසලයේ මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍ය ක්‍රියාම කරත්වා, නිවිසනසේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කරදර පිං අනුමෝදන්. ඒ වගේම සීපත් කරගන්න මේ කරගන්න තුන අන්තප්‍රමාණ පොණ්ඩ කුසල ආසන ශක්තිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමෙන් කැපලා කටයුතු කරන ඒ සක්‍රදේන්තු මෙදු පිළිචිරු පරිවාර සේනාධිරස යෝගේ දුතරාෂ්ට්‍ර විරුද්ධ විරූපක්ෂ වෛශ්‍රණ කියනව සතරන් දේමාලසස යාගේ පරිවාර සේනාධිරස ඒ වගේම ආරාමි ගහක් ගහක් ගන්න කොලයක් කොලයක් ගන්න මම තමයි උඩ වාසය කරන ඒ වෘක්ෂ දේවතා පිරිසදු බුමාරු දිව්‍යතුලි හැම්සිකනාර මේ පිංගන මොදන් වෙත්වා. ඒ වගේම උපසීව දනන පිටක් ආරස්සව රැකවන්නේ සතර දෙන්නා වූ ශ්‍රී විෂ්ණු කතරගම සමන් පත්තිනි දෙලිමුණා අය නායක ගම්බාර බණ්ඩාර ආදී සෑම්සිකනාර මේ පිංගන මොදන් වෙත්වා. ඒ වගේම මේ ස්ථානයේ දහම් ශ්‍රවණය කිරීම සඳහා පැමිණිය ආව යම් දේව සම්යන් වහන්සේලා පිටසක් ඉන්නවා නම් ඒ හැම කෙනාට මේ පිං අනුමෝදන් වෙනවා. මේ පිං අනුමෝදන් වෙනුවෙන් දෙවියන්ගේ දේවානුභාවයේ ඉරදී බලයේ පටිභාණ ඥානය තවතත් වඩා වර්ධනය වෙත්තා. චිරාත් කාල සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ඒකාන්ත හේතු ආසන සැකසීත්ව දසකුසලින් මිදේවා. දසකුසලේ වඩාව දසපුණ්‍ය ක්‍රියාම කරත් අනිබ්බහාන පරම සුඛියෙන් සුඛිතර වේත්වාගෙන සාදුකාරයද දෙවියන්ට පින් අනුමෝ. ඒ වගේම සීපත් කරගන්න පිඳුනි අනාදි මස්සසර පුරාමේ ප්‍රේණි ගමනේදී ඔබගේ නමින් මලගිය වූ ජන්මාන්ත කතු නිදුනා වූ ඥාති මිත්‍ර ආදී මෞදි මාපිය ආදී යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාම සීපත් කරන්න ඒ දුගති ගාම වෙලා ඉන්නවනේ ඒ තැන් වලින් අතහැරලා මෙදෙන්න මේ පිං එකත් මේ හේතු වාසනා වෙත්වා. ඒ වගේම මේ ආත්මය පුරාට ඔබගේ නමින් මලගිය වූ ජන්මාන්ත කතු නු ඥාති මිත්‍ර ආදී මෞදි මාපිය යම් මොකෙනේ නම් වශයෙන් මතක් නොනසන් නම් වශයෙන් මතක් නොවන්නා වූ යම් කෙනෙක් හැම කෙනාම සීපත් කරන ඒ වගේ විදාකර විනාශකාරී තත්ත්වයන් නිසා සුනාමි ආදී දේවල් නිසා වසංගත රෝගී තත්ත්වයන් නිසා මලගිය වූ යම් පිරිසක් ඉන්නවනේ හැම කෙනාම සීපත් කරගන්න මේ පිං හේතු දුනා කෙනේ වීදී පැතිරියත් මේ පිං හිදී පැතිරියම හැම කෙනාම දුගති ගාමි තැන් වලින් ඒන් අතහැරලා මිදලා සම්දෙර සුඛියත් පාලා බත්ත දසකුසලින් මිදෙත්තා දසකුසලේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිවිසනසීනි බහන පරම සුඛියෙන් සුඛිතර වෙත්වා කියන සාදු කාර්යදල පිං අනුමෝදන් කරන්න. ඒ වගේ මේ කරගන්න තුන ආනන්ද ප්‍රමාණ පුණ්‍ය ක්ෂේත්‍රසක් පිං මහානුභාවයෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා කියන සාදු කාර්යදල අදිෂ්ඨාන කරන්න. ඊමෝගේ අවසාන වශයෙන් සිහිපත් කරන මේ කරන සිළු පුණ්‍ය සත්ත්වකින් මහානුභාවයෙන් ඔබ අවසිර දනාට මේ අත්බැවි තුරුදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සිහිපෙමිනව අදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මාණි රන්දාතු ඒකාන්තීම් සාක්ෂාත් වේත්වා කියන සාදු කර දෙල අධිෂ්ඨාන කරන සිළු දනාට මේ අපතක් වේවා නිබ්බහන පරම සුඛියෙන් සුගිත්තර සබ්බීති යෝගජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායකෝ භව මෞද සබ්බ මංගලන් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තතේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සූරණාදී.